අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස, තෙරුවන් සරණයි. අද 2021 දෙසැම්බර් 19 වෙනි ඉරිදා අපි මේ සුපුරුදු පරිදි සූදානම් වෙලා ඉන්නේ 69 වෙනි ආධුනික පිරිස සඳහා සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන සඳහායි. ඒ වැඩසටහන සඳහා නිසන වණිය නියෝජනය කරමින් මේ ධර්ම සභාවට වැඩම කර සිටින නම කියන අවසරයි ගෞරවනීය ධම්මගුප්ත ස්වාමින් වහන්සේ ඇතුළු නිසන වණියේ සියලුම සංඝයා වහන්සේලා මම පාද නමස්කාරයෙන් යුතුව මේ ධර්ම සභාවට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහන සඳහා මික්සලා තාක්ෂණය හරහත්, සූම් තාක්ෂණය හරහත් සම්බන්ධ වෙලා ඉන්න හැම දෙනාමත් මම ගෞරවයෙන් පිළිගන්නවා. අපේ වැඩසටහනේ මුල් අදියර විදියට තියෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් ඉදිරිපත් කරන අනුශාසනාවට සවන් දීම. ඒ සඳහා අපි කෙරෙහි අනුකම්පාවෙන් සුදුසු ධර්ම දේශනාවක් පවත්වන ලෙස පාද නමස්කාරයෙන් යුතුව ධම්මගුත්ත ස්වාමින් වහන්සේට මම ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු.
හොඳ, එහෙනම් සියලු දෙනාව ධර්ම ශ්‍රවණ සඳහා ලෑස්ති වෙන්න. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානි, ච බාහිරානි ආයතනානි වේදිතබ්බානි, ච විඥානකායා වේදිතබ්බා, ච පස්සකායා වේදිතබ්බා, ච වේදනාකායා වේදිතබ්බා, ච තණ්හා කායා වේදි තබ්බාති.
සාදු සාදු සාදු.
හඳ සීල දිනාමකින් අවසරයි. මම අද ධර්ම දේශනාවට මාතෘකා කරගන්නේ දුනේ චචක්ක සූත්‍රය ආශ්‍රය කරගෙන. මේ සූත්‍රය ගැන මුලින්ම පොඩි හැඳින්වීමක් කරොත්, මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්න උත්සාහ කරන්නේ මේ ආයතන හයක් තියෙනවා. අන්න ඒ ආයතන හයේදී සිදුවන ක්‍රියාවලි හය කොටස් 6කට වෙන් කළා. එකකදී කොටස් 6යි. ඒ වගේ 6 ගුණයක් තියෙනවා. ඒ කියන්නේ චක්‍ර 6ව 6ක් කරගෙන එකක් ගැන තමයි දේශනා කරන්නේ. ඒ හරහා මෙතන මිනිස්සෙක් මමෙක් ඉන්නවද, ආත්මයක් තියෙනවද නැද්ද කියන එක Tamanටම තේරුම් ගන්න පුළුවන් විදියක් තමයි මේ දේශනාව හරහා බුදුරජාණන් වහන්සේ අපිට ඉදිරිපත් කරන්න හදන්නේ. මේක උදාහරණයක් විදියට ගත්තොත්, දැන් මේ දවස්වල ඒ වගේ මේ මෙතන මේ සභාවෙත් මම හිතන්නේ ඉන්නවා මේ ක්‍රිකට් ගහන්න කැමති අය. 6ව 6ක් ගහලා මේ සංසාරේ කියන මැච් එක එකපාරට ඉවර කරන්න විදියක් වගේ දෙයක් තමයි මේකෙදි දේශනා කරන්නේ. 6 ආයතන 6ට 6 ආකාරයෙන් බලන්න. ඒක කොහොමද මේක ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියන එක තේරුම් ගන්න විදියක් තමයි කොටස් 6කට වෙන් කළා මේකෙදි පෙන්වන්නේ. මේකත් ඇත්තටම මේ මම කියන එක්කෙනා තවත් එක විදියකට වෙන් කළ බෙදාවෙන් කිරීමක් විතරයි. එකම දෙයක් ගත්තොත් අපිට එක එක විදියට වෙන් කරන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත්, දැන් මම මෙතන ඉන්න මේ ඉස්සරහා මගේ ලැප්ටොප් එකක් තියෙන, මේ සූම් වැඩසටහන පාවිච්චිට යොදා ගන්න. ඒක කෙනෙකුට මේක වෙන් කරන්න පුළුවන්. මෙතන ස්ක්‍රීන් ලැප්ටොප් එක කියන එක ස්ක්‍රීන් එක තියෙන පාට් එක තියෙන, ඊළඟ මද බෝඩ් එක තියෙන පාට් එක තියෙන කියලා දෙකකට වෙන් කරන්න පුළුවන්. තව කෙනෙකුට මේකම වෙන් කරන්න පුළුවන්. මේකේ මෙටල් පාට් තියෙනවා, ප්ලාස්ටික් තියෙනවා, සිලිකන් ඩක්ටර් ඒ වගේ දේවල් තියෙනවා කියලා තව විදියකට වෙන් කරන්නත් පුළුවන්. තවත් කෙනෙකුට මේක වෙන් කරන්න පුළුවන්, කීබෝඩ් එක තියෙනවා, ස්ක්‍රීන් එක තියෙනවා, හැමෙම එකම දේ එකම එක විදියට වෙන් කරන්න පුළුවන්. අන්න ඒ වගේ මේ මමයා කියන එකත් තවත් එක ආකාරයකට එක ක්‍රයිටීරියක් අරගෙන ඒ ආකාරයට වෙන් කරපු විදියක් තමයි මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙන්නේ. අන්නේ අර මේක ලැප්ටොප් එකක් වෙන තනි ඔක්කොම එකතු වුණාට පස්සේ මොකක් හරි විදියකින් මේක වෙන් කළා ගත්තාම මේක තවදුරටත් ලැප්ටොප් එකක් වෙන්නේ නැහැ. ඒක මොකක්ද කියලා ඒක යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ විදියට මොකක් හරි විදියකින් වෙන් කරාම. අන්න ඒ වගේ තවත් වෙන් කරන ආකාරයක් තමයි මේ සූත්‍රයේදී දේශනා කරන්නේ. මෙතන මේ සූත්‍රයේදී එතකොට ආයතන 6 මුල් කරගෙන අන්න ඒක ඒ අනුව ඒ ක්‍රයිටීරියා එකට අනුව සිදුවෙන ක්‍රියාවලිය මොකක්ද කියලා තේරුම් ගන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට ඒක ආයතනයක් ගත්තොත් ඒ ආයතනේ තායිසරයක් තියෙන කොටස් 6කට සිදුවෙන ක්‍රියාවලිය කොටස් 6කට වෙන් කළා තියෙනවා. ආයතනයක් කියලා ගත්තාම මොකද්ද කියලා දැන් මුලින්ම අලුතෙන් වගේ එන කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මොකද්ද මේ ආයතනයක් ආයතනයක් කියලා කියන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් ජීවිතයේදී ආයතනයක් කියලා ගත්තොත් වෙන්න මොකද්ද? සේවකයෝයි සේවයයි එලාට මොකක් හරි නිෂ්පාදනයක් කරන දෙයකෝ එකතු වෙලා අන්තිමටම නිෂ්පාදනයක් වෙන දෙයක් වෙන එක නෙවෙන්නේ. මෙන්න මේ අපේ ඇඟේ තියෙන ආයතන 6 ගත්තත් ඒත් ඒ වගේම දෙයක් තමයි වෙන්නේ. අභ්‍යන්තර ආයතනයක් කියලා දෙයක් තියෙනවා, අභ්‍යන්තර එහෙම ගත් තියෙනවා. ඊළාට පිටින් ඒකට එන සිග්නල් එන ඒවා තියෙනවා. ඊළාට මෙන්න මේ වගේ එකතු වුණාට පස්සේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මෙන්න මේ වගේම දෙයක් තමයි මේ ඇඟේදිත් සිද්ධ වෙන්නේ. මමයා කියලා ගන්න එකෙත් සිද්ධ වෙන්නේ. අර අපි නිකන් සාමාන්‍ය ජීවිතයේ ආයතන කියලා ගන්න එකම වගේම දෙයක් තමයි. ඉතින් අර මේ උදාහරණයක් ගත්තම අර වගේ කිව්වහම ඒකම කියලා නෙවෙයි ගන්න ඕනේ. මේකෙන් අපිට ගන්න පුළුවන් තේරුම් ගන්න පහසු වෙන්න තමයි මෙන්න මෙහෙම උදාහරණයක එක ගන්න. නැත්තම් උදාහරණ අල්ල ගත්තොත් ඊළඟට සමහර වෙලාවට තේරුම වැරදි වෙන්නත් පුළුවන්. අපි අර තේරුම් ගැනීම වැඩි වෙන සමහයි අපි එදිනෙදා ජීවිතයේ ගන්න උදාහරණයක් අරගෙන මෙන්න මේ වගේ දෙයක් මෙහෙමයි කියලා කියනවා. අන්න ඒ වගේම මේ අභ්‍යන්තර ආයතන 6ක් තියෙනවා. ඒ වගේම බාහිර ආයතන 6ක් තියෙනවා. ඊළාට ඒක හරහා ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. අපි මුලින්ම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අභ්‍යන්තර ආයතන මොනවද කියලා බලමු. අපිට තියෙනවා ඇහක් තියෙනවා, ඇහෙන් රූප බලන්න පුළුවන්. ඊළාට කනක් තියෙනවා, කනෙන් ශබ්ද අහන්න පුළුවන්, ශබ්ද අඳුර ගන්න පුළුවන්. නහයක් තියෙනවා, නහයෙන් ගඳ සුවඳ අඳුර ගන්න පුළුවන්. දිවක් තියෙනවා, දිවට රස අඳුර ගන්න පුළුවන්. ඊළඟට ඇඟක් තියෙනවා, ඇඟට පුළුවන් උණුසුම සිසිලත, තද ගතිය, ඒ වගේ පහසක් අඳුර ගන්න. ඊළඟට මනසක් තියෙනවා, මනසෙන් පුළුවන් හිතුවිලි මතක් වෙනවා කියලා කියන්නේ. මෙහෙම නිකන් එකපාරට ඉඳෙද්දි එකපාරට අන්න gedara මතක් වෙනවා. අන්න ඒ වගේ සිතුවිලි අඳුර ගන්න පුළුවන්. අන්න ඒ වගේ පිටින් දේවල් ගන්න තැන් හයක් විතරයි තියෙන්නේ. ওই 6ටම අතරව 7 වෙනි එකක් නැහැ. අපිට ඕන කෙනෙකුට අභියෝග කරලා බලන්න පුළුවන් මේ කියන්නේ ඇත්තද බොරුද කියලා. කෙනෙකුට හිතන්න පුළුවන් 7 වෙනි එකක් මට තියෙනවද, එහෙම නැත්නම් මේ 6ම නෙවෙයි 5ක්ද විතරද මට තියෙන්නේ කියලා තම තමන්ට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. මේක අර මේ බණේ මෙහෙම කිව්වට තමන්ගෙම දෙයක් කරගන්න ඕන. මේ කියන්නේ මොකද්ද, මේක ඇත්තද, මේ 6මද තියෙන්නේ, එහෙම නැත්නම් 7ක් තියෙන්න පුළුවන්ද, එහෙම නැත්නම් 5යි විතරයිද තියෙන්නේ. ওই විදිහට තම තමන් ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒ වගේම මේ 6ක් කියලා බෙදන්නෙත් අර මං කලින් කිව්වේ ලැප්ටොප් එක බෙදුවා වගේ එක ක්‍රයිටීරියා එකකට ගත්තාම මෙහෙම 6යි තියෙන්නේ. අපිට වෙන විදියකට මොකක් හරි ක්‍රයිටීරියා එකක් ගත්තොත් මේක දෙකකට විතරක් බෙදන්න කියලාත් එහෙම ගන්නත් පුළුවන්. අපි සාමාන්‍ය ජීවිතය ගන්න මේ විදිහට 6 බෙදුවාම තියෙන 6ක් කියලා. කියන්නේ හොඳටම හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදියට. ඔන්න ওই විදියට මේ 6ක් කියලා ගත්තාමත් අපි මුලින් ගත්ත උදාහරණය ලැප්ටොප් එකක් ගමු. ලැප්ටොප් එකක් ගත්තාම තියෙනවා, ලැප්ටොප් කියන්නේ කම්පියුටර් එකක් තියෙනවා, ඉන්පුට් ඩිවයිස් තියෙනවා. ඒ වගේම අවුට්පුට් ඩිවයිස් කියලා තියෙනවා. ඉන්පුට් ඩිවයිස් කියන්නේ කීබෝඩ් එක තියෙනවා, මවුස් එක තියෙනවා, මයික් එක. එහෙම එහෙම මේක ඇතුළට සංඥා ගන්න ඒවා තියෙනවනේ. ඒ වගේම ඇතුළේ ප්‍රොසෙස් එකක් වෙලා එළියට අවුට්පුට් එකක් දෙනවා තියෙනවා. ස්ක්‍රීන් එක තියෙනවා, ප්‍රින්ටරේ ස්පීකර් එක, ඔය වගේ එළියටත් ඔය අන්න ওই වගේම ප්‍රොසෙස් එකක් තමයි මෙන්න මේ ඇඟෙත් සිද්ධ වෙන්නේ. මෙන්න මේ වගේ ඇතුළට සංඥා ගන්න ආයතන 6 ගැන තමයි අද අපි කතා කරන්නේ. දැන් මවුස් එක, කීබෝඩ් එක වගේ ඇතුළට සංඥා ගන්න ඕනේ. අන්න ඒ වගේ ඇහැ හරහා ඇතුළට සංඥාවක් ගන්නවා, කන හරහා ඇතුළට සංඥාවක් ගන්නවා, නහය හරහා ඇතුළට සංඥා ගන්නවා, දිව හරහා, ඇඟ හරහා, මනස හරහා ඔය වගේ ඇතුළට සංඥාවක් ගන්නවා. ඇතුළට මේ ගත්තු සංඥාවේදී අඳුරගෙන ඒක හරහා අඳුරගත්තු එක උඩ මමෙක් හදන්න යන එක තමයි අපි කරන මෝඩ වැඩේ. ඇත්තටම මේ කම්පියුටරේ වෙනා වගේ ඒක ක්‍රියාවලියක් විතරයි මෙතන සිද්ධ වෙන්නේ. එතන මමෙක් ඉන්නවද නැද්ද කියන එක අපි අල්ලගත්තාම අන්න ඒ අල්ලගත්තු මමයා උඩ තමයි මේ හැම ලෝකයක් හදාගන්නේ. ඉතින් අපි බලමු මෙන්න මේ එක ආයතනයක් අරගෙන අපි උදාහරණයට ඇහැ කියන එක ගත්තොත් ඒ ඇහැේදී වෙන සිද්ධා මොකක් හරි ක්‍රියාදාමය මොකක්ද කියලා බැලුවොත් ඒක හරහා අනිත් පහම අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් බලමු ඇහැට වඩා මෙතන දැන් අපි බණ අහන පිරිසක්නේ. මොකුත් ඇහැට පේනවට වඩා අපි බණ අහන නිසා කන මුල් කරගෙන ගත්තොත් මෙන්න මේ වෙලාවේදී මම මෙතන මයික් එක ඉස්සරහා කතා කරනවා. එතකොට ඔයගොල්ලන්ගේ මේ මේක මයික් එක හරහා ඇවිල්ලා ඉලෙක්ට්‍රොමැග්නටික් ගොඩක් ලොකු ප්‍රොසෙස් එකක් වෙලා ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ හරි කම්පියුටරේ හරි ස්පීකර් එක හෙල වෙනවනේ. අන්න ඒ කම්පණයට අනුව ඔයගොල්ලන්ගේ කනට මේ සද්ද ඇහෙනව නේද? කනේ ස්පීකරේ කම්පණයට අනුව කනේ කම්බරේ කම්පනයක් වෙනවා. ඒ කම්පණයනේ අපි අඳරගන්නේ මේ බණ කියලා හරි මොකක් හරි කියලා. ඔන්න ඔය ක්‍රියාවලිය සිද්ධ වෙනකොට දැන් මේ මොහොතේ මේ අඳුරගන්න පුළුවන් මේක. හෙට අඳුරගන්නවත් ඊයටවත් එකක් නෙවෙයි. දැන් මේ කියන බණ හරහාම තේරුම් ගන්න පුළුවන් මෙතනද මොකද්ද වෙන්නේ කියලා. ඔන්න කනේදී වෙන සිද්ධ වෙලේ බැලුවොත් මේක අහන්න නම් කනක් තියෙන්න ඕන නේද? කනක් නැති කෙනෙකුට මේ බණ අහන්න බෑනේ. ඒ කියන්නේ අභ්‍යන්තර ආයතනයක් තියෙන්නම ඕන. මෙන්න මේ අභ්‍යන්තර ආයතන කියලා ගත්තාම මේ ආයතන කියලා හයක් තියෙනවා. අපි එකක් අරගෙන බලමු. කන කියලා ගත්තොත් මේ විඥානය කියන මමයා කියලා අල්ලගන්න හිතට ඉන්න පුළුවන් මේ සද්ද අහන්න නම් කන තියෙන්නම ඕන. කන නැති කෙනෙකුට මේ සද්ද අහන්න බෑනේ. කනේ තියෙන්නේ මොකද්ද කියලා බැලුවොත් මේ එළියෙන් එන සද්ද අඳුර ගන්න කනේ ලොකු පළුවක් විදියට මේ කම් පෙත්තක් එහෙම තියුණාට ඇතුලේ තියෙන චූටි කෑල්ලක් තමයි තියෙන්නේ. මේ අර මොකද්ද ගොළු බෙල්ලෙක් වගේ හැඩයක් තියෙන මේ කනෙන් එළියෙන් එන සද්ද තරංග ටික එක තැනකට එකතු කළා. ඒකට අනුව මේ ගොළු බෙල්ලෙක් වගේ තියෙන ස්පයිරලයක් වගේ එක කම්පණය වෙනවා. අනේ කම්පණය වීම තමයි විඥාණයට අල්ලගන්න පුළුවන්. මේ තියරි පැත්ත ටික එච්චරම ලකුවට ගණන් ගන්න ඕනේ නැහැ. මොකද මේ ක්‍රියාවලිය තේරුම් ගත්ත නම් ඒ හොඳටම ඇති. ඒනට අර මේ කියල් දෙන්න ඕන නිසා තියරි පැත්ත පොඩ්ඩක් කියනවා. ඉතින් මෙන්න මෙහෙම එලියෙන් එන සද්දයට ආනුව කණ ඇතුලේ කම්පනයක් වෙනකොට මෙන්න මෙහෙ විඥාණයට ඉන්න පුළුවන්. විඥාණයට läග ගන්න පුළුවන්. එහෙම නැත්නම් විඥාණයට ජීවත් වෙන පුළුවන් තිප්පලක් තියෙන කන කියන එක ඇතුලේ. ඒකට අපි නමක් දානෝ නම් කියනවා සෝත විඤ්ඤා සෝත ප්‍රසාදය කියලා. ඒ එන්නේ ඒ තැන විතරයි විඥාණයට ඉන්න පුළුවන්. දැන් මේ අලුතෙන්ම ඉන්න පිරිසක් කවුරු හරි ඉන්නෝ නම් මේ වචන එච්චර ගණන් ගන්න එපා. මොකද මේ පාලි වචන හරි සිංහල වචන හරි නිකන් දෙකක් අඳුර ගන්න දාපු වචනයක් විතරයි. මේක හරියටම මෙහෙමම දැනගත්තේ නැහැ කියලත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙන්න මේ හිතට ඉන්න පුළුවන් තැනක් තියෙනවා කණේ. මෙන්න මේකට කියන සෝත ප්‍රසාදය කියලා. අන්නේ තැන විතරයි විඥාණයට ඉන්න පුළුවන්. වෙන තැනක හැදෙන්න බෑ. දැන් අපි උදාහරණයක් ගත්තොත් දැන් ඇඟේ මේ කන මොකක් හරි කණේ තුවාලයක් හරි කනට මොකක් හරි වෙලා කන නැති වුණොත් වෙන කොහෙන් හරි සද්ද අහන්න බෑනේ. අන්නේ ඒක චූටි තැනක් තියෙනවා සෝත ප්‍රසාදය කියලා. අන්නේ ඒ තැන විතරයි විඥාණයට ඉන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඒ සෝත විඥානේ හදන්න විඥානෙට හැකියාවක් නැහැ. අන්න එහෙම ඒ හැකියාව තියෙන ඒ තැනට තමයි කියන්නේ අභ්‍යන්තර ආයතනය කියලා. මේක භෞතික තැනක්. ඒ කියන්නේ රූප වලින් හැදිච්ච දෙයක්. ඒක නිසා තමයි ඒක රූප ගොඩට දාලා පෙන්වන්නේ. මේකත් මේ අර තව වෙන් කිරීමක් මමයා කියන එක නාම විදියට හරි රූප විදියට හරි දෙකකට වෙන් කළා කියනෝනේ. එතකොට අන රූප වලින් එක කොටසක් තමයි මේ අභ්‍යන්තර ආයතනයක් කියන්නේ. එතකොට මෙන්න මේ වගේ කනේ තියෙන එක තැනක් භෞතික ප්‍රදේශයක්. අන්න ඒ තැනට විඥානය පහළ වෙන්න පුළුවන්. මේ එළියෙන් එන සද්දයට අනුව එතන වෙනසක් වෙනවා. අන්න ඒ වෙනස තමයි මේ විඥානය අල්ල ගන්න පුළුවන්. වෙනසක් මොකක් හරි පිටින් එන සද්දයකට හරි මොකක් හරි පිටින් එන දෙයකට අනුව එතන වෙනසක් වෙනවා. අන්නේ වෙනස විතරයි විඥාණයට අල්ල ගන්න පුළුවන්. අන්නේ වෙනසට අනුව තමයි මේ කනහරහ ලෝකයක් මවන්නේ. දැන් මේ බණ කියලා කියමු. බණ දැන් අපි ස්පීකරේ තියෙන තැන වෙනස් කරොත් ඔයගොල්ලන්ගේ කනට හොඳට තේරෙනවා මං මෙන්න මේ කන මෙහෙම තියෙන තැන වෙනස් වෙනවා. දැන් ළඟ ඉන්න සද්ද අඳුර ගන්න පුළුවන්. ඈතින් කුරුල්ලෙක් කඳනවනේ ඒක අඳුර ගන්න පුළුවන්. ඒක ඔක්කොම අඳුර ගන්න මේ කන ඇතුලේ සිද්ධ වෙන වෙනස විතරයි. දැන් කුරුල්ල අඬන්නේ ඈත. ඒ වුණාට අපේ හිතේ කුරුල්ලෙක් මවා ගන්න මෙන්න මේ මීටර් 100ක් දුර කුරුල්ලෙක් හිටියා කියලා. මෙන්න මෙහෙම හාමුදුරු කෙනෙක් බණ කියනවා කියලා අපේ හිතේ මවා ගන්න. මෙන්න මේ ඔක්කොම මවා ගන්න අර ඇතුලේ වෙන චූටි කම්පණයට අනුව විතරයි. ඒ වගේම දැන් අපේ ඇස් දෙකක් තියෙනවනේ. ඇස් දෙක තියෙන නිසා තමයි අපි ගැඹුරු අඳුර ගන්න. ඒ කියන්නේ ඇහැට පේන වර්ණ රටාව අනුව කොච්චර දුරින්ද මේක තියෙන්නේ කියන එක අඳුර ගන්නත් ඇස් දෙකක් තියෙන නිසා. ඒ වගේම කන් දෙකක් තියෙන නිසා අපිට මේ කන් කොච්චර දුරින් තියෙන විදිය ගැඹුර අඳුර ගන්නත් පුළුවන් කන හරහා. ඕකත් හොඳට බලන්න දැන් ඔයගොල් ප්‍රැක්ටිකලි මොකක් හරි ඈත තියෙන සද්දයක් ඇහුනොත් එක පැත්තකට කන යොමු කරලා බැලුවොත් එක කනකට වැඩි සද්දයක් ඇහෙනවා. එක චූටි වෙනසක් තියෙන්නේ. ඒ වුණාට අපේ හිත ඒ චූටි වෙනස හරි අඳුර ගන්න දක්ෂ නිසා තමයි අපිට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ සද්දෙන්නේ මේ පැත්තෙන් තමයි කියලා, මෙච්චර දුරකින් තමයි කියලා. අපි මේ ඉපදුන දවසේ ඉඳලා සද්ද අහන එකනේ කරන්නේ. ඒක නිසා අපේ හිත හොඳට පුරුදු වෙලා තියෙන අර චූටි කන් දෙකේ චූටි වෙනසක් වුණාම ඒකට අනුව මේ මෙච්චර දුරින් තියෙනවා මෙන්න මේ සද්ද තමයි ආවේ, මේට වඩා මේක මෙච්චර ළඟින් ඇහුණා නම් මෙච්චර මේට වඩා සද්ද වැඩියෙන් සද්ද ඇහෙන්න පුළුවන් කියලා මේ අර කර පුරුද්දක් තියෙනවනේ සද්ද අඳුරගෙන. ඒකට අනුව මේ අඳුර ගන්නවා මේ එන පිටින් එන සද්දට අනුව ඇතු වෙන කම්පනයක් විතරයි මේ තියෙන්නේ. ඒ කම්පනයෙන් අඳුර ගන්නවා මෙතන මොකක් හරි පිටින් සද්දයක් එනවා කියලා. අඳුරගෙන ඒකට අනුව ලෝකයක් මවා ගන්නවා. ඒ වගේම පිටින් ලෝකයක් මවනකොටම එතන මම ඒක අඳුර ගන්න මමෙකුත් නැවෙනවා. දැන් කුරුළු සද්දයක් ඇහුණා කියමු. කුරුළු සද්දේ අහන මමෙකුත් මෙතන මේ පැත්තේ හැදෙනවාමයි. අන්න ඒ වගේ මෙහෙම ඇතුළෙන් අඳුර ගන්න පුළුවන් ආයතන තැනකට තමයි අභ්‍යන්තර ආයතනය කියලා කියන්නේ. මෙන්න මේ කනට දැන් අපි කනනේ උදාහරණයට ගත්තා. කනට අඳුර ගන්න පුළුවන් එක රේන්ජ් එක තරංග විතරයි. දැන් බල්ලොන්ට අහන්න පුළුවන් සද්ද අපිට අහන්න බෑනේ. නැත්නම් වවුලන්ට අහන්න පුළුවන් සද්ද අපිට ඇහෙන්නේ නැහැ. ඒ අර එක ෆ්‍රීක්වෙන්සි රේන්ජ් එකක් විතරක් අපිට අහන්න පුළුවන්. අනේ ෆ්‍රීක්වෙන්සි රේන්ජ් එකට විතරයි මේ කන ඇතුලේ තියෙන අභ්‍යන්තර ආයතනය ඇක්ටිව් වෙන්නේ. ඉතින් අන්න මේ එක ප්‍රමාණ එක කොටසක් විතරක් අඳුර ගන්න පුළුවන් කනට. ඒ වගේම ඊට වඩා වෙනස් කොටසක් එහෙම නැත්නම් වර්ණ රටාවක් අඳුර ගන්න පුළුවන් එකක් තියෙනවා ඇහැ කියන එකට. ඇහෙදිත් සිද්ධ වෙන ওই වගේම ක්‍රියාවලිය. ඒකෙදිත් ඇහැට වර්ණ රටාවක් කරනහම වර්ණ රටාවට අනුව මේක ඇහි තියෙන උත්තල කාචයක් තියෙනවනේ මුලින්ම. ඒ උත්තල කාචෙන් කන පිට හරවලා තමයි ඇතුළට රූපය යන්නේ. උඩ යට මාරු වෙලා වම දකුණ මාරු වෙලා රූපය යන්නේ. ඒක ගිහිල්ලා ඊළාට ඒක වදිනවා රෙටිනා කියලා. මම සිංහල නම නම් මතක නැහැ. ඔය ඇහි ඇතුලේ තියෙන අන්ධ බිඳුව කියලා එකක් තියෙනවා. අන්න ඒ ඇතුලේ සෙන්සර් එකක් තියෙනවා. ඔන්න ඒ සෙන්සර් එකට වැටුනම ඒ සෙන්සර් එකේ තමයි අර මම කලින් කිව්ව කනට කිව්වා වගේ චක්‍ර ප්‍රසාදය කියලා ප්‍රදේශයක් තියෙනවා. ඔන්න ඔතෙන්ට විතරයි විඥානයක් පහළ වෙන්න පුළුවන්. මේ ඇහැ ලොකුවට ලොකු බෝලයක් ලොකුවට ප්‍රදේශයක් තියුණට ඇහි පිල්ලම් අරම ගොඩාක් තියුණට ඒ ඔක්කොගෙම කරන්න මේ අවශ්‍ය ප්‍රමාණයට ආලෝකය ඇතුළට ගන්න උදව් වෙන මේ ක්‍රියාවලියක් විතරයි. ඒ වුණාට අර චක්කු ප්‍රසාදය කියන තැනට විතරයි වර්ණ රටාවක් අඳුර ගන්න පුළුවන්. අන්න එතන වර්ණ රටාවක් අඳුර ගන්න පුළුවන් තැන විඥානයක් පහළ වෙන්න පුළුවන්. දැන් අපි කනේදී කතා කරා වගේ ඇහෙදිත් ඔන්න වගේ එක චූටි තැනකට විතරයි විඥාණයට පහළ වෙන්න පුළුවන්. අන්නේ තැන් හයට තමයි මේ අපි අභ්‍යන්තර ආයතන කියලා කියන්නේ. අර කනේදී කතා කරා වගේත් අර ඇහෙදිත් ওই වගේ ඇස් දෙකක් තියෙන නිසා අපිට අඳුර ගන්න පුළුවන් මෙන්න මෙච්චර දුරකින් මේක තියෙන්නේ මේ පැත්තෙන් තියෙන්නේ මේක මෙච්චර ළඟින් තියුණා නම් ඊට වඩා ලොකු වෙන්න ඕන හොමම අර කාලයක් කර පුරුද්ද නිසා වර්ණ රටාවක් ඇහැට වැටෙනකොටම ඒකට අනුව අපි අඳුර ගන්නවා මෙන්න මෙහෙමයි කියලා රූපයක් මෙහෙම එකක් කියලා. ඊට අනුව ඒ වගේ ඇහක් තියෙනවා කනක් තියෙනවා ඒ වගේම නහයක් තියෙනවා. නහයට ගඳ සුවඳ දැනුණොත් තමයි නහය කියන්නේ මේ අපේ නහය තියෙනවනේ. අන්න ඒ නහය ඇතුලේ තියෙනවා චූටි තැනක් ඔන්න ඒ වගේ ගඳ සුවඳ අඳුර ගන්න පුළුවන් තැන. ඔන්න ඒ ගඳ සුවඳ අඳුර ගන්න පුළුවන් තැනට මේක වැටෙන්න ඕනේ. වැටුනහම තමයි සුවඳක් දැනෙන්න ඕනේ. ඇවිල්ලා වදින්න ඕනේ. අන්න ඒ වැදුනහට පස්සේ අන්න එතන සිද්ධ වෙනවා. ඇහි සිදුවන කම්පනයක් වගේම කනේ සිදුවන කම්පනය වගේම නහයත් ඒ සෝත මේ ගාන ප්‍රසාදය කියලා නමක් දාලා තියෙනවා. අන්න එතෙන්ට ඇවිල්ලා සුවඳක් ගඳක් වැදුනහම ඒකෙදි සිද්ධවන කම්පනයට අනුව අන්න ඒක අඳුර ගන්න මේක ගඳක්ද මේක සුවඳක්ද මේක රෝසමල් සුවඳක්ද මේක දුරියන් ගඳක්ද එහෙම නැත්නම් ඔන්න ඔය වගේ දේවල් අඳුර ගන්නවා. නහයදිත් ඔන්න ඔය එක තැනක් තියෙනවා. ඒකට තමයි අභ්‍යන්තර ආයතනය කියන්නේ. ඊළඟට දිව කියලා එකක් තියෙනවානේ. අපිට රස දැනෙන්නේ දිවෙන්ම ලෙව කන්න ඕනේ. වෙන තැනකට ගෑවුනාට රස දැනෙන්නේ නැහැ නේ. දැන් මොන හරි කනකොට දත්වල ගෑවුනාට රස දැනෙන්නේ නැහැ. තල්ලේ දැනු ගෑවුනාට රස දැනෙන්නේ නැහැ. දිවේම ගෑවෙන්න ඕන රස දැනෙන්න. ඉතින් අන්න ඒ වගේ අර කලින් කිව්ව තුන වගේම මේ දිවෙත් තියෙන මෙන්න මේ වගේ රස අඳුර ගන්න පුළුවන් ප්‍රදේශයක්. ඒක ගෑවුනොත් විතරයි මේ රස දැනෙන්නේ. ඉතින් මේකෙත් අර දිවෙත් දැන් විද්‍යාත්මක වුණත් හොයාගෙන තියෙනවා එක එක තැන්වල එක එක රස අඳුරා ගැනීම හැකියාව තීව්‍රතාවය වැඩි කියලා. දැන් සාමාන්‍ය මිනිස්සු කියන්නේ අර උගුරට හොරා බෙහෙත් බොන්න බෑ කියලා. උගුරට කිට්ටුව තමයි තිත්ත රස අඳුර ගැනීම හැකියාව වැඩි. දිවේ මුල හරිය තමයි පැණි රස අඳුර ගැනීම හැකියාව වැඩි. ඉතින් අර ඒවත් එක්ක මේ හැදිච්ච කතාවක් තමයි උගුරට හොරා බෙහෙත් බොන්න බෑ කියලා කියන්නේ. දිවෙත් දිව ටිකක් ලොකු ප්‍රදේශයක්නේ. ඒකේ චූටි චූටි සෛල තියෙනවා. මෙන්න මේවායින් තමයි රස අඳුරගන්නේ. රස එක එක රස වලට අඳුර ගැනීම හැකියාව වැඩි ප්‍රදේශයක් තියෙනවා. ඉතින් ඔය දිවම තමයි දිව ඇර වෙන තැනකින් රස අඳුර ගන්න බෑනේ. ඉතින් මෙන්න මේ වගේ අර කලින් කිව්වා වගේ දිව කියලා ආයතනයක් තියෙනවා. අන්න එතනින් තමයි රස අඳුර ගැනීම හැකියාව තියෙන්නේ. ඒ වගේම ඇඟ කියලා එහෙකුත් තියෙනවා. ඇඟේ නම් ගත්තාම මුළු ඇඟ කියන ලොකු ප්‍රදේශයක්. ওই ලොකු ප්‍රදේශයේ දැන් කෙස් ඊළඟට නියපොතු ඊළඟට ওই ගොඩක් තදේට හැම හැදිච්ච තැන් තියෙනවනේ. අන්න ඒ වගේ තැන් කීපයක් හැර අනිත් හැම තැනම වගේ මේ අඳුර ගැනීම කියන්නේ උෂ්ණත්වය සීතල තද ගතිය ඊළඟට බර ගතිය වගේ දේවල් අඳුර ගැනීම හැකියාව ඒ සෛල ගොඩාක් තියෙන මේකේ අඳුර ගැනීම හැකියාව තියෙන. ඒකට කියනවා කාය ප්‍රසාදය කියලා. ඒකත් මේ නිකන් දාපු නමක් විතරයි. වෙන් කළ අඳුර ගැනීමට දාපු නමක් විතරයි. ඒතර විඥාණයට පහළ වෙන්න පුළුවන් මෙන්න මේ කාය ප්‍රසාදය කියන තැනක විතරයි. වෙන එහෙම නැතුව ඇඟෙන් පිට තැනක මේකට හැදෙන්න බෑ. ඒ කියන්නේ නියපොතු කියලා ගමු. නියපොතු වල විඥාණයට පහළ වෙන්න බෑ. මොකද එයාට ඒක හැකියාව නැහැ එතනට පහළ වෙන්න. කෙස් ගහක් ගත්තත් කෙස් ගහේ අග හැකියාව නැහැ. ඒ වුණාට කෙස් ගහේ හෙල්ලීමට අනුව කෙස් ගහේ මුල ඔලුවට හයි වෙච්ච තැන තියෙනවනේ. අන්න එතන හඳුනා ගැනීම හැකියාව තියෙන්න පුළුවන්. ඒ වුණාට කෙස් ගහේ මැද අග ගත්තොත් එතන ඇල්ලුවා කියලා දැනෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ කාය ප්‍රසාදයටත් හැදෙන්න ඉන්න පුළුවන් ජීවත් වෙන්න පුළුවන් තැනක් තියෙන මේ හමෙන් වට වෙච්ච මේ ප්‍රදේශයක් තියෙනවා. ඒ වගේම ඇඟ ඇතුළ ගත්තත් ඇඟැතුල දැන් බඩවල් වල මොන හරි වුණා කියලා අපිට දැනෙන්නේ නැහැනේ. ඒක යම් කිසි ප්‍රමාණයකට දැනෙනවා. ඒ දැනෙන ප්‍රමාණය අඩුයි. මේ හැම වටේ ප්‍රදේශයේ තමයි මේක හැදෙන්න පුළුවන් කාය විඥාණයට ජීවත් වෙන්න පුළුවන් එක තැනක්. අනෝකත් භෞතික තැනක් අපිට අඳුර ගන්න පුළුවන්. ඒකත් එතකොට මෙන්න අභ්‍යන්තර ආයතනය. ඒ වගේ දැන් මේ පහනම් තේරුම් ගන්න ටිකක් ලේසි. මොකද අපිට නිකන් ඇහැට ඇල්ලුවා දැක්කහම අතින් ඇල්ලුවා මෙහෙම එකක් තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ වුණාට මේ තව එකක් තියෙනවා හිතට සිතුවිලි අඳුර ගන්න තැන. මේක ගොඩාක් සියුම් අර පහට වඩා ගොඩාක් සියුම්. ඒක නිසා මේක අඳුර ගැනීම ටිකක් අමාරුයි. ඒක තියෙන තැනක් වුණත් ඇත්තටම කිව්වට මෙන්න මෙතනමයි තියෙන්නේ කියලා හරියටම කියන්නත් බෑ. මේක තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සමහර තැන්වල දේශනා කරලා තියෙනවා. මේ පපුගහරේ කියන්නේ ලේ ධාතුව ආශ්‍රය කරගෙන කියලා. ඉතින් ලේ ධාතුව කියලා ලේ හැමතැනම ඇඟේ පුරාම තියෙනවනේ. ඒක නිසා එක තැනක මෙන්න මෙතනයි තියෙන්නේ කියලා හරියටම කියන්නත් බෑ. මේකට කියනවා මේ සිතුවිලි අඳුර ගැනීම හැකියාව තියෙන තැන. මෙහෙම අපි එකපාරට මෙහෙම බණ අහා ඉන්නකොට කියමු එකපාරට මතක් වෙනවා අන්න අද උදේ කෑම තාම ලේස්ති කරේ නැහැ හරි මොකක් හරි. දැන් ඔයගොල්ලන් ගෙනව වෙලාව පරක්කු වෙලා ඇති ගොඩක් අයගේ කෑම දවල්ට කන වෙලාව වෙන්නේ සමහරට. මේ ඔන්න ඔය වගේ මොකක් හරි එකක් මතක් වෙනවනේ. ඔන්න ඔය මතක් වෙන එක කොහේද සිද්ධ වෙන්නේ? මේ කලින් මොකක් හරි එකක් තමයි මතක් වෙන්නේ. ඒ කලින් හදපු සිතුවිල්ලක් තමයි දැන් මතක් වෙන්නේ. එහෙම නැත්නම් හෙට මෙහෙම කරන්න ඕන කියලා මතක් වෙනවනේ. ඔන්න ඔය මතක් වෙන්නත් මේ ශරීරය ඇතුළේ තැනක් තියෙනවා. ඒ තැන කියලා මෙහෙම හරියට ඇහැනම් හරියටම ස්පෙසිෆික් තැනක් තියෙනවා මෙන්න මෙතනමයි කියලා. මේ සිතුවිලි අඳුර ගන්න තියෙන තැන යන්නේ ඒ විදිහට හරියටම කියන්නත් බෑ. ඒක ගොඩාක් සියුම්. ඒක නිසා ඒක අඳුර ගැනීම අනිත් පහට වඩා ටිකක් අමාරුයි. ඒ අමාරුණත් එහෙම එහෙකුත් තියෙනවා. එහෙම නෑ කියලා නේ දැන් අනිත් පහ එක එක ඒවා අඳුර ගත්තා වගේම මෙන්න මේ සිතුවිලිත් අඳුර ගන්න පුළුවන් තැනක් තියෙනවා. නොයි වගේ අභ්‍යන්තරව තැන් හයක් තියෙනවා මේවා අඳුර ගන්න හැකියාව තියෙන. අපි ගත්තා කම්පියුටරේ මේ අභ්‍යන්තර ඇතුළට සංඥා ගන්න. මවස් එක තියෙනවා, කීබෝඩ් එක තියෙනවා, USB පෝට් එකෙන් ඇතුළට ගන්න ඔන්න ඔය වගේ මේ සංඥා ඇතුළට ගන්න තැනක් තියෙනවා. දැන් මවස් එක හයි කරන්න දැන් නම් USB එකට මවස් එක හයි කරන්න ඉස්සර තියුණා මවස් එක විතරයි ඒකට ඒ පෝට් එක හරහා හයි කරන්න පුළුවන්. දැන් කීබෝඩ් එක හයි කරන්න නම් අද බෝඩ් එකේ තැනක් තියෙනවා කීබෝඩ් එක හයි කරන්න තැන. එතන හරහා විතරයි කීබෝඩ් එක හයි කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ අභ්‍යන්තරයට සිග්නල් ගන්න තැන් හයක් තියෙනවා. අනේ තැන් ස්පෙසිෆික් මේ තැන් හය හරහා තමයි මේක ඇතුළට ගන්න. දැන් මේ මම උදාහරණ විදියට මනුස්සයා තමන්ට වඩා මේ කීබෝඩ් මේ කම්පියුටරේ උදාහරණයට ගන්න. අපි මට වඩා දන්න මේ කම්පියුටරේ ගැන, මට වඩා දන්න මේ ලෝකය ගැන. ඉතින් අපි මම ගැන කියන්න මේ ලෝකයේ තියෙන දේක් අල්ල ගන්න වෙන. මොකද අපි ඒ තරම් මමත් එක්ක ඉන්න නිසා. අපි මමත් එක්ක ඉන්නේ නැති නිසා තමයි මට මේ උදාහරණ ගන්න වෙන්නේ ලෝකයේ තියෙන දේවල්. මොකද අපි පුළුවන් හැමතිසෙම බලන්නේ එළියනේ. එළිය බලන නිසා එළිය උදාහරණයක් අරගෙන තමයි ඇතුලේ පෙන්වන්න වෙන්නේ. ඒ තරම් මමත් එක්ක ඉඳලා තියෙනවා. ඉතින් අර මේ උදාහරණ ගන්නත් වෙන්නේ අපිට එළියෙන් ඒකයි. ඉතින් ඔන්න ඔය වගේ ඇතුළට සංඥා ගන්න තැන් හයක් තියෙනවා. ඕක හයම තමයි. ඉතින් කෙනෙකුට ඕනනම් අභියෝග කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ තව කෙනෙකුට නිකන් ලකුවට මේ මෙහෙමයි කියලා එන තර්ක දාන්න නෙවෙයි, තමන්ට තමන් අවංකව බලන්න මෙහෙම එකක් හයක් නැත්නම් හතක්ද තියෙන්නේ, එහෙම නැත්නම් එකක් අඩුයිද, ඔන්නෝම තමන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න බලන්න මෙහෙම දේවල් මේ කියන එක ඇත්තද බොරුද කියලා. ඒක කරන්න පුළුවන් තමන්ටමයි, වෙන කෙනෙකුට කරන්නත් බෑ. වෙන කෙනෙක්ගෙන් අහලා එහෙම නැත්නම් වෙන කෙනෙකුට මේක වෙනස් කරන්න පුළුවන්ද බැරිද කියලා තමන්ම හොයලා බලන්න. ඉතින් මෙන්න මේම මේ ඇතුළට සිග්නල් ගන්න තැන් හයක් තියෙනවා. ওই සිග්නල් ඉතින් ඒ සිග්නල් ගන්න තැන් හයට අදාළව එළියෙන් සිග්නල් වර්ග හයකුත් තියෙනවා. දැන් ඇහැට වර්ණ රටාවක් මිසක් කන සද්දයක් ඇහුණට ඇහැට අඳුර ගන්න බෑනේ. ඔන්න ඔය වගේ ඇහැට අඳුර ගන්න පුළුවන් එළියෙන් බාහිර දේවල් වර්ග හයකුත් තියෙනවා. ඒ හයට කියනවා බාහිර ආයතන කියලා. දැන් අභ්‍යන්තර ආයතන හය භෞතික දේවල් රූප වලින් හැදිච්ච වගේම බාහිර ඒවත් රූපවලින් හැදිච්ච දේවල්. ඇහැට වැටෙන්න පුළුවන් වර්ණ රටාවක් විතරයි. ඒ වර්ණ රටාවල අපි ගත්තොත් දැන් වවුලන්ට එහෙම පේන රූප අපිට පේන්නේ නැහැ. එක මේ සිග්නල් රේන්ජ් එක ෆ්‍රීක්වෙන්සි රේන්ජ් එකක් විතරයි අපිට පේන්නේ. සමහර වෙන සත්තුන්ට පේනවා අපිට පේන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ඇහැට අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ චක්‍ර ප්‍රසාදයට පිටින් එන සංඥාවට අනුව කම්පණය වෙලා ඒක අඳුර ගන්න පුළුවන්, කම්පණය වෙන්න පුළුවන් පිටින්. ඒවත් එක සීමාවක් විතරයි තියෙන්නේ. ඒ සීමාව ඇතුළේ තියෙන දේවල් තමයි අපි අඳුර ගන්න, ඇහැට අඳුර ගන්න පුළුවන්. ඉතින් අපි කියනවා මම ඔක්කොම දන්නවා කියලා කියනවනේ. මට මෙච්චර දේවල් පේනවා කිව්වට අපේ ඇහැට වැටෙන්නේ එයින් ගොඩාක් ඉතාම සුළු ප්‍රදේශයක් තමයි. අපේ ඇහැට අඳුර ගන්නත් පුළුවන්. ඒ වගේ මේ අඳුරගත්තු ඇහැට වැටිච්ච ප්‍රමාණයනොත් ඉතා සුළු ටිකක් තමයි අපි තේරුම් ගන්නෙ. ඉතින් මෙහෙම කියලා මං කියන මගේ හැම්ම දැක්කා, මමමයි දැක්කේ, මං මේක සම්පූර්ණ දන්නවා කියලා කියනවනะ. දැන් අපි නිවුස් ගත්තොත් නිවුස් වල තියෙන්නේ පට්ටපල් බොරු තියෙන්නේ. වෙච්ච සිද්ධියෙන් 1%ක් විතර තමයි ඇත්ත තියෙන්නේ. 90%ක්ම හදපු ඒවා තියෙන්නේ. ඉතින් නිවුස් නෙවෙයි ඕන දෙයක් ගත්තා බැලුවාම කෙනෙක් කියනවා මෙන්න මේක මං හරියටම දැක්ක, මං ඔක්කොම දන්නවා කියලා කිව්වට ඇත්තටම දැකලා තියෙන්නේ වෙච්ච දේෙන් 1%කටත් වඩා අඩු ප්‍රදේශයක්. ඉතින් නොයින් ඔන්න වගේ අපේ ලෝකේ මෙන්න මේ පොඩි මේ වගේ දෙයක් හරහා වුණත් තේරුම් ගන්න පුළුවන් ඇත්තටම අපි ලෝකේ ජීවත් වෙනකොට කොච්චර බොරුවක් කරනවද කියලා. මෙන්න මේ නිකම් මේ එක උදාහරණයක් මේ ගත්තේ. ඉතින් ওই වගේ ඇහැටත් අඳුර ගන්න පුළුවන්, පිටින් ගන්න පුළුවන් සංඥා රේන්ජ් එකක් තියෙනවා. ඒ ටික විතරමයි ඇහැට අඳුර ගන්න පුළුවන්. එහෙම ඒ හැකියාව තියෙන ප්‍රදේශයක් විතරයි අඳුර ගන්න පුළුවන්. ඒයින් පිට දේවල් අඳුර ගන්න බෑ. ඒකට කියනවා බාහිර ආයතනයක් කියලා. මෙන්න මේ වගේම ඇහැට අඳුර ගන්න පුළුවන් රේන්ජ් එකක් තියෙනවා වගේම කනටත් අඳුර ගන්න පුළුවන් පිටින් සද්ද රටා රේන්ජ් එකක් තියෙනවා. ඒක කනට අදාළව කනේ බාහිර ආයතනය. අභ්‍යන්තර ආයතනය කන වෙනකොට ඒකේ බාහිර ආයතනය තමයි ඔන්න ඔය පිටින් සද්ද රේන්ජ් එක අඳුර ගන්න පුළුවන්. ඒ වගේම නහයටත් තියෙනවා. දැන් අපේ බල්ලන්ට එහෙම සමහර අලින්ට වගේ සමහර සත්තුන්ට අඳුර ගන්න පුළුවන් සුවඳ ගඳවල් අපිට දැනෙන්නේ නැහැ. ඒකන් අපේ නහයච්චර සැන්සිටව නෑ. තෙන්න වගේ අර අභ්‍යන්තර ආයතනය නහය වෙනකොට ඒකට අදාළව බාහිර ආයතනයක් තියෙන ගඳ සුවඳ කියලා, ඒකෙත් අඳුරගන්න පුළුවන් ඉතා කුඩා රේන්ජ් එකක් තියෙන, ඒක තමයි අපිට අඳුරගන්න පුළුවන්. ඒ වගේම රසත් තියෙනවා, රස දිවට දිව කියලා අභ්‍යන්තර ආයතනයක් තියෙනවා, ඒකට අඳුරගන්න පුළුවන් රස විතරයි. රසෙත් දැන් අපි කියනවා අපිට දැනෙන්න මෙන්න මේ රස කියලා, වෙන සතෙකුට හරි වෙන කෙනෙකුට හරි ඒකම කන්න දෙනොත් එයාට ඒ රසම දැනෙන්නේ නැතු ඇති. දැන් මිනිස්සේ විදියට ගත්තොත් එක කොටසක් තියෙන, ඒ උනාට ඕක බල්ලෙකුට දුන්නොත් ඌට දැනෙන රස මොකද්ද කියලා ඉතින් අපි දන්නේ නැහැනේ, ඌ කියන්නේ නැහැනේ මේ රස දැනුණා කියලා. එහෙම නැත්තම් වෙන සතෙකුට දුන්නොත් ඌ කියන ඌට දැනෙන්න වෙන රසක් වෙන්නේ නැති. දැන් අපි කොච්චර පිළිකුල් කරත් දැන් කබරේකට එහෙම මලකුණක් දැක්කහම ඌට හෙන රසෙන් රසට කනවනේ. ඉතින් ඒ කියන්නේ ඌට වෙන මොකක් හරි රසක් දැනෙනවා ඇති ඒකේ. ඉතින් අපිට දැනෙන එක නෙවෙයි තව කෙනෙකුට දැනෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ අර ඇහි එක රේන්ජ් එකක් විතරක් අපිට අඳුර ගන්නා වගේම කනේ වගේම දිවෙත් අපිට අඳුර ගන්න පුළුවන් එක මට්ටමක් තියෙනවා. ඊට අමතර යන්නේ ඒ බාහිරෙන් අඳුර ගන්න පුළුවන් ඒ ප්‍රදේශයට තමයි කියන්නේ බාහිර ආයතනය කියලා. ඒ වගේම ඇඟ කියලා එකක් තියෙනවා. ඇඟ අපි දැන් කටින් කතා කරන්නේ. ඒකට අඳුර ගන්න පුළුවන් උණුසුම සීතල, තද ගතිය, ඊළඟට පිම්බෙන හැකිලෙන ගතිය, ඔන්න ඔය වගේ දේවල් කීපයක් අඳුර ගන්න පුළුවන්. දැන් ඇඟට වර්ණ අඳුර ගන්න බෑ. ඇඟට ශබ්ද අඳුර ගන්න බෑ. අර ඒක අඳුර ගන්න පුළුවන් එක මට්ටමක් තියෙනවා. අන්න ඒවටත් ඒකට කයට අනුව බාහිර ආයතන. එතකොට මෙන්න මේ උණුසුම සීතල ගතිය, තද ගතිය, අන්න ඒ වගේ දේවල්. එහෙම ඇතුළට ඇතුළේ ආයතන හයකුත් තියෙනවා, බාහිර ආයතන. ඊළඟට මේ සිතුවිලි ගත්ත මනස කියලා ගත්තාම ඒකට අනුවත් ඔන්න විදිය හයවෙනි එකක් තියෙනවා. මනස කියලා අභ්‍යන්තර ආයතනයක් තියෙනවා. මනසට අඳුර ගන්න පුළුවන් සිතුවිලි විතරයි. වෙන දේවල් අඳුර ගන්න බෑ. මනසට වර්ණ රට අඳුර ගන්න බෑ. ශබ්ද රට අඳුර ගන්න බෑ. රස අඳුර ගන්න බෑ. අන්නම මනසටත් පුළුවන් මේ සිතුවිලි කියන ඒවා විතරයි අඳුර ගන්න පුළුවන්. ඒ සිතුවිලි වලත් තමන් අඳුරගත්ත ඒවා විතරයි. ඒ කියන්නේ අපි ගත්තොත් දැන් උදාහරණයක් විදිහට ෆෝන් එකට සිග්නල් වලින් ඕනතරම් එක එක ෆෝන් වලට යන සිග්නල් තියෙනවනේ. තමන්ගේ නම්බර් එකට ME එකට එන සිග්නල් එක විතරයි මෙයා අල්ලගන්නේ. අන්න ඒ වගේ තමන්ගේ සිග්නල් සිතුවිලි අඳුරගන්න තමයි මේකට පුළුවන්. ඒ වගේම දැන් අපි තව ඉස්සරහට කතා කරතර කියනෝනේ දෙවියෝ ඇවිල්ලා එහෙම කතා කරා. ඒ වගේ වෙලාවේදී වෙන කෙනෙකුටත් යම්කිසි මට්ටමකින් මේකට මේ කියන්නේ බලපෑමක් කරන්න පුළුවන්. ඒ වුණාට වැඩිපුරම සිද්ධ වෙන්නේ තමන්ගේ දේවල් අඳුර ගැනීම. ඒ කියන්නේ මෙතෙන්දි කියන්න ඕනේ එහෙම පුළුවන්ද බැරිද කියලා නෙවෙයි, යම්කිසි ප්‍රමාණයක දේවල් විතරයි අඳුර ගන්න පුළුවන් මේ මනසට. අර කනේදී ඇහේදී එක රේන්ජ් එකක දේවල් අඳුරගත්තා වගේ මේ මනසටත් අඳුර ගන්න පුළුවන් යම් කිසි සීමාවක් තියෙනවා. ඒ සීමාව ඇතුළේ දේවල් අඳුර ගන්න පුළුවන්. අන්න ඒ සීමාවේ ඇතුළේ තියෙන බාහිර සිතුවිලි වලට තමයි කියන්නේ බාහිර ආයතනය කියලා. අන්න ඒ වගේ ගොඩක් මෙහෙම අපි ගොඩක් මේ තියරි පැත්තට කතා කරාට මේකේ තියෙන්නේ අභ්‍යන්තර ආයතන 6ක් තියෙනවා. ඒකට අනුව බාහිර ආයතන 6ක් තියෙනවා. මේවා තියෙන්නේ කොහේද බැලුවොත් මේ මගේ ළඟමයි මේවා තියෙන්නේ. වෙන කොහෙවත් නෙමෙයි. මේ ඊයේ තිබුණ දේවලුත් නෙමෙයි. මේවා ඊයේ තිබුණයි කියලා ඊයේ ගැන කතා කළත් වැඩක් නැහැ. හෙටත් නෙවෙයි මේක තියෙන්නේ. මේ දැම් තමයි මේක අඳුර ගන්න පුළුවන්. මේ දැම් මේ වෙලාවේ අපි ඇහැ ඇරියොත් වර්ණ රටාවක් පේනවා. කනට මේ බණ කියන එක ඇහෙනවා. නහයට යොමු වෙලා බැලුවොත් නහයට ගඳක් සුවඳක් දැනෙනවා. දිවට කෙළ රස හරි දැනෙනවා. ඇඟටත් මොන හරි දැනෙනවා. ඉඳගෙන ඉන්න තැනගෙන හරි. හිතටත් ඔය අතර එක පාරට මොන හරි මතක් වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ ඇතුලේ වහයක් තියෙනවා, පිටේ වහයක් තියෙනවා. ඉතින් ওই හැයට ඇතුලේ වහයක් පිටේ වහයක් තිබුණ පළියට එකපාරටම දැනෙන්නේ නැහැ. ඕවා එකතු වෙන්න ඕන. දැන් අපි උදාහරණයක් ගත්තේ ආයතනයක් කියලා කිව්වනේ. සේවකයෝ ඉන්නෝ, වැඩ ගන්න මිනිස්සු ඉන්නෝ. දෙගොල්ලෝ වෙන වෙනම හිටියට වැඩක් වෙන්නේ නැහැ. ඒ දෙගොල්ලෝ එකතු වෙලා වැඩක් කරන්න ඕන. අන්න ඒකට තමයි මේ පස්සය කියලා කියන්නේ. මේ දෙක එකතු වෙන්න ඕන. දැන් ඇහැ තියෙනවා. ඇහැ වහගෙන හිටියට මුකුත් පේන්නේ නැහනේ. ඒ වගේම කන, ඒ වගේ මේ ඇතුලේ හයක් තියෙනවා. ඒකට අදාළ පිටේවත් හයක් තියෙනවා. ওই හය හය වෙන වෙනම තිබුණා කියලියට මේකෙන් මුකුත් වෙන්නේ ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා ඒවා එකතු වෙන්න ඕන. ඔන්න එකතුවීමට තමයි පස්සය කියලා කියන්නේ. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ මෙතන පස්ස ආයතන හයක් තියෙනවා කියලා. එන්න මේ හයව දැන් හයව ගොඩවල් අපි එකක් ගත්තා, අභ්‍යන්තර ආයතන කියලා හයක් ගත්තා, ඊළඟට බාහිර ආයතන හයක් කියලා තියෙනවා කියලා ගත්තා. ඒ වගේම මෙන්න මේ එක එක ඒවා එකතු වීමට කියන්නේ හයේ ගොඩ තමයි කියන්නේ පස්ස ආයතන හයක්. නැහැ දැන් චක්‍ර තුනක් කැරකුණා අපිනේ. ආයතන හය අඳුරගෙන චක්‍ර තුනක් කැරකුණා. ඔන්නෝම හැපෙන් එකම එක හැපෙන්නම ඕන. නැත්තම් මේ දෙක මෙතන ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදියට ගත්තොත් අපි ඇහැ ඇරන් හිටියොත් විතරයි රූප පේන්නේ. දැන් ඔකට මං එච්චර හොඳ නැති උදාහරණයක් කිව්වොත් දැන් උදේ මේ කට්ටිය ටොයිලට් යන්නේ නැතිනේ, ගඳ සාමාන්‍ය පොඩ්ඩක් හරි දැනෙන්නේ නැතිනේ. ඔය ගඳ දැනෙන්නේ නහයට විතරයි නේද? ඒ වුණාට ඔය ගඳ අංශු අපේ ඇඟ පුරා මූණේ කටේ හැමතැනම ගෑවෙන්නේ නැති. ඒ වුණාට නහයට විතරයි මේක දැනුනේ. නහය වහගත්තොත් ඒ දැනෙන්නේ නැත්නේ. ඒ කියන්නේ මේ ලෝකේ අපි හරියට හොඳයි කියලා ගත්තට අපි මේ මොකක් හරි ගඳ දැනෙන කුණු කාණුවක් ළඟින් වගේ ගියොත් අපේ මුළු ඇඟ පුරාම ওই කුණු ගඳ ඔක්කොම ගෑවෙනවා. ඒ වුණාට නහයට විතරයි දැනෙන්නේ. මේ වගේ ආයතනයක් තියෙනවා, ඒවා බාහිර ඒවත් තියෙනවා, ඒවා ගැටෙන්නත් ඕනේ. එකට ගැටුණොත් විතරයි මේක දැනීමක් ඇති වෙන්නේ. ඒ වගේම මේ ගැටුණ පළියටම දැනීමක් ඇති වෙන්නේ එතනට යොමු වෙන්නත් ඕන. දැන් අපි ගත්තත් උදාහරණයක් විදියට අපි පරයන්කක භාවනා කර කර ඉන්නෝ ඉඳගෙන නහයට යොමු වෙලා ඉන්නවා. ඒ අතරේ අපි හිත දන්නේම නැතුව යනව කොහේ හරි වටවලල්ලේ ගිහිල්ලා, ඒ ගිහිල්ලා එනකොට හොඳටම දැනෙන ආයසරයක් ගිහිල්ලා ආයෙත් නහය අගට දැනුණා කියමු. ඒ වෙලාවට දැනෙන අතරේ හුස්ම එක්ක තුනී වෙලා අඩු වෙලා දැනීම අඩු වෙලා යන්නත් පුළුවන්. ඒ වුණාට ඒකට යොමුණත් විතරමයි මේ හුස්ම දැනෙන්නේ ආයසරය. ඒ කියන්නේ හුස්ම ගන්න එක නැති වෙලත් නැහැ, හුස්ම දැනෙන එක නැති වෙලත් නැහැ. ඒ කියන්නේ අභ්‍යන්තර ආයතනෙත් තියෙනවා, නහය කියන එක නහය කියන්නේ නහය එතන නහය ගඳ සුවඳ අඳුර ගැනීමනේ. නහය කියන ප්‍රදේශයේ ඇඟට අනුරූප තදගති උණුසුම් සිසිල් ගතිනේ අපි බලන්නේ. එතකොට ඇඟ කියන එකක් තියෙනවා, දැනෙන හුලං වදින එකක් තියෙනවා, ඊළාට ඒ දෙක වදිනවත් එක පාට. ඒ වුණාට අපි එතෙන්ට යොමු වෙලා නැති නිසා අඳුර ගැනීමක් එතන සිද්ධ වෙන්නේ නැහැ. ඒ වෙලාවේ අපි මොකක් හරි වෙන මොන හරි දෙයක් හිත හිත ඉන්නවා. එන මොන හරි දෙයක් ගැන, අනාගතය ගැන, මේ භාවනා කරලා ඊට පස්සේ මොනවද කරන්න කියලා දෙයක් හිත හිත ඉන්න. ඒක නිසා මේ අභ්‍යන්තර ආයතනෙත් තියෙනවා, බාහිර ආයතනෙත් තියෙනවා, ඒක හැපිල්ලක් තියෙනවා. ඒ වුණාට ඒකට යොමු වෙලා නැති නිසා ඒක අඳුන ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැනේ. අන්න එතකොට තව චක්‍රයක් මෙන්න මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ විඥාන හයකුත් තියෙනවා කියලා. විඥාන හය කියන්නේ මෙන්න මේවාගේ ඇහැට යොමු වුණොත් ඇහැට වර්ණ ඇහැ තියෙනවා, ඊළාට වර්ණ රටාවක් තියෙනවා, වර්ණ රටාව ඇහි වැදිලක් තියෙනවා. ওই තුනම සිද්ධ වුණාට වැඩක් නැහැ, ඇහැට යොමු වෙන්නත් ඕන. යොමු වෙනවා කියන්නේ ඇහි විඥානයක් පහළ වෙන්න ඕන. ඒ කියන්නේ තියරටිකලි මේ වචන වලින් තමයි විඥානය චක්‍ර ප්‍රසාදය අර මේ ওই වචන කියන්නේ. ඒවත් නිකන් අර වෙන් කළා අඳුර ගන්න දාපු වචන විතරයි. මේ ක්‍රියාවලිය අඳුර ගත්තොත් මෙන්න මෙහෙම පිටින් දේවල් ටිකක් සංඥා ටිකක් එනවා. ඒක අඳුර ගන්න පුළුවන්, ඒක තැනක් තියෙනවා, ඒ දෙක වදින්න ඕන, එකට ගැටෙන්න ඕන. ඒ තුනම සිද්ධ වුණාට වැඩක් නැහැ, ඒකට යොමු වෙන්නත් ඕන. මෙන්න මේ යොමු වීමට තමයි කියන්නේ විඥානය කියලා. මේක යොමු වෙන්නත් පුළුවන් ඔන්න ඔය හය තැනට විතරයි. මම අර කාලේ මුලින්ම කිව්වේ මේ විඥානයට ඉන්න පුළුවන් තැන් හයක් විතරයි තියෙන්නේ කියලා. අන්න ওই තැන් හයට විතරයි මේකට යොමු වෙන්න පුළුවන්. වෙන තැන් වලට යොමු වෙන්න බෑ. ඉතින් මෙන්න මේ වගේ අර හය තැනටම විදියට වෙන වෙනම යොමු වුණත් විතරයි මෙතනට අඳුර ගැනීමක් සිද්ධ වෙන්නේ. ඕකෙදෙත් කියනවා දැන් චක්කු ඇහැ විඥානය ඇහි පහළ වෙනකොට කියන චක්කු විඥානය කියලා. කනේදි පහළ වෙනකොට තව වෙන නමක් දාන සෝත විඥානය කියලා. ඒකත් නිකන් නමක් විතරයි. එකම දේ එක එක තැන පහළ වෙනකොට එක එක නම් දානවා. දැන් ඔක මේ දැන් රූප ගත්තොත් රූප අපිට එකකින් ගොඩක් හැදෙන්න පුළුවන්, හැමෝම වෙනස් වෙවි යන්න පුළුවන්. ඒ වුණාට මේ විඥානය කියන එක එකක් පස්සේ එකක් විතරයි යන්නේ. එකක් ඉවරුණාට පස්සේ තමයි එකක් ඊළඟ එක එන්න පුළුවන්. අපි දැන් උදාහරණයක් විදියට ගත්තොත් දැන් රටක ජනාධිපති කෙනෙක් ගමු. එක ජනාධිපති කෙනෙක් ඉන්නකොට තව එක්කෙනෙක් ඉන්නේ නැහනේ. එක්කෙනෙක් ඉවරුණාට පස්සේ තමයි ඊළඟ එක්කෙනා ආයෙත් පුටුවට එන්නේ. ඒ වගේම අපි දැන් ගත්තොත් මේ උදාහරණ කියනවා නම් දැන් ලංකාවේ ගත්ත ප්‍රදේශ නමයක් පළාත් නමයක් ගත්තොත් ඉතින් මෙන්න මේ පළාත් නමෙන් එක දැන් හම්බන්තොට පැත්තෙන් ආපු ජනාධිපති කෙනෙක් ඉන්නකොට අන්න අපි නිකාර චක්කු ප්‍රසාදේ ඇහෙ මේ විඥානය පහළ වුණා වගේ. ඊළඟ පොළොන්නරුවෙන් පැත්තෙන් ජනාධිපති කෙනෙක් පහළ වුණාම හරි එයා වැඩ කරන්නේ ඒ පැත්තට. එතකොට එයා කනේ වැඩ කරනවා. ඔන්න ඔය වගේ තැන් හයකින් ආපු ජනාධිපතිලා ඉන්නවනම් ඒ හය දෙනා ඒ හය පැත්තට අදාළව වැඩ කරනවා. ඒ වුණාට එකපාරින් එක්කෙනා විතරයි. ඇහෙදි විඥානය පහළ වෙනකොට ඇහෙදි විතරයි වැඩක් කරන්නේ. කනේදි විඥානය වැඩ කරනකොට කනේදි විතරයි ඉන්නේ. ඔන්නඔහොම ඇහැ කන නහය දිව ඇඟ මනස කියන ওই තැන් හයට එක්කෙනෙකුට පස්සේ තව එක්කෙනෙක් එන්නේ. දෙකක් එකපාරට සිද්ධ වෙන්නේ. එකකට පස්සේ එක්කෙනෙක් එනවා. එහෙම යම් පිළිවෙලට ඒ දෙක මේක ගොඩාක් වේගෙන් වැඩ කරන නිසා අපි හිතන්නේ මේ ඔක්කොම එකපාරට වැඩ කරනවා කියලා. ඒ වුණාට එකපාරට සිද්ධ වෙන්නේ එක්කෙනෙක් විතරයි. එතෙන්ට එයා පුටුවට ඇවිල්ලා ඒ වැඩ ටික කරලා එයා යනවා ඒ ගෙදර යනවා. ඒ වෙනුවට තව එක්කෙනෙක් එනවා. දෙවනියට එන එක්කෙනාටත් අපි කියන්නේ ජනාධිපති කියලාම තමයි. ඒ වුණාට එයා ඒ පැත්තෙන් ආපු නිසා එයා එහේ ජනාධිපති. තව කෙනෙක් කියන තව පැත්තකින් ආපු නිසා ඒ පැත්තේ ජනාධිපති. එනට එයා කෙලිම ජනාධිපති විතරයි. එක්කෙනෙකුට පස්සේ එක්කෙනෙක් එනවා. ඔන්න ඔය වගේ විඥානයත් ඇහෙදි පහළ වෙනකොට එක නමක් කියනවා, කනෙදි පහළ වෙනකොට තව නමක් කියනවා. හැමෙම එයා ඇවිල්ලා පුටුවට ඇවිල්ලා එයාගේ වැඩේ කළා, එයා ගෙදර යනවා. ඔන්න ඔය වගේ මේ හයතැනෙදිම විඥාන හයකුත් පහළ වෙන්න ඕනේ. එහෙම පහළ නොවුනොත් මෙතන ඒ වැඩේ කෙරෙන්නේත් නැහැ. මේ වැඩේ කෙරෙන්න ආයතනෙක් තියන්නත් ඕන, ඒකට පිටින් සංඥායන්නත් ඕන. ඊළාට ඒ දෙක වෙන වෙනම තියුණත් වැඩක් නැහැ. ඒ වෙවිල් හැපෙන්නත් ඕන. හැපෙනකොට අර ජනාධිපති වගේ කෙනෙක් ඇවිල්ලා එතන එයා එතන ක්‍රියා කරන්නත් ඕන. ඔන්න ඒ වැඩ පහක් සිද්ධ වෙනවා. මෙතන හය හතරක් සිද්ධ වෙනවා. මෙතන ওই හතරම එකතු වුණොත් තමයි අඳුර ගැනීමක් සිද්ධ වෙන්නේ. ඔන්න ඒ අඳුර ගත්තට පස්සේ ඒකට අනුව දිනන මේකට කැමැත්තක් අකමැත්තක්. එහෙම නැත්නම් අකමැති කැමැති නැති දැනීමක් වෙනවා. ඒකට කියන වේදනාව කියලා. ඒ වේදනාවෙත් අර වගේ මෙතන හයක් මුල් කරගෙන අපි පටන් ගත්තේ. ওই දැන් වේදනාවෙත් වර්ග තුන අර දැන් හයේදිම මේ වර්ග තුනෙන් එකක් හරි ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇහැට රූපයක් වැටලා ඇහැ වර්ණ රටාවක් අඳුරගත්තා කියමු. ඒ අඳුරගත්තු එකට අනුව අපිගේ ඒකට කැමැත්තක් හරි අකමැත්තක් හරි අකමැති නැති කැමැති නැති දෙයක් හරි ඇති වෙනවා. ඒකට මොකද වෙන්නේ? මෙන්න මේ අඳුරගත්තු එක උඩ තමයි මෙන්න මේ වේදනාවක් ඇති වෙන්නේ. එන්නේ හය ආයතන හයට අනුව මෙන්න මෙහෙම වේදනා හයට කියනවා වේදනා කායච වේදනා ආයත වේදිතබ්බා කියලා. මෙන්න මේවා වේදනා හයක් තියෙනවා කියලා අඳුරගන්න කියලා. ඒ ඇත්තටම වේදනා තියෙන වර්ග තුනයි. ඒ කියන්නේ වේදනා තුනක් නෙවෙයි, වේදනා වර්ග තුනකට වෙන් කරලා තියෙනවා. සුඛ වේදනා කියලා වර්ගයක් තියෙනවා, දුක් වේදනා කියලා වර්ගයක් තියෙනවා. ඊළඟට මේ දෙකටම නැති වේදනා වර්ගයක් තියෙනවා, අදුක්කම සුඛ කියලා. ඉතින් අපි මේ අපි කරන ප්‍රතිපදාවක් ගත්තොත්, අපි භාවනාවක් ගත්තොත් මේ සැප වේදනාවල් තියෙන දෙයක් අඳුරගෙන අපි ඒක තේරුම් ගන්න ගියොත් ඒක අමාරුයි. මොකද අපි ඒක හිත ඇදිලා යනවනේ ඒකට. හොඳටම සැපතැනක ගිහිල්ලා ඒක දිහා බලාගෙන ඒකේ යථා ස්වභාවය තේරුම් ගන්න ගියොත් ඒක අමාරුයි. ඒ වගේම ගොඩක් දුක් දෙන දෙයක් අල්ලගෙන ඒකේ තත්ත්වය තේරුම් ගන්න ගියොත් ඒකත් අමාරුයි. ඒක නිසා තමයි අපි මේ සැපත් දුකත් දෙකටම නැති අතරමැදි නොදුක් නොසුව වේදනාවක් අල්ලගෙන ඒක හරහා තේරුම් ගන්න යනවා මේකේ ස්වභාවය මොකද්ද කියලා. ඒක තමයි මේ නහය අග දැනෙන දැනීම. එහෙම නැත්නම් හුස්ම ගන්නකොට බඩ පිම්බෙන හැකිලන තැන දැනෙන. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකොට කකුලට පස්ස පැත්තේ වදින තැනක් අල්ලගත්තාම එතන අර වගේ ලකුවට හොඳට රසට දැනෙන හොඳ මේ සුව වේදනාවක් ඇත්තේ නැහැ. ඒ වගේම ගොඩාක් අමාරුවෙන් දරා ගන්න බැරි දුක් වේදනාවකුත් නැහැ. අර වගේ සුඛ හරි දුක් හරි වේදනාවක් තියෙනකොට ඒක අපිට යථාර්ථයේ තේරුම් ගන්න අමාරුයි. මොකද අපි ඒකට කැමැත්තක් හරි අකමැත්තක් හරි අනුව ඒක දිගේ යනවා අපි. ඒක තමයි අපේ ස්වභාවය. දැන් අපි ජීවත් වෙන සමාජය ගත්තොත් අපි කරන්නේ හැමතිස්සෙම ওই සැප හොයාගෙන යන එකනේ. සැප වේදනාවල් හොය හොය යන දුක් වේදනාවල් නැති කරගෙන යන තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. ඒත් ඔහොම ගියපු කෙනෙකුට එකපාරට ඕව හරහාම යථා ස්වභාවය තේරුම් ගන්න බෑ, අමාරුයි. බෑ කියලා නෙවෙයි, අමාරුයි. ඉතින් අමාරු නිසා අපි හැම දෙ දෙකටම නැති සාමාන්‍ය සරල එකක් ගන්නවා. ඒක අල්ලගෙන ඒ හරහා තේරුම් ගන්නවා මේ සැප වේදනාවක් ආවත් මෙන්න මේ සිද්ධියමයි සිද්ධ වෙන්නේ, දුක් වේදනාවක් ආවත් මේකමයි වෙන්නේ කියලා. අර දෙපැත්තටම නැති වේදනාව හරහා තේරුම් ගන්න තමයි අපි මේ කමටහනක් විදිහට හුස්ම හරි බඩ පෙම්බෙම හැකිලිම හරි ඒ වගේ දෙයක් අල්ලගන්නේ. ඉතින් අන්න මේ වගේ වේදනාවලුත් ඔය වගේ ආයතන හයේදී වේදනාවල් හයක් දැනෙනවා. ඔන්න ওই මෙතෙන්ට වෙනකන් කිව්වනේ අපි ස්ටෙප් හයක් කිව්වනේ. අභ්‍යන්තර ස්ටෙප් හතර පහක් කිව්වනේ. ඒ පහේදී අභ්‍යන්තර ආයතන හයක් තියෙනවා, බාහිර ආයතන හයක් තියෙනවා, ගැටීම් හයක් තියෙනවා, ඊළඟට ඒකට යොමීම් හයක් තියෙනවා, ඊළඟට ඒකට අනුව වේදනාවල් හයකුත් තියෙනවා. ඔන්න ඕක ඕනම කෙනෙකුට වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකයේ යථා ස්වභාවය අඳුරගත්තු කෙනෙකුට හරි නැති කෙනෙකුට හරි මට හරි ඊළාට ටොයිලට් වල ඉන්න පණුවෙකුට හරි වෙන සතෙකුට හරි ඕන කෙනෙකුට මේ ක්‍රියාවලිය මේ විදිහටම සිද්ධ වෙනවා. ඒ කියන්නේ බුදු කෙනෙකුටත් මේ ක්‍රියාවලිය මේ විදිහටම සිද්ධ වෙනවා. රහත් වෙච්ච කෙනෙකුටත් මේ ක්‍රියාවලිය මෙතෙන්ටම වෙනකන් සිද්ධ වෙනවා. මෙන්න මේ ස්ටෙප් පහ හැමෝටම එකම විදිහටමයි සිද්ධ වෙන්නේ. එකම විදිහට කියන්නේ ඒගොල්ලේ කලින් ගෙනාපු කර්ම හේතුවට අනුව. මෙන්න මෙතනින් පස්සේ තියෙන ඊළඟ එක තමයි මේකට තණ්හාවක් දාගන්නවා. ඔන්න ඕක තමයි අපි කරන වැඩේ. මේක දැනුණාට පස්සේ එතනින් නවත්තන්න බෑ. එතනින් නවතින්න අපි පුරුද්දක් නැති නිසා හයවෙනි ස්ටෙප් එකට ගිහිල්ලා මේකට තණ්හාවක් දාගන්නවා. තණ්හාව කියන්නේ මේ අර ආසාවම කියන එක නේ. මෙතෙන්දී තණ්හාවෙන් අල්ලගන්නත් පුළුවන්, තණ්හාවෙන් මේක ද්වේෂ කරන්නත් පුළුවන්. ওই දෙකටම තමයි තණ්හාව කියලා කියන්නේ. ඒක අල්ලා ගැනීමම නෙවෙයි, මගේ කරගන්නවා. මේක තණ්හාවෙන් මගේ කරගන්නවා, ද්වේෂයෙන්ොත් මේක මගේ කරගන්නවා. ඔන්න ওই දෙකටම තමයි තණ්හාව කියලා කියන්නේ. මේ අඳුරගත්තු දේ උඩ මේ ක්‍රියාවලියක් ඇත්තටම සිද්ධ වෙන. කලින් කියපු ස්ටෙප් පහම ක්‍රියාවලියක් විතරයි. මේක රොබෝ කෙනෙකුට මෙහෙම වුණත් මේ ක්‍රියාවලියම මේ විදිහටම සිද්ධ වෙනවා. ඒ වුණාට එතනින් පස්සේ මේ හයවෙනි එක තමයි මෙතෙන්ට මමෙක් දානවා. මේ ක්‍රියාවලිය මගේ සිද්ධ වුණේ, මටයි දැනුනේ. මේ බණ අහන මමෙක් ඉන්නවා, භාවනා කරන මමෙක් ඉන්නවා, සද්දයක් අහන මමෙක් ඉන්නවා කියලා මේ මතක් වෙන මමෙක් ඉන්නවා කියලා ඔන්න මමෙක් දාගත්තට පස්සේ මෙතෙන්ට තණ්හාවක් දාගන්නවා. ඒක කරන මමෙක් ඉන්නවා කියලා තණ්හාවක් දාගත්තට පස්සේ දැන් මෙන්න මේ 6 වෙනි ස්ටෙප් එකේදී තමයි මෙතෙන්ට මමෙක් ආරෝපණය කළා. ඒක හරහා තමයි ලෝකයක් හදන්නේ. දැන් මේ බණ අහනකොට වර්ණ ශබ්ද රටාවක් කනට ඇහෙන එක විතරයි වෙන්නේ. ඒක හරහා වචන හදනවා, වචන උඩ වාක්‍ය හදනවා, වාක්‍ය හදලා ඒක උඩ හොඳ නරක හදනවා, ඊළාට මේ කියන ආමුදුරන්ගේ හොඳ නරක හදනවා, ඊළාට මේක මේක ඉස්සරහට මෙහෙම දේවල් කරන්න ඕන කියලා ප්ලෑන් කරනවා, අතීතයේ මෙහෙම ඒවා වුණාද නැද්ද කියලා අනිත් පැත්තට හදනවා. ওই හැම එකක් හදන එකක් හරහාම අනිත් පැත්තේ මමෙක් හැදෙනවා. සද්දේහන මමෙක් ඉන්න, බණහන මමෙක් හදනවා වගේම ඔන්න ඔය මමෙක් හදන එක නිසා තමයි මේ 6 වෙනි ස්ටෙප් එකේදී තණ්හාවක් දාගත්ත එකෙන් තමයි ඔක්කොම අර වෙච්ච දේ කා ගන්නවා, වෙච්ච දේ අනා ගන්නවා. ඊළඟට අර වෙච්ච දේ එතනින් නවත්ත ගන්න පුළුවන් නම් එතනින් ලෝකයක් හදන එක නවත්තගෙන එතනින් ඉවරයක් කරගන්න පුළුවන්. ඉතින් මේක අපි දැන් කාලයක් සංසාරය පුරා කරගෙන ඇවිල්ලා තියෙන මේ වැඩේනේ. ඉතින් මේ දැක්කපු දෙයක් උඩ ඒක මමෙක් හදාගෙන මෙතන මමෙක් ඉන්නවා කියලා ඉස්සරහටත් මේ විදිහට බණ අහන්නව. ලබන සතියෙත් බණ අහන්නනේ මේගොල්ලෝ බලාපොරොත්තු තියෙන්නේ. ඉතින් අන්නේ බලාපොරොත්තුවක් හදන්නේ මමෙක් බණ අහන නිසා. එහෙම නැතුව අද ඇහුවා, දැන් අද ඉවර කරගන්න පුළුවන් නම් කොච්චර හොඳයිද? එහෙම කරන්න හිතන්නේ අපි. අන්නේ එතන හදා මමෙක් හදාගන්න එක උඩ තමයි මේ ඉස්සරහට ලෝකයක් හදාගන්නේ. එහෙම ලෝකයක් හදාගන්නේ නැත්තම් එතනින් ඉස්සරහට යෑමක් නැති වෙනවා. ඉස්සරහට යෑමක් නැති වුණාට පස්සේ වෙන්නේ අර කලින් ආපු වේගය නිසා යම් කිසි දුරක් යන්න පුළුවන්. ඒනට එතනින් ගියාට පස්සේ එතනින් ආයෙත් ඉස්සරහට යන්න හේතු හදන්නේ නැහනේ. යම් කිසි තැනකට ඇවිල්ලා නවතිනවා. නැවතුණාට පස්සේ ආයෙත් ඉස්සරහට යෑමක් නැහැ. එතනින් කෙලවරක් වෙන්නේ. ඉතින් අපි සංසාරය පුරා කරගෙන තියෙන මොකද්ද? මෙන්න මේ දැනීම හය කොහේ හරි මේ ආයතන හය දැනීමක් ඇති වුණ ගමන් ඒක උඩ මෙතන මමෙක් හදනවා. මේක තව ඉස්සරහටත් මේක කරන්න ඕන. මේක හොඳ රස කෑමක් ආපු තැනකට හෙටත් මේ රෙස්ටුරන්ට් එකටම යන්න ඕන කියලා හිතනවනේ. මේ ට්‍රිප් එක අපි මේ අවුරුද්ද ගියා, ලබන අවුරුද්දෙත් මේ ට්‍රිප් එකම යන්න ඕන, ලබන අවුරුද්දෙත් දානයක් දෙන්න ඕන කියලා බලාපොරොත්තුවක් තියෙනවනේ. ඉතින් ඔය හදාගත්තු මම උඩ තමයි මේ ඔක්කොම කරන්නේ. මේක උඩ මමයක් හදාගන්නේ නැති වුණා නම් අර රොබෝ කෙනෙකුටත් මේ සිද්ධ මේ දැන් හදලා තියෙන රොබෝලා ඉන්නවා, ඒ වගේ දේවල් සිද්ධ වෙනවා ඇත්තරම. ඒ කියන්නේ මෙච්චර හොඳම මට්ටම එන්නේ මීට වඩා ගොඩක් අඩු වේගෙන් ඒගොල්ලෝ අඳුර ගන්නවා. අඳුරගෙන ඒකට අනුව ප්‍රතික්‍රියා කරනවා. ඉතින් ඒ වුණාට ඒගොල්ලෝ එතන මමෙක් හදන්න බෑ. මමෙක් හදාගන්න තරම් තාම හදාගන්න බැරි තත්ත්වයක තියෙන. ඉතින් අන්නේ මමෙක් හදන්න නැති නිසා රොබෝට කරන්ට් එක නවත්තපු ගමන් ඌ එතනින් මැරෙනවා. එතනින් ඉවරයි. ඒ වගේ නෙවෙයි අපි කරන්නේ මොකද්ද? මැරෙනකොටත් මේ අභ්‍යන්තර ආයතන 6 එක්ක මේ වැඩේ කරගන්න බැරි වුණාම වෙන එකක් අල්ලගෙන තව තැනකට යනවා. ඒ අර රොබෝ එතනින් නැවතුනාට මේ මමෙක් අල්ල ගන්න නිසා මම මේක කරන්න ඕන. මම තව ආසයි රූප බලන්න, මම තව ආසයි සද්ද අහන්න, මම තව ආසයි ගඳ සුවඳ විඳින්න, මම තව ආසයි රස විඳින්න, මම තව ආසයි ඇඟට පහස ලබන්න, මම තව ආසයි තව හිතන්න. ඉතින් ඔහොම වුණ ගමන් මේ ඇතුළේ ආයතන 6 එක කරගන්න බැරි වෙනකොටනේ මේක දාලා වෙන තැනකට යන්නේ. මේක දාලා යනකොට ඉතින් මේක ඒ හේතුවට අනුව මැරෙනකොට අපිට බලල්හැක් හරි හම්බ වෙනව නම් ඒ හේතුවට අනුව ඒක හරි තක් ගාලා අල්ල ගන්නවා. බලුකුණක් හරි හම්බ වෙනව නම් ඒක හරි අල්ල ගන්නවා. මොකද මොකක් හරි කරගෙන මේක ආසාවනේ තියෙන්නේ, මේක තව තව බලන්න හන්න. ඒ ආසාව හදාගන්නේ මෙන්න මේක තුල මමෙක් ඉන්න නිසා. මමෙක් අල්ලගත්තු නිසා තමයි මට මේකට ආස කරන්නේ. මෙන්න මේ ක්‍රියාවලිය අඳුරගත්තනම් මෙතන සිද්ධ වෙන්නේ ක්‍රියාවලියක් විතරයි, මෙතන මමෙක් නැහැ කියලා එක අඳුරගත්තනම් එතකොට එයාට පුළුවන් මේකට තණ්හාවක් ඇති කරන එක හොඳයිද නරකයිද කියලා තමන්ම තීරණය කරගන්න. ඒක කවුරුවත් කියව දැමයි මං කියපු පළියට මේක කරන්න ඕනේ නැහැ. තමන්ම තීරණය කරලා බලන්න මේක මෙතන වෙන්නේ ක්‍රියාවලියක්ද, එහෙම නැත්නම් මෙතන මමෙක් ඉන්නවද නැද්ද කියන එක තමන්මයි තීරණය කරගන්න ඕනේ. කවුරුවත් කියපාලියටවත් කවුරුවත් මෙහෙම කරන්න ඕන කියලා නීතියක් දාලවත් මේක කරන්න බෑ. මෙන්න මේ ක්‍රියාවලිය බලන්න ඕන තමන්ම අඳුරගන්න. ඉතින් අඳුරගන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඒ වෙලාවෙම ඒක අඳුරගන්න ඕන. දැන් ඊයේ දැකපු රූපයක් ගැන අද අඳුරගන්න බෑ. එහෙම නැත්නම් හෙට පේන එකක් ගැන අද අඳුරගන්නත් බෑනේ. දැන් රූපයක් දකිනවා නම් ඒක දැම්ම අඳුරගන්න ඕන. ඒකට මොකද්ද කරන්න ඕනේ? ඒකට එහෙනම් දැන් රූපයක් දකිනකොටම ඒකත් එක්කට එළඹිලා මේ මොහොතේ ඉන්න ඕන. මෙන්න මේ ඒ අන්හැම එළඹීමට සඳහා තමයි අපි මේ ප්‍රතිපදාවක් කරගෙන යන්නේ, මේ මොහොතට සිහිය පවත්ව ගන්න. ඒක අපි අර සංසාරයක් පුරා පුරුදු වෙලා තියෙන්නේ මේ මොහොතේ ඉන්න නෙවෙයිනේ. අතීතයට හරි අනාගතයට හරි වෙන තැනක හරි වෙන දෙයකට හරි ඉඳලා පුරුදු වෙච්ච නිසා මේක එකපාරට කරගන්න බෑ. දෙන්නේ ඒක නිසා අපි හැමතිස්සෙම වෙන වෙන තැන් වලට පැන පැන ඉන්නේ. ඒක නිසා මේ ප්‍රතිපදාවක් අපි හදාගෙන තියනවා මෙතෙන්ට හිත අරගෙන මේ මොහොතේ ඉන්න පුරුදු කරන ක්‍රියාවලිය. අන්න ඒ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ මේ සතිමත් වීම කියලා. ඒක හරි තමයි. අර අපි කලින් කිව්වා වගේ ලොකු තද වේදනා කැමති දේවල් හරි අකමැති දේවල් හරි හරහා ඔක කරන්න බැරි නිසා කැමැති අකමැති බව ගොඩක් අඩු සාමාන්‍ය දෙයක් වන හුස්ම හරි බඩු පිම්බීම හරි වගේ එකක් අල්ලගෙන ඒක හරහා අපි හිත පුරුදු කරනවා. මෙන්න මේ මොහොතේ දැනෙන දිහා බලන් ඉන්න. අන්න එහෙම බලන් ඉඳලා කාලයක් මෙහෙම බලන් ඉඳලා පුරුදු වුණාට පස්සේ අපිට පුළුවන් මේ වගේ හොඳ රස දෙයක් දැනුණත්, හොඳ අකමැති දෙයක් දැනුණත් ඒක දිහා අනුන්ගේ දෙයක් දිහා බලන් ඉන්නවා වගේ බලන් ඉන්න පුරුදු වෙන්න පුළුවන්. අන්න එහෙම පුරුදු කරපු හිතකට තමයි තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ වෙලාවේ වෙන්නේ මෙන්න මෙහෙම ක්‍රියාවලියක් විතරයි, මෙතන මමෙක් නැහැ බව. මේ විදිහට එහෙම නැතුව එකපාරට මෙතන මමෙක් නැහැ කියලා අඳුරගන්න ට්‍රයි කරාට ගොඩක් කලින් පුරුදුකම් තියෙන කෙනෙකුට එකපාරට අඳුරගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ වුණාට සාමාන්‍යයෙන් ලේසි නෑ. ඒක නිසා තමයි අපි මේ ප්‍රතිපදාවක් පුහුණු කරන්නේ මෙන්න මේ ක්‍රියාවලිය හරහා ගිහිල්ලා. එතකොට පුළුවන් මේ යථා ස්වභාවය තේරුම් ගන්න. තේන්නේ යථා ස්වභාවය තේරුම් ගැනීමට කරන ප්‍රතිපදාවක් තමයි අපි මේ පුහුණු වෙන්නේ. ඉතින් අන්න ඒක නිසා මෙන්න මේ ධර්මදේශනාවත් අපි ඉදිරිපත් කරේ මෙන්න මෙහෙම මේ කරන ප්‍රතිපදාව මොකටද කරන්නේ කියලා තේරුම් අරගෙන ඒ ප්‍රතිපදාව ගැන මොකක් හරි සැකයක් තියෙනවනම් ඒ ගැන සැක දුරු කරගෙන ඒ කරන වැඩේ ගැන කන්ෆිඩන්ස් එකකින් කරන්න පුළුවන් වෙන්නත් එක තමයි මේ ධර්මදේශනාව අද මම තෝරගත්තේ. ඉතින් ඒ දේශනාව තුළින් යම්කිසි දෙයක් තේරුම් ගත්ත නම් ඉතින් ඒ හරහා මේ කරන වැඩේ හොඳට උනන්දුවෙන් කරගෙන යන්න මේ ධර්ම දේශනාවත් එකස හේතු ඒවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අද ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද බොහොම වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කළා. සාරාංශ කරන එක තමයි පොඩ්ඩක් වැඩේ. මම උත්සාහ කරන්නම් ඒක පොඩි සාරාංශයක් වෙන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ මේ අපි ඇතුළේ තියෙන අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන හය ගැන පැහැදිලි කිරීමක් තමයි මුලින්ම කළේ. අපිට අභ්‍යන්තර ආයතන විතර අපිට මේ ඇහි තියෙන චක්කු ප්‍රසාදයට රූප එහෙම නැත්නම් වර්ණ රටාවන් කියන බාහිර ආයතනය යොමු වුණාම ඒකේ අතර ඇති වෙන ගැටීමෙන් පස්ස කියන කාරණිය පස්ස ආයතන ඇති වෙලා ඒකෙන් යොමු වීමක් තියෙන්න ඕනි කියලා කිව්වා. එතකොට විඥානය කියන එක හට ගන්නවා. ඒ හට ගන්න විඥානය තුලින් වේදනා හයක් ඇති වෙන්න පුළුවන් ආයතන හයක. චක්කු ප්‍රසාදයෙන් නම් ඇති වෙන චක්කු විඥානේ වගේ අනිත් ආයතන වලට අපි ඒ ආකාරයෙන් මේක අදාළ වෙනවා. මේ ඇති වෙන වේදනා හය සුඛ දුක්ඛ හෝ අදුක්ඛම සුඛ වෙන්න පුළුවන්. මේ කියන විදිහට මේ අපිට මේ සත්ප දුක් වලට ඇති වෙන මනාප කියන්නේ අපිට ඒ චක් විඥාණය නිසා ඇති වෙන සැප දුක් වේදනා හයට අපිට ඇති වෙන මනාපමනාප බව අඩු කර ගැනීම තුළින් මේ ප්‍රතිපදාව ඉස්සරහට යන්න පුළුවන් බව ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනා කළා. මේ එකේ ඉඳලා පහ වෙනකන් කියන්නේ ප්‍රසාද රූප එතකොට ලකින් අභ්‍යන්තර ආයතන බාහිර ආයතන පස්ස විඥානය සහ වේදනා කියන කාරණා පහම මේ ලෝකේ ඕනම පුද්ගලයෙක්ට වෙන්න පුළුවන්. හැම කෙනෙක්ටම හැම නිතරම මොහොතක් ක්ෂණයක් ක්ෂණයක් පාසා දෙනවා. නමුත් ඒක මේ අපිට ඒක පේන්නේ නැහැ ඒ තරම් ඉක්මනට සිද්ධ වෙන නිසා. නමුත් ඒක වරකට ඇති වෙන එක විඥානයක් පමණයි. ඒක ඉතා ශීඝ්‍ර වේගින් වෙන නිසා අපිට ඒක එක එකවරම කිහිප විඥාන කිහිපයක් ඇති වෙනවා කියලා පෙවුනට එකවරකට ඇති වෙන එක විඥානයක් කියලා ස්වාමීන් වහන්සේ දේශනා කළා. මෙන්න මේ ඇති වෙන විඥානය නිසා ඇති වෙන වේදනාව සැප දුක විදිහට අල්ලා ගැනීම එහෙම නැත්නම් ඒ ඇති වෙන තණ්හාව නිසා ඒක ප්‍රතික්ෂේප කිරීම නිසා තමයි අපි මේ සංසාර ගමන යන්නේ කියන එක නැත්නම් මමය හදාගන්න එතනින් කියන කාරණේ ස්වාමීන් වහන්සේ දේශනා කළා. එතකොට මේකේ ඉඳලා පහ වෙනකන් කාරණා පහ ලෝකෙ හැම කෙනෙකුටම සමානව සිද්ධ වුණත් එතනින් මෙහාට කියන්නේ හය වෙන කාරණේදී අපිට මේක වෙනස් කරන්න අපේ අතේ අපිට හයියක් තියෙනවා නැත්නම් අපිට හැකියාවක් තියෙනවා. ඒ සඳහා අපි කරන්න ඕනේ මේ ක්‍රියාවලිය ඇතුළතදී ඇති වෙන සුඛ දුක්ඛ සැප දුක් කියන අදුක්ම සුඛ ඒ කියන වේදනාවන් කෙරෙහි මනාපමනාප ඇති කරගන්න නැතුව එතකොට එනේ මනාපමනාප දිහා බැලීමෙන් තවදුරටත් මමයා කියන කෙනා මමත්වය ඇතිවීම වැළැක්විය හැකි බව ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනා කළා. මේ විදිහට ක්‍රමානුකූලව මේ කරගෙන යනකොට අපිට මේ සංසාර ගමනම يعني මෙච්චරක් දුර අපි හදාගත්තු මම ගෙවෙන කන්දී ඒ වුණාට අපිට ඉස්සරහට තවදුරටත් ඉස්සරහට අපි මම මේක හදන්න නැති නිසා සංසාර ගමන අවසන් කරන්න පුළුවන් මාර්ගයක කියලා සම්මාස දේශනා කළා. ඒ නිසා මේ මනාපමනාප දැකිය යුතු වන්නේ ඊයේ හෝ එහෙම නැත්නම් හෙට නෙවෙයි. මේ ඒ මොහොතේ මනාපමනාප දැකීමෙන් අපි තණ්හාව ෂෙය කරලා අපිට මේක වෙන කෙනෙක්ගේ දෙයක් දිහා බාහිර කෙනෙක්ගේ දෙයක් දිහා බලන් ඉන්නවා විදිහට අපි තුල ඇති වෙන මනාපමනාප දැකීමෙන් මේ ගමන කෙලවර කරන්න පුළුවන්. ඒක තමයි මේ ප්‍රතිපදාව. නමුත් ඒක එකවර කරන්න බැරි නිසා මෙම මූල කර්මස්ථානයක් ආශ්‍රයෙන් මේ ගමන පුරුදු කරන බව තමයි කෞරවී ස්වාමීන් වහන්සේ දේශනා කළේ. මම හිතන්නේ බොහොම හරවත් ගැඹුරින් වුණත් බොහොම සරල ස්වාමීන් වහන්සේ ඒක දේශනා කළා. ඒක අපිට බොහොම මම හිතන්නේ පිළිසට බොහොම වැටහෙන්නේ නැති මේ ගැඹුරු වුණාට බොහොම සරලව ඒක හැම කෙනාටම තේරෙන විදිහට ස්වාමීන් වහන්සේ දේශනා කිරීම ගැන අපි ගෞරවනීය ස්තුතිය පුද කරනවා අද අමුගත ස්වාමීන් වහන්සේට. අපිට ඊළඟට තියෙන්නේ අපේ වැඩසටහනේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් සකස් කරන ලද ආධුනික උපදේශ මතක් කරන එක. මම ඒ සඳහා අදාළ ලේඛනය ෂෙයා කරන්නම්. හැමෝන්ටම පේනවා ඇති දැන් ඒ ලේඛනය මංශයා කළ තියෙනවා. මම හැමදාමත් කියනවාගේ මේ සතිමත් බව කියන දේ අපි මිනිස්සු විදිහට හදාගත්ත කිසිම සීමා කිරීමකින් වෙනස් කරන්න ලඝු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඕනම ජාතියක ඕනම ආගමක ඕනම ස්කින් කලර් එකක් තියෙන කෙනෙක්ට ජාති ආගම් දේශ සීමා කිසිම බාධාවකින් තොරව පොදුවේ මිනිස්සු හැමෝන්ටම ක්‍රියාත්මක කරන්න ප්‍රත්‍යක්ෂයෙන් අත්දිනින්න පුළුවන් දෙයක් සතිය කියන්නේ. ඕනම තැනක ඉන්නකොට හිටගෙන ඉඳගෙන නිදාගන්න යනකොට පවා, එහෙම නැත්නම් මරණ මංචකයේදී පවා මේක පුරුදු කරලා තියෙන කෙනෙක්ට වඩන්න බැරි කමක් නැහැ. ඒක වෙන කෙනෙක්ගේ අවසරයක් හෝ අධීක්ෂණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා මේකට අත්‍යවශ්‍ය එකම දේ තමයි මේක කළ යුතුයි කියන අවශ්‍යතාවය සහ කළ හැකියි කියන හැකි සංඥාව ඇති කර ගැනීමම පමණයි. ඉතින් ඒක නිසා අපි විශ්වාස කරනවා මෙතන මේ වැඩසටහන සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනාටම ඒ හැකි සංඥාව ඇති වෙලා තියෙනවා කියලා. වගේම අපි අත්දැකීම් අපි දැකලා තියෙනවා, අපිට සාක්ෂි තියෙනවා අවුරුදු 5-6 දරුවන් ඉඳලා ඉහළට ඕනම කෙනෙක්ට මේ සතිමත් බව කියන එක අවශ්‍යතාවය තියෙනවා නම් වැඩි දියුණු කරන්න පුළුවන් කියන කාරණයක් මතක් කරන්න ඕනේ. ඒ සඳහා අද සම්බන්ධ වෙන කෙනෙක් හරි හිම නැත්තම් මූලික උපදෙස් කලින් ලබා දීපු මූලික උපදෙස් අලුත් කරගන්න හරි කෙනෙක් ඉන්නවා නම් කැමැත්තෙන් මම මතක් කරන්නම්. අපි නිසන් වනයේ ආශ්‍රයෙන් මේ සත්‍යමත් බව වැඩි දියුණු කර ගැනීම ගැන බොහෝ වීඩියෝ බොහොම ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි සත්‍යමත් ඇවිදීම සහ සත්‍යමත් ඉඳ ගැනීම කියන කාරණා දෙක තමයි මූලික වශයෙන් යොදාගන්නේ සත්‍යමත් බව වැඩි දියුණු කිරීම සඳහා. ඒ සඳහා මූලික උපදෙස් ඇතුළත් වීඩියෝ දෙකක් දැනට අපි සඳහන් කරලා තියෙනවා. මම මික්සලාර් එකට සහ Zoom එකට ඒ දෙක යොමු කරනවා. ඉතින් එහෙම මූලික උපදෙස් අලුතෙන් මතක් කරගන්න කෙනෙක් ඉන්නවා නම් එහෙම කෙනාට මතක් කරන වීඩියෝස් වලට ගිහිල්ලා නැවත බලලා ඒ මූලික උපදෙස් ලබා ගන්න, අලුත් කරගන්න. එහෙම මූලික උපදෙස් ලබා ගත්තට පස්සේ වැදගත්ම දේ තමයි මේ පුහුණුව. හැමදාම දිනපතා පොඩි වෙලාවක් යොදා ගන්න. අපිට පැය 24ක් තියෙනවා. නිදා ගන්න වෙලාවෙන් පොඩි වෙලාවක් අඩු කරලා හරි විනාඩි 5කින් වුණත් කමක් නැහැ මේක පටන් ගන්න උත්සාහ කරන්න. ටික ටික මේ යෙදෙන ප්‍රමාණය දෛනික වැඩි කරලා සම්පූර්ණ කාලය දෙකක් සතිමත් ඉඳ ගැනීමක් සහ සතිමත් ඇවිදීමක් කරාට පස්සේ ඔබට ලැබෙන ඒ අත්දැකීම සතිමත් ඇවිදීම කරනකොට කොහොමද කකුල් වලට දැනෙන්නේ, සතිමත් ඉඳ ගැනීමේදී කොහොමද හුස්ම දැනෙනවාද, නැත්නම් උදරයේ පිම්බීම හැකිලිම දැනනවාද, එහෙම නැත්නම් ඉරියව්වද දැනෙන්නේ, ඒ දැනෙන දේවල් තමන්ට පැහැදිලි ආකාරයෙන් සරලව වාර්තාවකට ගන්න උත්සාහ කරන්න. එහෙම සතිමත් අත්දැකීම් යන වාර්තාවක් ලිව්වට පස්සේ වාර්තාව අපිට ඉදිරිපත් කළ හැකි Google ෆෝරම් එක සහ ඊමේල් ලිපිනය අපි සඳහන් කරලා තියෙනවා. මේ මේ ආකාරයෙන් ඔබට ඒ තම තමන්ගේ වාර්තා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්, ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන්. අපි හැම ඉරිදකම මේ වෙලාවට මේ වැඩසටහන පවත්වනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දේශනාවෙන් පස්සේ ඔබ විසින් ඉදිරිපත් කළ තියෙන වාර්තා හෝ ගැටළු ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරලා ඒවට සුදුසු ඉදිරි උපදෙස් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම දැන් ඔබ වාර්තාවක් ඉදිරිපත් කළත් නොකළත් මේ වැඩසටහන සම්බන්ධ වීමෙන් ඒ අනිත් අයට දෙන උපදෙස් අනුව වුණත් තමන්ගේ සතිමත් භාවය දියුණු කර ගැනීමට යොදා ගන්න පුළුවන්. ඒක නිසා මේ හැම ඉරිදා දවසකම සතිපතා හැකි ආකාරයෙන් මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා හැම දිනාටම මතක් කර සිටිනවා. ඒක තමයි අපේ ආධුනික උපදෙස් වලට අපිට සඳහන් කරන්න තියෙන්නේ. දැන් ඊළඟට අපේ වැඩසටහනේ තියෙන්නේ අපි අදට ලැබිලා තියෙන වාර්තා ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කිරීමේ අවස්ථාව. මම ඒ සඳහා අද ඊළඟකට ආරාධනා කරනවා අද Q&A session එක මෙහෙමන විදිහට. ඊළඟක
ඉන්නවා බොහොම තෙරුවන් සරණයි රාජිකා.
සරණයි.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. අද දවසේ අපිට වැඩිහිටියන්ගෙන් වාර්තා කිසිවක් ඉදිරිපත් වෙලා නැහැ. හැබැයි අපේ වියානාදුවගෙන් වාර්තා දෙකක් ලැබිලා තියෙනවා. ඒකෙන් පළවෙනි වාර්තා මම දැන් කියවනවා. Having breakfast mindfully. I was having my oats mindfully. I felt milky, sweet, creamy and salty flavors. I felt them soft and mushy too. I also heard the sound of my dad munching a biscuit. එම වාර්තාව අවසානයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් බලාපොරොත්තු වෙනවා දෙවැනි වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර.
No, we will go ahead with both reports and then come to the answers.
හොඳයි ස්වාමීන් වහන්ස. දෙවැනි වාර්තාව ඇත්තටම සමග වීඩියෝ ක්ලිප් එකකුත් ඉදිරිපත් කරලා තියෙනවා. මේ රාජිකායක ෂෙයා කරනවා. දෙවැනි වාර්තාව ලියා තිබෙන ස්වාමීන් වහන්ස ට්‍රීට් time for Tikki Baba. I love giving Tikki Baba treats. She likes her treats more than cat food. I felt her licking on my palm. I felt love and kindness towards her. එම වාර්තාව අවසානයි ස්වාමීන් වහන්ස. රාජිකා
වීඩියෝ එක පේනවද?
වීඩියෝ එක පේනවා. ස්ටාර්ට් කරන්න නෑ රාජිකා.
Okay, so that's Viana's two cents towards our practice. As you can see, even a little child can practice this. Even 5 years, 6 years old children can do this. And it is mindfulness, just being aware whatever the activity that you are doing. So it could be eating something or brushing your teeth or some other activity that you do in your day-to-day life. So that way we try to maintain or we try to practice this awareness, the faculty of awareness that we are developing. So whatever the situation that you are in, you can be aware. Maybe you are in a crowded environment, still you can maintain that awareness. Maybe you are in a quiet environment, still you can maintain that awareness. So that type of awareness we are practicing. So when we practice awareness, we can feel various things in that. Maybe you can feel your bodily sensations, so that's a good place to start. Then you may hear sounds from the surrounding. You may get thoughts, various past incidents appearing in your mind. So these things are natural to the present moment and you don't have to fight them. Instead, just be aware that these things are happening. Then you even develop your attention towards what is happening in your surrounding. Most people, they are lost in their thoughts. They are lost in their mind. They don't even know their mind. They don't even know what they are thinking. They don't even know what they are feeling. So you can assume they will not know about the surrounding. But when we practice mindfulness, initially you get to be aware about your thoughts and emotions. You practice it again and again, then even you can feel the surrounding. You can feel the trees. You can feel the clouds. You can feel the environment. You can feel the animals. Feels like you are feeling their emotions. Feels like you are communicating with animals. Feels like you are communicating with the nature. Because you have that vibe inside your mind. You have that awareness inside your mind. So when it comes to emotional intelligence, it's not only your emotions, but the awareness of the surrounding, awareness of the situations, then emotions of the other people that we are dealing with. So that type of awareness we are developing, and it's a long process, but still you can start somewhere. Most people, they find formal meditation, like walking and sitting, difficult, but still you can practice while brushing, while eating something. So that's a good place to start. When you start, you have to continue it for a while, and then you realize, initially I wasn't aware, but now I am developing, now I am progressing. So 6 years old, Viana is telling us, giving a valuable message. So I invite all of you to listen to that message and try and practice yourself.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. බොහොම පිං ඒ පැහැදිලි කිරීමට. රාජිකා, මේ මට තාම මේ රාජිකා සඳහන් කරලා තියෙන Google Form එකේ තව කමටහන් වාර්තාවක් තියෙන බවට. නමුත් මට ඒක ලැබුණේ නෑ රාජිකා තාම.
ඊළඟ අක්කා කමඨහන් වාතාවක්ම නෙවෙයි ඒක මූලික උපදෙස් තමයි ඉල්ලලා තියෙන්නේ. උනාට මං හිතේ අර රසිකා චන්ද්‍රශේකර කියලා කෙනෙක් අපිට වාතාවක් ඉදිරිපත් කළා තියෙනවා. වාතාවක් කියන්නේ මේ කියලා තියෙන මාගේ මේ පළමු වැඩසටහනයි. මේ වාතාව සම්බන්ධයෙන් ඔබ වහන්සේගෙන් ඉදිරි කටයුතු සඳහා අනුශාසනාවක් බලාපොරොත්තු වෙමි කියලා. යා වාර්තාවක් ප්‍රශ්නයක් විදිහට මේක ඉදිරිපත් කරපු නිසා මට හිතුන අපි නම සඳහන් කළා. අපි කියමු මේ අපි මූලික උපදෙස් ගැන වාර්තාවක් සකස් කරලා තියෙනවා අලුතෙන් සම්බන්ධ වෙන අයට ඉදිරිපත් කරන්න. අපි ඒකේ කියන පුද්ගලයාට යොමු කරනවා කියලා මතක් කරනවා කියලා කිව්වනම් ඇතිනේ.
බොහොම පින් රාජික, ඇත්තටම පද්මා අක්කා මේ වන විට යාට ඒ සම්බන්ධව පිළිතුරක් යවලා තියෙනවා.
හරි.
ඒ අලුත් කෙනෙක්ට ඉතින් අපිට කියන්න තියෙන ඇත්තටම මේ පොඩක් යෙදිලා බලන්න. ඔය කියන තරම් අමාරු අපහසු වැඩක් නෙමෙයි මේක. නිකන් පොඩ්ඩක් නිකන් යෙදිලා බලන්න. ඔය වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. ඒකේ තියෙනවා විවේකීව ඇවිදින ගමන් සිහිය පිටවන්නේ කොහොමද, විවේකීව වාඩි වෙලා ඉන්න ගමන් සිහිය පිටවන්නේ කොහොමද කියලා. එතකොට ඔය කියන තරම් අපහසු අමාරු දෙයක් නෙමෙයි. මේ අපි ළඟ දැනටත් තියෙන දෙයක් මේ කියන්නේ. ඒක හඳුනා ගැනීමක්, ඒක නැවත නැවත පිරිසිදු කර ගැනීමක් තමයි අපි මේ කරන්න හදන්නේ. එතකොට විවේකිය පොඩ්ඩක් ඇවිදින්, විවේකිය පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න. ඒ වීඩියෝ එකේ තියෙන විදිහට විස්තර පොඩ්ඩක් විමසලා බලන්න. එතකොට ඊළඟ දවසේ ඒ තමුන්ගේ අත්දැකීම පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරොත් අපිට පුළුවනි එතනින් එහාට තව පියවරක් තියන්න. ඉතින් මෙතන ගොඩ දෙනෙක් ඉන්නවා අපි දන්නවා, පුරුදු කරනවා වගේ කියලා හිතාගෙනත් තියෙනවා සමහර විට. ඇහුවොත් කියනවා මම පුරුදුත් කරනවා කියලා. නමුත් අර ප්‍රකාශ කිරීමක් කරන්නේ නැහැ. ඒ අත්දැකීම බෙදා හදා ගැනීමක් කරන්නේ නැහැ. ඒ ප්‍රකාශ කිරීම නැති නිසාමද කොහෙද ඒගොල්ලන්ට ආනිසංස නැහැ. මොකදද හේතුව, කොහේ ඉන්නවද කොහේ යනවද කියලා දන්නේ නැහනේ. ඒක නිසා හැම වෙලේම පොඩ්ඩක් උත්සාහ කරන්න ඕනේ මේ කරපු එක ගැන කියන්න, තමුන්ගේ අත්දැකීම කියන්න, සරලව කියන්. එතකොට එන්නේ ඒ අනුව අපිට පුළුවනි මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා අපි පුරුදු කරපු එකේ යම් කිසි අත්දැකීමකුත් ගලපලා තව ටිකක් මාර්ගෙ පෙන්වන්න. ඉතින් එහෙම ටික කාලයක් පුරුදු කරන එකට තමයි ඇත්තටම මේක හොඳ හැටි අල්ලගන්න පුළුවන්. එහෙම නැතුව අර කරාට කියන්නේ නැතුව ඉඳියොත් ආනිසංස නැහැ. එතකොට පච්චේක බුද්ධ තමයි බුද්ධ වෙනුවට. එතකොට පච්චේක බුද්ධ කියන්නේ වටපිටාවට ආනිසංසයක් නැහැ. මේ ලෝකේ දන්නේ නැහැ මේ බුදුවරයෙක් පහළ වුණා කියලා. එතකොට වැඩක් නැහැනේ. බුදුවරයෙක් පහළ වුණා නම් ලෝකේ දැනගන්න ඕන. එතකොට හරියටම බුදුවරයෙක් පහළ වුණේ අන්න අර කොණ්ඩඤ්ඤහාඳුරෝ රඤ්ඤාසිවත බොහෝ කොණ්ඩඤ්ඤ කියලා කියනකොට අන්න කොණ්ඩඤ්ඤ ඥානවන්තයෙක් වුණා. මේ වැඩේ තේරුම් ගත්තා කියනකොට තමයි අන ලෝකය දැනගත්තේ හරි ඔන්න බුදුරේ පහලලා ඉන්නවා කියලා. එහෙම නැත්තම් ඉතින් පිපිලා පරවෙලා යනවා දන්නෙත් නැහැ වටපිටාව. ඉතින් ඒ වගේ මේක කරනකොට තමන් ප්‍රකාශ කරනවා. හැමතැනම හන්දි ගානේ නෙමෙයි ගිහිල්ලා මේ වගේ සභාවක ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කළා බලනවා. අන්න එතකොට තමන් කරා විතරක් නෙමෙයි වටපිටාවේ කට්ටියටත් තේරෙන්න ඕනේ ආ මේ තැනත්ත කරනවා කියලා. මේ වගේ දෙයක් කරනකොට ඒ චරිත ස්වභාවය පරිවර්තනයක් වෙන්න ඕනේ. නැත්තම් අර කලින් තියෙන ගොංකන් ටික ඔක්කොම අරගෙන ඒවා පොදි බැඳගෙන යන ගමනක් නෙමෙයි. එහෙමනම් වැරදිලා. එහෙම වැරදිලා. ඒවා අගේ කර කර ඉන්න කට්ටියත් අපිට පේනවා. ඒ වැරදිලා තියෙන. එතකොට හරි ගස්ස ගන්න නම් තමුන්ගේ ජීවිත පරිවර්තනයක් වෙන්න ඕනේ. කලින් මේවට මම ප්‍රතික්‍රියා කරා. කලින් මේ විදියට එපා කරපු ගතිගුණ මගේ ළඟ තියුණා. දැන් මම මේවට එච්චර යොමුවක් නැහැ. දැන් මම ඒ වගේ ගනුදෙනු වලට යන්නේ නැහැ. අනේ විදිහේ වෙනසක් තමුන්ටත් තේරෙනවා, වටපිටාවටත් තේරෙනවා. ඉතින් ඒ විදිහේ ගමනක් ගැන කියන්නේ සැහැල්ලුවෙන් කරලා බලන්න. ඔය ටිකක් වෙලා යෙදෙනකොට ඕක අල්ලගන්න පුළුවන් සාමාන්‍ය ඕන කෙනෙක්ට. ඉතින් එහෙම අත්දැකීමක් ඉදිරිපත් කරොත් අපිට තව දුරටත් පියවරක් දෙකක් ඉදිරියට පෙන්වන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැනට වෙන ප්‍රශ්න කිසිවක් නැති නිසා අපිට මේ අද වැඩසටහනට සහභාගී වෙන අයට ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටින්න අවස්ථාව සුදුසුයි කියලා මම හිතනවා. ඒකට අවසරද ස්වාමීන් වහන්සේ?
ඔව් තියෙනවා අවස්ථාවක් දෙමු.
කවුරු හරි මේ වැඩසටහනට මේ වෙලාවේ සම්බන්ධ වෙන කෙනෙකුට මොනවා භාවනාව සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම්, එහෙම නැත්නම් ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න අත ඔසවලා එක දැනුම් දෙන්න කියලා මම බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ස්වාමින් වහන්ස, මේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් මේ ධර්ම දේශනාවට සවන් දීපු කෙනෙක්ගේ පොඩි මූලධර්ම ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තියෙනවා, ඒක ඉදිරිපත් කරන්න අවසරයිද?
හොඳයි, මම නම් නෙමෙයි බණ කිව්වේ, බලමු.
අවසරයි ස්වාමීන් වහන්ස, මේ ප්‍රශ්නය අහන්නේ විඥානය සහ සිත කියන එක එකක්ද නැත්නම් එක දෙකක්ද? විඥානය anu කුමක්ද? සිත සිතෙන් කරන කාර්යය කුමක්ද? මට වැටෙන විදිහට ස්වාමීන් වහන්ස, සිතෙන් අපි අවට ලෝකේ දකිනවා සම්පූර්ණයෙන්ම. ඒතර විඥාණයෙන් කරන්නේ දැක්ක දේ හඳුනා ගැනීමද?
ඒ ප්‍රශ්නේ ආපහු කියවන්න බලන්න.
ස්වාමීන් වහන්ස, අරුතර ස්වාමීන් වහන්ස අවසරයි. සිතත් විඥානය දෙකම එකද? නැතිනම් සිතෙන් අපි මට හැඟෙන විදිහට සිතෙන් අපි ලෝකේ දකිනවා අඳුර ගන්න, මේ විඥාණයෙන් වෙන්නේ අඳුර ගැනීම. ඒක හරිද?
හොඳයි, එතකොට ওই ප්‍රශ්නේ ඇහෙනකොටම අපිට පොඩ්ඩක් හිනා පහළ වෙනවා. මොකද ඕක මේ පුරුදු නොකරපු කෙනෙක්ගේ ප්‍රශ්නයක්, මේ වැඩේ යෙදිලා නැති කෙනෙක්ගේ ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේ කෙනෙක්ට අපි කියන්නේ පොඩ්ඩක් මේ විඥාන, හිත, මනස කියලා ඔය නොයෙකුත් වචන තියෙනවානේ, ඒවා පොඩ්ඩක් පැත්තක තියලා මේ සිහිය පුරුදු කරලා බලන්න, මේ කියන කතාව පුරුදු කරලා බලන්න. එතකොට ඔන්න ඔය විඤ්ඤාණය, සිත, මනස කියන ඒවා මගේ කරගෙන ඔය අහන ප්‍රශ්න අඩු වෙලා ගිහිල්ලා ඔය තියෙන ප්‍රශ්න පොඩ්ඩක් निराකරණය වෙන්න ඒක හේතු වෙනවා. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අපි ඔය මායාවට අහු වෙලා අහන ප්‍රශ්න තමයි ඔය. ඉතින් ඕවා ගැන කියනවා මේ 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 ඇඟට, මේ කයට මම කියන එක හොඳයි තව. මොකද හේතුව? ඔය විදිහට මේ කය අවුරුදු කිහිපයක්, මාස කිහිපයක්, සති කිහිපයක් එක දිගට පවතිනවා. බැලුවාම පේනවා අන්න මේකේ ස්කලු වෙන එක සුදු වෙන කාලයක් යනවායි කියලා හිතෙනවා. ඉතින් එතකොට මේ කයට මම කියන එක හොඳයි, මේක මගේ කියන එක හොඳයි. නමුත් ඔය හිතට නම් ඔහොම කියන්න වටින්නේ නැහැ. ඔය හිත දෙන ලනු කාලා ඔය විදියට ප්‍රශ්න නගලා කවදාවත් ඉවර කරන්න බෑ. ඒ වෙනුවට ඒ ප්‍රශ්න ටික තියේවා, මේවා මං පස්සේ විසඳ ගන්නම් කියලා පොඩ්ඩක් අන්න මේ වැඩේ දෙන්නකෝ. යදෙන කෙනෙක් ඉබේම ප්‍රශ්න ඇති වෙලා යනවා. විඥානේ උනත් එකයි, මනස උනත් එකයි, හිත උනත් එකයි, මොකක් උනත් එකයි. මේ රංගනේ පොඩ්ඩක් බැලුවා නම් තේරෙනවා මෙන්න මේක එකක් වෙලා උපදිනවා, අනිකක්කම නිරුද්ධ වෙනවා. දිවා රෑ නැතුව එකක් වෙලා උපදිනවා, අනිකක්කම නිරුද්ධ වෙනවා. ඉතින් එකක් වෙලා උපදින එකක් අරගෙන අපි ඔන්න ප්‍රශ්නයක් අහනවා, අනිකක් වෙලා නිරුද්ධ වෙන එකක් අරගෙන තව ප්‍රශ්නයක් අහනවා. ඉතින් ඕවා තමයි ඔය ප්‍රශ්න. ඉතින් ඒ වෙනුවට යෙදිලා බැලුවා නම් ඉතරි බොහොම සරලයි. ඔය වචනවල හිර වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒකින්ද ඒ වගේ ආරාධනාවක් අපි ලියපු කෙනාට කරමු.
එතකොට ස්වාමීන් වහන්ස, මට තව ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඇහැට පේන්නේ වර්ණයක්. එතකොට ඒ වර්ණේ පෙනුනහම අපේ හිතින් තමයි අපි හදාගන්නේ මේ දැක්ක වර්ණේ මොකද්ද කියන එක. ඒක හරිද?
ඔය ප්‍රශ්නෙත් ඒ කලින් කෙනාගෙන් ප්‍රශ්නයක්ද නැත්නම් ලීලාංගගේ ප්‍රශ්නයක්ද?
ස්වාමීන් වහන්සේ, මේ මම නෙමෙයි, මෙතන මේ ඉන්න අපේ ගෙදර ඉන්න ඥාති මේ අම්මා කෙනෙක්. ඒ අම්මගේ තමයි මේ ප්‍රශ්නය.
හරි, ඥාති අම්මට අපි කියමු ඔය ඔක්කොම තියලා අන්න අර මූලික උපදේශ වීඩියෝ එක බලන්න. ඒක බොහොම සරලයි. ඒ සරලත්වය තුලින් ඔයවට ආවොත් අපි උත්තර දෙනවා. එහෙම නැත්නම් ඔය තේරුමක් නැති වැඩ, මේ පිරිසත් නිකන් නොමග යන ප්‍රශ්න ඕවා. ඒක නිසා අපි කියමු නැවත නැවත අර මූලික උපදේශ වීඩියෝ එක බලලා ඔය ප්‍රශ්න හිත හිත කල්පනා කර කර ඉන්න වෙලාවේ පොඩ්ඩක් ඒ වැඩේ දෙන්නකෝ. පොඩ්ඩයි හාට මෙහාට ඇවිදින්න ඇවිදිලා බලන්න මොනවද දැනෙන්නේ කියලා. ඔන්න ඇහැට රූප පේනවා, සද්ද ඇහෙනවා, හිතවිලි දැනෙනවා. ඒ අතරේ මගේ මේ ඇඟ ඇවිදිනවා. ඇවිදිනකොට ඔන්න මොනවද මේ ඇඟට දැනෙන්නේ? ආබාර මාරු වෙනවා දැනෙනවා. ඒ ඊට පස්සේ පොළවේ ස්වභාවය දැනෙනවා කියලා ඔන්නම විස්තරයක් දකින්න පුළුවන්. ඒ අත්දැකීම් ප්‍රකාශ කරන්න. එතකොට ඔය අහන ඒවා ඔක්කොම ඒක ඇතුලේ තියෙනවා. එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? අපි ඕවා හිත හිත කල්පනා කර කර ඉන්නවා. ඔකට උත්තරයක් දුන්නට වැඩකුත් නැහැ. ඉතින් මට ඔන්න ඔකට අනිත් පැත්තේ උත්තරයක් දෙන්න පුළුවන්. ආ මෙහෙමයි ඇස්ස පේන්නේ, මේ විදිහට තමයි වෙන්නේ කියලා කිව්ව හැකි. නමුත් කිව්වා කියලා තේරුමක් වෙන දෙයක් නෙමෙයි. ඒක නිසා අපි බලමු ඊට වැඩිය සරලව, ඊට වැඩිය ප්‍රායෝගික විමසීමක් පර්යේෂණයක් කරන්න. ඒ සඳහා තියෙන්නේ අර කීප වැඩේ. නිකම් පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිදින්න, ඇවිදලා අවධානය පොඩ්ඩක් යොමු කරන්න, යොමු කරලා කියන්න මොනවද දැනෙන්නේ කියලා. එතකොට ඔය ගැඹුරු කාරණා ඔක්කොම ඒ තුළ තියෙනවා. ඒ විස්තර තොරතුරු ඒ තුළ තියෙනවා. ඒක යෙදෙන්න ඕනේ. ඉතින් විනාඩි 5ක් අරගෙන ඇවිදින්න පුළුවන් නේ, බැරි කමක් නැහැ. ඔය ප්‍රශ්නේ හිතපු වෙලාව ඇවිදුනා නම්, ඇවිද්දා නම්, එහෙනම් මෙලාට වැඩේ තේරිලා මොකද්ද මේ කියන්නේ කියලා. ඒකින්ද අපි කියමු පොඩ්ඩක් පොඩි ඉඩක් හදලා දෙන්න. අර වීඩියෝ එකක් දාලා පෙන්නන්න. පෙන්නලා කියන්න මේ මෙන්න මේ වත්තේ නිකන් එහාට මෙහාට ඇවිදින්න කියලා. ඒ ඇවිදින ගමන් දැනෙන දේ නිරීක්ෂණය කරන්න කියන්න. එතකොට අන්න ඥාතියට නියම අනුග්‍රහයක් කරා වෙනවා. එහෙම නැත්තම් අපරාධි.
බොහොම පින් ස්වාමීන් වහන්ස. එහෙමයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි පැහැදිලි කිරීමට. මේ වෙලාවේ රාජිකා තොන්සල් ඔසවල ඉන්නවා. රාජිකා මේ මයික් එක අන්මියුට් කරලා කතා කරන්න.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, මට මේ ප්‍රශ්නයක් නෙවෙයි, මට හිතුණා ඔබ වහන්සේත් මේ අත්දැකීම් ප්‍රකාශ කිරීම ගැන අද විස්තර කරපු නිසාත්, මේ වැඩසටහනේ මන් දන්න පිරිස්, නිතරම සම්බන්ධ වෙන පිරිස්, සමහර පිරිස් අත්දැකීම් ප්‍රකාශ කිරීමෙන් වැළකෙන නිසාත්, අත්දැකීම් ප්‍රකාශ කිරීම නිසා මට ඇතිවෙච්ච, මගේ අත්දැකීම් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මට ඇතිවෙච්ච සුද්ධිය ගැන පොඩි පැහැදිලි කිරීමක් කළොත් හොඳයි කියලා. කාරණා දෙකක් ආශ්‍රයෙන් මට හරියට මතක නැහැ මම මේ අත්දැකීම කිව්වේ මේ වැඩසටහනද එහෙම නැත්නම් සිකුරාද වැඩසටහනද කියලා. හැබැයි මම විශ්වාස කරනවා කුසල ස්වාමීන් වහන්සේ හිටියා කියලා. එදා මේ අපේ ගෙදර අල්ලපු ගෙදර දරුවෙක් නිතර අපේ ගෙදර ආවා. මේ කාලයක් එක්ක මට තේරුණා මේ අපේ අම්මයි තාත්තයි තහන්නේ අම්මයි තාත්තයි විසිරේ දන්නවා. මේ කාලයක් එක මට තේරුණා ඒ දරුවා ඇවිල්ලා අපේ දරුවොත් එක්ක සෙල්ලම් කරනකොට මේ මං ඔය සතිය වන්න කාලේ මේ මට හරි ලොකු අමනාපයක් එනේ දරුවත් එක්ක. දැන් මේ මව්පියෝම හොඳයි, හරිම හොඳ මිනිස්සු, මං අසනීප වෙලාවෙත් අපි බලා ගෙදර කෑම බීම පවාගෙන දුන්නේ මිනිස්සු. හැබැයි ඒ ඒ ඒ හොඳ හිත් මොනවද තිබුණා මේ දරුවත් එක්ක මට බරපතල අමනාපයක් එනවා කියා ගන්න බැරි තරම්. ඊට පස්සේ මං ටික දවසක් ওই අමනාප වෙනකොට මං දකිනවා කාලයක් තිස්සේ ඔක බලන් ඉඳලා මම ප්‍රකාශ කළා මේ වැඩසටහන් දිහා හරි සිකුරාද වැඩසටහන් දිහා හරි ඉන් ඩීටේල් මෙන්න මෙහෙමයි මට මෙන්න මේ අවස්ථාවේදී මේ දරුවත් එක්ක මෙහෙම ඉන්නකොට මෙහෙම අමනාප වෙනවා කියලා. ඊට පස්සේ ඇත්තටම දැන් කොවිඩ් කාලේ ඊට පස්සේ ඒගොල්ලන් ඉන්නේ කරතර වෙලා තිබුණා. හැබැයි දැන් ආයේ මේ දරුවා එන්න පටන් අරගෙන තියෙනවා මෑතකදී අපේ ගෙදරට. ඒ සිදුවෙච්ච සිද්ධි ටික ඔක්කොම එහෙමයි. ඒ දරුවා ඉස්සර වගේම තමයි, අපේ දරුව අතරත් ප්‍රශ්න ඇති වෙනවා සමහරලාට. හැබැයි මම හොඳට නෝට් කරනවා මට දැන් ඒ අමනාපේ ඉන්නේ නැහැ. ඒ දරුවා මොනවා කළත් අර ඒ වගේ බරපතල නිකන් යකා කේන්තියක් එන්නේ නැහැ ඒ දරුවත් එක්ක. මේ ඉතින් මම එහෙම හිතලා කරපු දෙයක්වත් නැහැ. මම එකම දේ කරේ ඒ අමනාපේ දැකලා ඒ අමනාපේ ප්‍රකාශ කිරීමම විතරයි මේ සභාවේදී. ඉතින් මට ඒක මට හිතුණා මේ අවස්ථාවේ මේ ඔය කාරණා දෙකම නිසා ඒක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න තමන්ගේ අත්දැකීම් මෙහෙම ඉදිරිපත් කිරීමෙන් අපිට ඒකට ලොකු හන්දන මට ලොකු ශාන්තියක් ලැබුණා. ඉතින් ඒක මෙතන ප්‍රකාශ කරන්න හිතුණා ස්වාමීන් වහන්ස.
හොඳයි. එතකොට රාජිකා දන්න කට්ටියත් ඉන්නවද එහෙම පුරුදු කරලා අත්දැකීම් නොකියන කට්ටිය?
එහෙමයි ස්වාමීන් වහන්ස, ඒක නෙවෙයි.
මටත් එහෙම කෙනෙක් හම්බුණා. ඉතින් කියනවා මම පැයක් විතර සක්මන් කරනවා. ඒ වුණාට මේ කියන්න කිව්වහම බෑලු. ඉතින් මේ හැමදාම පැයක් නම් අනිවාර්යෙන් සක්මන් කරනවලු. ඊට පස්සේ අහනවා කවදාවත් කීයක් මේක කරන්න ඕනේද මේකෙන් මේ ප්‍රතිඵලයක් ලබන්න කියලා. ඉතින් හරියට අර නිකන් අර පැකට් කරලා ඉල්ලනවා මේ හරියට දිනයක් දාලා එක්ස්පයර් ඩේට් දාලා දෙන්න කියලා. ඉතින් අපි ඒ වගේ කට්ටියට කියමු පොඩ්ඩක්. ඉතින් ඕක කියන්නකෝ, ඕක කියලා ප්‍රකාශ කරන්න. ඒ කරනකොට ඉතින් අනිසංසයක් තියෙනවා. ඉතින් ওই විදිහට තමුන්ට යහපතක් පහසුවක් හදාගන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. ඉතින් අර ජීවිත පරිවර්තනයක් ඇත්තරම් වෙනවා. ජීවිත පරිවර්තනයක් වෙනවා මම මේ මොන මොන දේවල්ද අල්ලගෙන ඉන්නේ කියලා. ඉතින් ඕක ඔතනින් ඉවර නෑ. හැබැයි දැන් එයා ගෙදරලා මේ විතරනේ ඔය තාම ගැලවිලා ගිහිල්ලා තියෙන්නේ. ඔయిత වැඩි තව අල්ලගත් ඒවා තියෙන්න පුළුවන්. ඔయిత වැඩි වෙන වෙන දේවල් පස්සේ ලෝගන යනවා කියන දේ තියෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඒ විවෘත භාවය තියාගන්න. එහෙම නැතුව දවසෙන් දෙකෙන් අවසන් වෙන්නේ නෑ. ඒ විවෘත භාවය තියෙනවා නම් තේරෙනවා ගනු දෙනු නෙමෙයි තියෙන්නේ ඇත්තටම. ඊට වැඩි එහා ගියපු දෙයක්. තර බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට ශික්ෂා පදත් පනවල තිනු ගනුදෙනු එහෙම කළා අහුවෙන්න එපා කියලා. ගනුදෙනු කරොත් අන්න ගනුදෙනුවෙන් ගන්න දේ කැප නැහැ. ගනිදරුවෙන් ගන්න දේ පාවිච්චි කරන්න බෑ, නිසගී වෙනවායි කියලා තමයි කියන්නේ. ඒ වගේ දේවල් වලට සුදුසු නෑ. ඉතින් ඒකින්ද මේ ප්‍රතිපදාව ඇත්තටම අපි විවෘතව කෙනෙක්ට ලබා දෙනවා. ගන්න කෙනෙක් ගන්නවා, කැමති කෙනෙක් ගන්නවා, තමුන්ට වටිනාකමක් තේරෙන කෙනෙක් ගන්නවා. නැති කට්ටිය ඉතින් නොගෙන නිකයි නෝ, ඒක අපිට කරන්න දෙයක් නෑනේ. නැති කට්ටියට ඒ කැමැත්ත නැත්තම් අපි කියනවා ඉතින් පුළුවන් විදියට, කැමති විදියට, සුදුසු විදියට කටයුතු කරන්න කියලා. නමුත් දැකපු කෙනෙක්, විඳපු කෙනෙක් මේකේ තියෙන වටිනාකම අඳුන ගන්නවා. එහෙම නැති කට්ටියට ඉතින් සමහර විට තව කාලය ඇවිල්ලා නැතුව ඇති. අර විදියට තව කල්පයක් දෙකක් යන්න ඉඩ තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැ. නමුත් දකින කෙනෙක්, මේ අඳුන ගන්න කෙනෙක් ඒ වටිනාකම දකිනවා. ඉතින් ඒක පුරුදු කළාම තමයි දකින්නේ. මේක අර මිහිරි පළතුරක් වගේ දෙයක්. එතකොට ඔය අහන ප්‍රශ්න ඔක්කොම මේ පළතුර මොන පාටද, කොයි විදියටද, කොහොමද මේකේ පාට ඇහැට පේන්නේ, රස කොහොමද දැනෙන්නේ, මේ විදියට කොහොමද මේ පළතුරේ රස කියලා ඔය ලොකු ප්‍රශ්න. ඉතින් ඒවා ඔක්කොම අපි තියලා කියනවා, හරි පොඩ්ඩක් හටක් කාලා බලන්නකෝ, එතකොට තේරෙනවනේ ඇඹුල් රහද පැණි රහද කියලා, එතකොට තේරෙනවනේ මොන පළතුර ගැනද මේ කියන්නේ කියලා. ඉතින් කන්න කැමති නැහැ. ඊට කලින් ප්‍රශ්න ගොඩාක් අහනවා. නමුත් අන්න කන කෙනාට ප්‍රශ්න නැහැනේ. කන කෙනාට අහන දෙයක් නැහැ මේක පැණි රසද ඇඹුල් රසද කියලා. කන කෙනාට අහන දෙයක් නැහැ මේ පළතුරේ ස්වභාවය ගැන. ඉතින් අපි මේ සාකච්ඡාවක් විදිහට කරන්නේ ඇත්තටම ඔය පළතුරේ ගුණ කීමක් තමයි. නමුත් කාපු කෙනාට ඒ පහසුව දැනෙනවා, කාපු කෙනාට ඒ වටිනාකම දැනෙනවා. එයාගේ ප්‍රශ්න ගැටලු තවදුරටත් පවතින්නේ නැහැ, මොකද එයා ඒක දන්න නිසා. එයාගේ අනිත් කට්ටිය අහනකොටත් තේරෙනවා මෙයා මේක නිසා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ, මේ පළතුරේ රසය අඳුනගෙන නැති නිසා තමයි මේ විදිහේ ප්‍රශ්නයක් නගන්නේ කියලා. ඉතින් මේ විදිහේ පරීක්ෂණයක් තියෙන්නේ. එතකොට අපි මේ පිරිසට කියමු, අපි කියනවා මේ විදිහේ මිහිරි පළතුරක් තියෙනවා කියලා, කැමති කෙනෙක් ආහාරයට අරගෙන බලන්න, කැමති කෙනෙක් රස විඳිලා බලන්න. ඒ රස විඳීම සඳහා කරන ආරාධනයක් තමයි තියෙන්නේ. එහෙම දැකපු කෙනෙක්, එහෙම විඳපු කෙනෙක් අන්න මේකේ එදිලා කටයුතු කරන්න උත්සාහවත් වෙනවා. මේක උනන්දුවෙන් අන්න වෙන කෙනෙක් උනන් මේ පළතුරේ රසය ලබා දෙන්න, මේ වටිනා පළතුර ගැන ප්‍රකාශ කරන්න උනන්දු වෙනවා. අර රස විඳපු කෙනෙක්, එයා ආපහු මේක පිළිබඳ අර අපි කියන්නේ හොඳේ හංගගෙන සටනක් නැහැ. ඒ වෙනුවට හොඳෙත් එළියට දාලා තමයි යුද්ධ කරන්නේ. හොඳේනුත් යුද්ධ කරනවා, මොකද අපේක්ෂාවක් නැහැ. එහෙම නැතුව අරක ලබා ගන්න, මේක ලබා ගන්න, අරක දුන්නොත් මේක කරන්න කියලා ඒ විදිහේ ගනුදෙනුවක්, ඒ විදිහේ උනන්දුවක් වෙනුවට අන්න මේ එදිලා ඉන්නේ මොන වගේ වැඩකද, ඒක උපරිමෙන් කරනවා. ඒක උපරිමෙන් කරනකොට එයාට කෝකා ගැනවත් මොනවා ගැනවත් බය වෙන්න හේතුවකුත් නැහැ. අර හොරේ හිතම තමයි බයටත් ඇති කරන්න හේතුව. අර අවිනිශ්චිත ස්වභාවය ඇති කරන්න එකම හේතුව අන්න අර අපේ ඇතුළත තියෙන රිසර්වේෂන් එක. ඒ රිසර්වේෂන් එකෙන් අපිට බිය ඇති කරනවා. ඉතින් බියක් තියනවා නම් ඒක රියලයිස් වෙනවා කියන එකත් අහන දෙයක් නෙමෙයි. මම දන්නේ නැහැ, මගේ ජීවිතේ මට දැනෙලා තියෙන එක තමයි, යම් කිසි බියක් අපේ හිත තුළ තියනවා නම් අපි ඒකම නැවත නැවත ඔළුවේ ඇතුලේ වැඩ කරනවා නම් අනේ එතකොට ඒක රියලයිස් වෙන එක අහන දෙයක් නෙමෙයි. ඉතින් ඒ විදිහේ බිය වෙනුවට අපි රිසර්වේෂන් වෙනුවට රිසර්වේෂන් නැතුව වැඩක් කරනවා. සමහර විට අතපයක් කෑල්ලක් දෙකක් නැති වෙන්නත් පුළුවන්. නැති වෙලා ගියාට මොකද? අන්න ඒ විදිහට යෙදිලා ඉන්නවා. දැන් මේ ඊයේ පෙරේද දවසක මොකද්ද වැඩක් කරගෙන ගියා. යනකොට කකුල දැන් අර වැඩේ සිහින්නේ යන්නේ. කකුල කොහේ හරි ගියා තේරුණා, හොඳට ඇනුණා තේරුණා. ඉතින් වෙනදට නම් අන්න ඇම්බියුලන්ස් එකක් කතා කරලා බෙහෙත් දාලා අර විදිහට තුවාල හොදලා ඔහොමනේ යන්නේ. නමුත් ඉතින් ගිහිල්ලා වැඩේ ඉවර වෙලා බලනකොට සෑහෙන අමාරුවක් තියෙනවා. ඊට පස්සේ ඉතින් පස්සේ හැමීට ඉතින් පොඩ්ඩක් තෙල් ටිකක් එම ගාගෙන දවස් දෙකක් කරක ගහ ඉන්නකොට ඉතින් අන්න කකුලේ යගෙත් වැටෙනවා. මේ කකුල් දෙකක් තියෙන එකේ ප්‍රයෝජනේ සෑහෙන තියෙනවානේ. බලනකොට කකුල් දෙකක්ම ඕනේ ඇවිදින්නත්. කකුලත් අර හොඳ විදිහට තියෙන්නත් ඕනේ ඇවිදින්නත්. හොඳට සිහියෙම පීඩන්න පහසුයි. වෙනදට අපහසුවක් නැතිකොට ඉබේ යන ගමන දැන් ඔන්න එක කකුලකට මේ විදියට බර වැටෙන්නේ, අන්න ආබාධිත කකුලට මේ විදියට බර වැටෙන්නේ. ඉතින් කුටියේ ඉඳලා දානශාලාවට යනවා කියන්නේ සෑහෙන උපක්‍රමයක්, සෑහෙන ශ්‍රමයක් තමයි. ඊට පස්සේ දානශාලාවේ ඉඳලා පහළ පිණ්ඩපාත යනවා කියන්නේ ඊටත් වැඩිය ශ්‍රමයක් තමයි. ඉතින් ඒ විදිහේ දේවල් දකින්න පුළුවන්. අර පොඩි පොඩි කරදර බාධකාවට ඒවා ඔළුවට ගන්නේ නැහැ. ඒ වෙනුවට තමුන්ගේ වැඩේ කරගෙන යනවා. රිසර්වේෂන් නැතුව කරගෙන යනවා. අය ලෝභ වෙන්න පුළුවන් ඔය නරක වැඩ කරන්න. ලෝභ වෙන්න පුළුවන් කෙලෙස් වලට, හොඳ වැඩවලට, හොඳ දෙයක් දෙන්න කුසලෙට ලෝභ වෙන්න අවශ්‍ය නැහැ. ඒක අපි උපරිමෙන් කරනවා. ලබන කෙනෙක් බාරගත්තාවේ, එන කෙනෙක් ආවාවේ, නැති කට්ටිය ගැන හිත හිත ඉන්න අපිට වෙලාවක් නැහැ. මොකද හේතුව අපි මේ යන්නේ වෙනම ගමනක්. එතකොට නැති කට්ටිය පස්සේ එලවන්නත් මගේ උනන්දුවක් උත්සාහයක් මගේ පැත්තෙන් නැහැ. කැමතිනම් එකතු වෙලා කරගෙන යන්න පුළුවන්. බැරි නම් ඉතින් මොකද කරන්නේ නේද? බැරි නම් අපි ඉන්න කෙනෙක් එක්ක යනවා. දැන් මෙහෙ වුණත් ඔය එන කට්ටිය වුණත් දවසකට ඉන්න කණේ පහුවදාට ඉන්නේ. ඉතින් ඔය උපාසක කට්ටිය ඊයේ ඉඳපු මූණ බලනකොට අද නැහැ. ඉතින් ආකමන්නේ අද ඉන්නවනේ අලුත් මූණක් කියලා ඒ මනුස්සයාට අර පරණ වැඩේ බාර දෙනවා. ආයේ මනුස්සයා පුළුවන් විදිහට කරනවා. තව තවත් දෙයක් යනකොට වුත් නැහැ. ඊට පස්සේ තව එකෙක් ඉන්නවා. ඉතින් ওই විදිහේ ගමනක්, ඉදිරිපත් වෙච්ච දේත් එක්ක යන ගමනක්. ඒක තමයි මේ නියම ප්‍රතිපදාව. මොකද ලෝකේ ස්වභාවය ඕක තමයි. අපි හිතනවා නම් අරයා ඉන්දියා නම් හොඳයි, මෙයා ඉන්දියා නම් හොඳයි, අරයා එක ගියා නම් හොඳයි, මෙයා එක ගියා නම් හොඳයි කියලා. එහෙම ලෝකයක් නෙමෙයි මේක. ඒ වෙනුවට ඉදිරිපත් වෙච්ච එක්කෙනා එකමයි ගමන තියෙන්නේ. තියෙන බිත්තරේ තමයි කාලා ඉන්න වෙන්නේ. නැති බිත්තර හොයලා වැඩක් නැහැ. ඉතින් ඒකින් ද අන්නේ විදිහේ වෙනසක් අපි තුල ඇති වෙනවා. එතකොට තේරෙනවා නොයෙකුත් පුද්ගලයෝ ඇවිල්ලා, නොයෙකුත් සිදුවීම් ඇවිල්ලා අපිට නිකන් පාඩම් වගේ කියලා දෙනවා. ලෙසන්ස් වගේ කියලා දෙනවා. දැන් ඊයේ කෙනෙක් කියනවා, තරුණ දරුවෙක් කියනවා, මොකද්ද අපේ අම්මා මට පේන්නේ මහා වෛරක්කාරයෙක් වගේ. අම්මා මේ විදිහට මා අවුරුදු ගණනාවක් පුරාවට මට මේ විදිහේ බටපිටාවක්, මේ විදිහේ හිත වේදනාවක්, මේ විදිහේ කටයුතු කළා තියෙනවා. ඉතින් මට පුදුම වෛරයක් මගේ හිත තුළ තියෙනවා මේ අම්මා ගැන. එතකොට ඔන්න ඔය හක්කේ තියෙන පොල් ගැන තමයි කියන්නේ. සමහරුන්ගේ පොල් කෑලි විතරක් නෙමෙයි, පොල් තියෙනවා ලොරි ගණන්, අන්න හක්කේ. ඉතින් ඒ අර මුල් බැසගත්ත වෛරයක් ගැන තමයි කියන්නේ. ඒ වගේ එකක් බැඳගත්තාම ඒකත් අමාරුයි. අනිත් එක මේ තමුන්ගේම දෙමව්පියෝ කෙනෙක් එක්ක බැඳගත්තාම ඊට වැඩිය අමාරුයි. ඒ වගේ එකක් අතහරින්නේ කොහොමද? අපි ඒ වගේ එකක් අතහරින්න අන්න කාලයක් තිස්සේ දකින්න ඕනේ. මේ වඩපිටාව මට පාඩමක් කියලා දෙනවා. එතකොට වෙන කවුරුත් නෙමෙයි මේ භාවනාවට උපදෙස් දෙන්නේ, තමුන්ගේම අම්මා තමයි. අම්මා ඇවිල්ලා නපුරු වචනයක් කියනකොට කොහොමද හිත පෑරෙන්නේ කියලා සිහියෙන් බලන්න පුළුවන්. අම්මා ඇවිල්ලා මේ විදිහට කටයුතු කරනකොට කොහොමද හිත පෑරෙන්නේ? මගේ හිත නැවත නැවත ඒකේ ඇලිලා පත්තු වෙලා යන්නේ කොහොමද කියන පරීක්ෂණයක්, නිරීක්ෂණයක් තියෙනවා. එතකොට මුළු දවසම gedare ඉන්න පැය ගානම එක්තරා විදිහක භාවනාවක් තමයි. මොකද්ද භාවනාව? අන්න අදත් වැරදුනා, ඊයේත් වැරදුනා, හෙට හරි ගස්ස ගන්න පුළුවන්. නා හෙටත් වැරදිනවා, අනිද්දාත් වැරදිනවා. එහෙම එහෙම කාලයක් තිස්සේ කරනකොට දැන් තේරෙනවා අන්න දවසක අම්මා කිව්වට වචන මගේ හිතරි දෙන්නේ නැහැ. දවසක මේ විදිහ සිදුවීම් වුණාට මගේ හිතරි දෙන්නේ නැහැ. මේ වටපිටාව මට පාඩම් කියලා දෙනවා. මේ වටපිටාව මට ධර්මය කියලා දෙනවා. ඉතින් කියනවා මේ අහන කට්ටිය වේවා නැති කට්ටිය වේවා මේ ස්වභාව ධර්මය අපිට හැම වෙලේම ධර්මය කියලා දීදි තමයි ඉන්නේ. ස්වභාව ධර්මය හැම වෙලේම පාඩමක් කියලා දීදි තමයි ඉන්නේ. ඉතින් මේ පාඩම අහන්න සූදානන්ද නැද්ද කියන ප්‍රශ්නේ තම තමුන් විසඳ ගන්න ඕනේ.
අවසරයි ස්වාමීන් වහන්ස, මට පොඩි ගැටලුවක් තියෙනවා ඉදිරිපත් කරන්න අවසරද?
හොඳයි කියන්න.
ස්වාමීන් වහන්ස, මේක මට මේ මෑතක ඉඳලා මේ මම මගේ සිතුවිලි වල අත්දකින දෙයක්. සාමාන්‍යයෙන් මම දැන් උදාහරණයක් විදිහට වාහනේ එළවගෙන යනකොට උදේට වැඩට යද්දී මේ සමහරවිට ලොකු ට්‍රැෆික් එකක යන්නේ. ඒ යනකොට අතුරු පාරකින් එහෙම කවුරු හරි ප්‍රධාන පාරට එන්න ඉන්නවා නම් මම බොහෝ ඉස්සර, ඒ කියන්නේ මම අනිවාර්යයෙන්ම මං ඉඩ දෙනවා. හැබැයි නමුත් මෑතක ඉඳලා එහෙම දැන් එන්න ඉන්නවා කියලා පේනකොටම මට එකපාරට හිතට එනවා හැඟීමක් ඉඩ දෙන්න අවශ්‍ය නැහැ කියලා. එහෙම හිතුණට නමුත් මම ඒක කරන්නේ නැහැ. මම ඉඩ දෙනවා. ඒ වගේම වැඩ කරන තැන වුණත් කවුරු හරි ඇවිල්ලා මේ පොඩි සමහරට පොඩි දෙයක් අහනකොට උදව්වක් වගේ ඉන්නනකොට ඉස්සර මගේ ස්වභාවය ගත්තාම කියන්නේ මම ඕන වෙලාවක ගිහිල්ලා යායට උදව් කරනවා. නමුත් දැන් අර මේ කාලේ මම අත්දකින්නවා එතනත් කවුරු හරි ඇවිල්ලා උදව්වක් ඉල්ලනකොටම එකපාරට එන්නේ මේක මහවදයක් වගේ කියන හැඟීම. නමුත් ඒක ඒ ක්ෂණයෙන්ම නැති වෙලා යනවා. මම කරන්න පුළුවන් ඒ කියන අවශ්‍ය දේ ඒ වෙලාවට කරනවා. මට මේ පොඩ්ඩක් ඒ ඇවිල්ලා තියෙන තත්වය තවදුරටත් ඒ කියන්නේ මේ මගේ සතිය ප්‍රගුණ කිරීම සඳහා උපයෝගී කරගන්න විදිහට උපදෙසක් බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ.
හොඳයි. එතකොට ඔයගේ අවස්ථා ඇත්තටම අපේ අර හිත තුළ ස්වභාව තමයි. ඉතින් ඔයගේ දේවල් ඔය නිරීක්ෂණය කරනවා කියන්නේ ලොකු දියුණුවක්. මොකද කලින් ඔය අකවුන්ට්ස් නැති දේවල් දැන් අකවුන්ට්ස් වලට වැටෙනවා. එතකොට අපි දන්නේ නැහැ ඒක වැරදි විදිහට තමයි අපිට පේන්නේ. මේ දැනෙන දේවල් නරකක් වුණා කියලා තමයි අපිට පේන්නේ. නමුත් අපිට තේරෙනවා මේ සුළු දේවල් වලට සමහර විට අපි හිතන තරම් වැදගත් කියලා පෙන්නන ඒවල් වලට නෙමෙයි. ඒ විදිහේ බර දේවල් වලට නෙමෙයි මේ සුළු දේවල් වලට මේ නිකම් මේ වටිනාකමක් දෙන්නේ නැති දේවල් වලට සමහර විට අර විදිහේ වාහනයක් දානවට නැත්තම් කෙනෙක් උදව්වක් කෙල්ලනවට ඔය වගේ දේවල් වලට මේ අපේ හිත තුලින් ඇති වෙන ඔය වගේ ප්‍රතිවිරෝධ අර නිකන් අර මේ අපි කියන්නේ නිකන් අර කිඹුලා කනවා ඉවසන්න පුළුවන් කොහිල කටු ඇනෙනවා නම් ඉවසන්න බෑ කියනවා. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට ඒ වගේ වෙලාවකදී අපි මේ දකින්න එක ලොකු දෙයක්. දැන් මට පෞගේ දවසක තේරෙනවා හොඳට දැන් ඕන දැන් 4-5 පැය කියන්නේ සාමාන්‍යයෙන් ඔය උපාසක කට්ටිය අලුත් කට්ටිය එන වෙලාව. එතකොට අර ලාහෙට ගෙම්බ එකතු කරනවා වගේ ඔන්න 5ට එකෙක් එනවා. ඇවිල්ලා විනාඩි 10ක් 15ක් පැහැදිලි කරලා සිල් සමාදන් කරලා යවුවාම 5:20ට විතර ඔන්න තව කෙනෙක් ඇවිල්ලා තට්ටු කරනවා. ඊට පස්සේ දැන් අර දෙන්න එනකොට ඔන්න දැන් ඉරපයින්නවා. දැන් ඔන්න රෙඩ් සෝන් එකට ගියා තේරෙනවා. තුන්වෙනි එක එහෙම આવොත් ඉතින් උඩ ඉතින් අමුතුම මේ පිඟානකට තමයි බෙදෙන්නේ. ඉතින් ඒ පුද්ගලයාගේ වරදක් කියන්නත් බෑ සමහර විට. අර පුද්ගලයා දන්නෙත් නෑ මේ මොකද්ද වෙලා තින්නේ කියලා. නමුත් මගේ ප්‍රතිචාරය වෙනස්. මොකද හේතුව මේ ලාහෙට ගෙම්බ එකතු කරනවා වගේ 3-4 දෙනෙක් ඉන්නා නම් අර කියපු වෙලාවට එන්න කල්පනාව නෑ. එක එක්කෙනා එක එක වෙලාවට ඇවිල්ලා ඔන්න තමුන්ගේ අවස්ථාව ගන්නවා. අවස්ථාව උත්සාහ කරනවා. ඉතින් අර ඒ ගත්තනේ මම දකිනවා. ඔන්න දැන් මට තේරෙනවා ඔන්න දැන් කහ පැත්තට ගියා දෙවෙනි ඇවිල්ලා තට්ටු කරනකොට ඔන්න රතු පැත්තට ගියා තුන්වෙනි ඇවිල්ලා තට්ටු කරනකොට කියලා ඒ විදිහට තේරෙනවා. ඉතින් ඒ දැන ගැනීම අපි හිතනවනේ වරදක් කියලා.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
නමුත් ඒක හොඳ දෙයක්. ඒක වටින දෙයක්. ඒ දැනගන්නවා කියන එක. ඔය කොහිල කටු තමයි ඔය පේන්නේ. දැන් කිඹුල කන වගේ ඒවා නැති හින්දා තමයි කොහිල කටු පේන්නේ. ඒතකොට ඒක දරන්න අමාරුයි. කිඹුල කෑවට ඉවසන්න පුළුවන් කොහිල කටු දරන්න අමාරුයි. නමුත් ඕක දකින්න නැවත මගේ මේ වගේ දේවල් තියෙනවා. මේ වගේ අදහස් තියෙනවා. අපි කවුරුත් පර්ෆෙක්ට් කට්ටිය නෑ. ඊට වැඩිය අඩුපාඩු තියෙන කට්ටිය තමයි අපි. ඉතින් ඒ අවස්ථාවේදී ඒ වගේ වෙලාවට අපි පොඩ්ඩක් විවෘත වෙලා බලනවා. මේ ලෝකේ ඇදවෙච්ච ලෝකයක්. අංශක 23.4ක් අක්ෂයට ඇදවෙච්ච ලෝකයක්. ඒ වගේ ඇදවෙච්ච ලෝකෙක ඉඳගෙන තමයි අපි මේ කතා කරන්නේ. අපි කේවල පරිසුද්ධියක් හොයනවා නම් ඒක බොරු කතාවක්. අර ඉස්සර අපි පොඩි කාලේ ওই සිරසේ ගියා වැඩසටහනක් ඇලවුණු ලෝකය කියලා. ඕකේ තමයි 23.4 කතාව පෙන්නලා තමයි පටන් ගන්නෙ. මේ ඇලවුණු ලෝකේ දේවල් අපි කෙලින් බලාපොරොත්තු වෙනවා. කෙනෙක් හිතනවා කොහෙද මේ හොඳට තියෙන්නේ පොළොව කෙලින් කියලා. නෑ, ඔය ඔතෙන්ට සාපේක්ෂව තමයි එහෙම පේන්නේ. එතකොට 23.4ක් ඇදයි. සෑහෙන ඇදයි. ඉතින් ඒ වගේ ඇලවුණු ලෝකෙක අපිට කේවල පරිසුද්ධියක් හොයන්න බෑනේ. ඉතින් ඒ වගේ වෙලාවට අපි යන්නේ අපි හැමෝම ඉම්පර්ෆෙක්ට්. අපි හැමෝම ඩිෆෙක්ටඩ්. අපි හැමෝගෙම අඩුපාඩු තියෙනවා කියන බාර ගැනීම කරන්න ඕනේ. ඒක ෆයිට් කරන්නේ නැහැ කවදාවත්. මං හිතන්නේ මේ ෆයිට් කළා අපිට මේව අයින් කරන්න පුළුවන් කියලා. ඒ වෙනුවට බාර ගැනීමක් කරනවා. මම මේ අඩුපාඩු තියෙන කට්ටිය. මට මේ විදිහේ දේවල් හැංගීම් දැනීම් තියෙනවා. මගේ මේ පැති සෙන්සිටිව් කියන බාර ගැනීම කරනවා. ඒ බාර ගැනීම තුළින් තමයි ජීවිත පරිවර්තනයක් වෙන්නේ. එහෙම නැතු ඒවා කවදාවත් මට්ටම් කළ සුද්ධ කරලා කරන්න හිතන්න එපා. ඒ වෙනුවට ඔය දකින එකම බාරගන්න හොඳ ලක්ෂණයක්. මගේ මේ වගේ දේවල් තියෙනවා. අනේ දවසක ඒ දෙයට අනු කටයුතු කරනවා, තව දවසකට ඒකට විරුද්ධව කටයුතු කරනවා. මේ වගේ දෙයක් කෙනෙක් ඉල්ලුවාම මගේ හිතේ යන්න මේ පොඩි දෙයක් ඉල්ලලා තින්න, නමුත් අකමැත්තක් එනවා. එතකොට අන්න මම දවසකට ඒ අකමැත්තට අනු කටයුතු කරනවා, දවසකට අනිත් පැත්තට කටයුතු කරනවා. අන්න ඒ විදිහේ විවෘත භාවයක් සහිතව අපි මේ ජීවිතේ බාර ගන්නවා. අපි මේ තියෙන අඩුපාඩු ටික බාර ගන්නවා. ඉතින් ඒක තමයි මේ මම හිතන්නේ මේ ප්‍රතිපදාව අවසන් වෙනවා කියන්නේ. නැතුව අර අමුතු නිකන් ග්‍රහයක ග්‍රහලෝකයකට ගිහිලා අමුතුම හීන ලෝකයක අතරමං වීමක් නෙමෙයි, ඔන්නේ තියෙන කුණු කන්දලේ බාර ගැනීමක්. එතකොට අර රහතන් වහන්සේලා පිළිබඳත් කතන්දර අහන්න ලැබෙනවා. අර වසලය වසලය කියලා තමයි කට්ටියට කතා කරන්නේ. ඉතින් බුදුහාමුදුරුවන්ට කොම්ප්ලේන් එක යනවා, බලන්නකෝ මේ වසලය කියනවනේ මේ හාමුදුරුවන්ට කියලා. එයා මේ කිසිම වටිනකමක් නැහැ, මේ ගැළපෙන්නේ නැහැ මේ වගේ වැඩවලට කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවනේ එහෙම කියන්න එපා. එයා රහත්. එයාගේ අර තියෙන අඩුපාඩු වාසනා කියලා තමයි කියන්නේ. වාසනා නෙමෙයි අවාසනා. ඉතින් කොහොම හරි වාසනා සීතුරු වෙනවා කොහොම ගියත්. ඒවා කවදාවත් කෙලවර වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් තමයි ඔය පේන්නේ. ඒවා බාරගන්න. මගේ මේ චරිත ස්වභාවය මේක. ඒක ෆයිට් කළ වැඩක් නැහැ. හැබැයි දවස දැනගෙන ඉන්නකොට දවසක කරන්න පුළුවන්. දවසට ග්‍රීන් ලයිට් එක දාලා දාන්න බලන්න පුළුවන්. දවසකට රෙඩ් ලයිට් එක දාලා බලන්න පුළුවන්. අන්න දෙපැත්තටම උත්සාහ කරලා බලන්න පුළුවන්. තමුගේ යන ට්‍රෙන්ඩ් එක මේක නම් අනිත් පැත්තට කරලා බලන්න පුළුවන්. එන්නේ මේ විදිහේ පරීක්ෂණයක් කරාම තේරෙනවා අන්න ග්‍රීන් දැම්මත් රෙඩ් දැම්මත් එකයි. මේකේ දෙයක් නැහැ. මම දැනගෙන කරන්නේ. එහෙම නැත්නම් සමහරු ඉන්නවා ග්‍රීන් ලයිට් එක දැම්මම නම් හරි සතුටුයි, අනේ හොඳයි වාහන වලට යන්න මෙච්චර ඉඩ හදලා තියෙන එක කියලා කියනවා. රෙඩ් ලයිට් දාපු ගමන් එනවා කඩු පොළු අරගෙන, එහෙම කොහොමද කරන්නේ අපිට, මොකද එහෙම සලකන්නේ නැත්තේ කියලා ඔන්න අනිත් පැත්තට එනවා. ඉතින් ඒ වගේ කට්ටියටත් පොඩ්ඩක් ඇවිස්සෙන්න එක දෙපැත්තම කරලා බලන්න, ලයිට් දෙකටම මාරු කරලා බලන්න. එතකොට තේරෙනවා මේක ග්‍රීන් දාගෙන ඉඳියත් රෙඩ් දාගෙන ඉඳියත් මේකේ අමුතුම වැඩක් තියෙන්නේ. මොකද ලයිට් එක කියලා හොයන්න බෑ. ඒක හොඳ වටිනම අවස්ථාවක්. මොකද හොයන්න බෑනේ කෙනෙක්ට අපිට සැලසුම් හදන්න එනවා නැත්තම්. අරවා කරොත් මෙහෙම කරන්නම්, මේ ටික අපිට කළා ඕනේ කියලා ඔන්න විදිහට අපිට එක එක්කෙනාට සැලසුම් හදන්න එනවා. පැවිදිල්ලවත් බේරෙන්න බැරි විදිහට සැලසුම් හදාගෙන එනවා. ඉතින් ඒ වගේ වෙලාවට එක වෙලාවකට රතු පත්තු කරලා තියෙනවා, තව වෙලාවකට කොළ පත්තු කරලා තියෙනවා. එතකොට ඒ කෙනාට දවසක තේරෙන්න පුළුවන් මේ මොන ලයිට් එක දුණත් යන්න කලින් පොඩ්ඩක්, ඔළුව දාන්න කලින් පොඩ්ඩක් අන්න කල්පනා කරලා බලන්න වෙනවා. ඔළුව මොකද වරද්දකක් දාන්න දෙනවා, දීලා අර මුට්ටිය නෙමෙයිනේ ඉස්සෙල් මුට්ටියනේ දාන්නේ ඉස්සෙල්ලා. ඉතින් අර ওই පාරණ කතාවක කියන මොකද්ද මුට්ටිය දානකොට ගහන්න එපා. මුට්ටිය දාන දීලා දෙවනි පාර ඔක ඔළුව දානවා. අන්න එතකොට ගහන්න කියලා කියන පොල්ලින්. ඉතින් ඒ වගේ දෙයක් කියන්නේ. ඉතින් ඔය නිරීක්ෂණ ටික හොඳයි. ඒක තව ටිකක් බාර ගැනීමක් සිද්ධ කරා නම් තව තව පහසුවක් එන්න පුළුවන්.
හොඳයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. බොහොම පැහැදිලි. බන්දුල සොයිසා මහත්මයා අතෝසවාගෙන ඉන්නවා. මයික් එක අන්මියුට් කරලා කතා කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස. මේ පහුගිය ටික දවස්වල ටිකක් සුපුරුදු වෙලාවට පර්යංකය එහෙම කරගන්න බැරි වුණා. අද ස්වාමීන් වහන්ස මට ඉතන මේ පොඩි ප්‍රශ්නයකුත් නෙමෙයි වහන්සේගෙන් අහන්න. මේ අද මම සක්මන කරනකොට මේ මගේ දැන් හිතවිලිතිය වැඩි. ඒකම මේ එතකොට මට මතකයට ආවතින් ඉන්න ඕන මගේ මේ කකුලේ ස්පර්ශ කියන එක. එතකොට එහෙම ඉන්නවට සානස මේ විවිධ සිතුවිලි එනවා. ඉතින් කොයි එක ආවත් එකයි කියලා තමයි හිතුනේ. නමුත් මම ටිකක් කරගෙන යනකොට සන්නාංශය හිතුණා මේ දැන් මේ ස්පර්ශයත් රූපේ වුණත් එක විදියටම තියාගෙන ඉන්න බෑ, ඒකත් ඒකට වෙනස් වෙනවා කියලා. ඉතින් ඒතකොට සන්නාංශ ඒ කියන්නේ බාහිරින් එන සිතුවිලි වලින් රූපේ වෙනස් වෙනවා කියන එක, ඒ කියන්නේ අවස්ථාව වෙනස් වෙනවා. ඒතකොට සන්නාංශ මේ දැන් වෙනස් වීම කියන එක දකින්න ඕන රූපයකට සාපේක්ෂවද කියලා මට නිකම් පොඩි අදහසක් වාසින් අහන්න කියලා හිතුණා. ඒ කියන්නේ දෙමග නාම ධර්ම කියනවා නිතරම වෙනස් වෙන්නේ ඒවා. එතකොට රූපයක් කියන එක රූපෙත් වෙනස් වෙන නමුත් රූපයකට සාපේක්ෂවද යා වෙනස් වීම කියන එක දකින්න ඕන කියලා.
හොඳයි, එතකොට දැන් ඔය සක්මන් කරනකොට හිතවිලි අඩු වැඩි වෙනවා, ඒක ස්වභාවිකයි. ඉතින් ඔය නාම රූප කියන දෙක වෙන් කරලා කොටස් දෙකකට කරන්න බෑ. ඒ වෙනුවට ඔය එකට බැඳිච්ච දේවල්. එතකොට රූපේ හැම වෙලේම තියෙනවා අපිව ඇවිල්ලා අවසන ස්වභාවයක්. ඊළඟට නාමේ හැම වෙලේම තියෙනවා හඳුනා ගන්න ස්වභාවයක්. එතකොට ඔය දෙක එකට බැඳෙන්නේ නැතුව කවදාවත් කෙනෙක්ට දෙයක් දැනෙන්න හැකියාවක් නැහැ. එතකොට දැනෙන දේ පිටිපස්සේ ඔය කීපු දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා අපිට මේකද ඉස්සර කරන්න ඕනේ, මේකද ඉස්සර කරන්න ඕනේ කියලා වෙන් කිරීමක් කරන්න අමාරුයි. නමුත් අපි ඉතින් අර පැහැදිලි කිරීමේ පහසුවක් සඳහා කියනවා, හරි එහෙනම් මේ කයට අවධානය දෙන්න, කයට දීලා ඒක නිරීක්ෂණය කරන්න, ඒකට සාපේක්ෂව මේ ක්‍රියාවලිය අත්දකින්න කියලා කියනවා. එතකොට අන්න පියවර දැනෙනවා, පියවරට සාපේක්ෂව අන්න සද්ද ඇහෙනවා, සද්දට සාපේක්ෂව අන්න සිතුවිලි එනවා. ඉතින් ඔන්නඔහම කියලා දකින්න පුළුවන්. ඒ සාපේක්ෂ ස්වභාවයත් එක්ක තමයි ගමන යන්නේ. එතකොට ඔය යන විදිය තමයි ක්‍රමේ. ඕකේ, ආයි වෙන් කරන්න අමුතුවෙන් ගලපන්න දෙයක් නැහැ. ඒ වෙනුවට නැවත නැවත සිහිය පිහිටවනවා. සිහිය පිහිටවුවාම ඔය ක්‍රියාවලියට එළඹීමක් තමයි තියෙන්නේ. ඉතින් ඒ එළඹෙන එළඹෙන තේරෙනවා මේ නොයෙකුත් හිතවිලි ආවට, නොයෙකුත් දේවල් ඉදිරිපත් වුණාට ඒ අතරින් මගේ සිහිය දිගට පවත්වන්න පුළුවන් ශක්තියක් මට තියෙනවා. කොයි දෙයාවත් සිහියේ බිඳ වැටීමක් නැහැ. එහෙම බිඳ වැටෙනවා කියලා කෙනෙක් කියනවා නම් එයා තාම හරියට පුරුදු කළ නැති හේතුව තියෙන්නේ. එයා තාව පුරුදු කිරීම මදි කියන හේතුත් තියෙන්නේ. දැන් ඊයේ වැඩි ඕනේ නැහැ. ඊයේ අපේ අර ඒ තරුණ දරුවන්ගේ වැඩසටහනේ ළමයිකුත් කියනවා මොකද්ද, කලින් මේ විදියට හිතවිලි ශබ්ද වලින් මට හිතුණා සතිය කැඩෙනවා කියලා. දැන් හිතවිලි එනවා යනවා, ඒකෙන් සිහියට බාධාවක් නැහැ. සද්ද එනවා යනවා, ඒකෙන් සිහියට බාධාවක් නැහැ. හිතවිලි මල්ලක් ආවත් එකයි, කන්දරාවක් ආවත් එකයි, කෝකාවක් එකයි, කිසි බාධාවක් නැහැ. මොකද සිහිය කියන එක දිගට පවතිනවා. මෙයා ඉගෙන ගන්නවා අන්න අර හුවමාරුව තුළ සිහිය කඩාගන්නේ නැතු ඉන්න හික්මීම. සද්දාවට සිහිය කැඩෙන්නේ නැහැ, හිතවිලි ආවට සිහිය කැඩෙන්නේ නැහැ කියන එන්නේ ශිල්පේ ටික ටික ඉගෙන ගන්නවා. එතකොට දවසක මෙයාට තේරෙනවා අන්න මේ මොන දේ නැතත් සිහිය කියන දේ දිගට පවත්වන්න පුළුවන්. සිහිය කියන දේ අරමුණක් නැතෝ වුණත් තියන්න පුළුවන්. එන්නේ කියන හඳුන ගැනීම කරාට පස්සේ මෙයා හිතේ නිවැරදි ස්වභාවය හඳුන ගන්නවා. ඉතින් ඒ දරුවාම කියනවා, කලින් දවසක ස්වාමීන් වහන්සේ කිව්වා අහස දූෂණය වෙන්නේ නැහැ, අහස කෙලෙසෙන්නේ නැහැ වලාකුළු වලින් කියලා. මට තේරෙනවා දැන් මේ හිතවිලි එක එක ඒවා අදහස් ඇවිල්ලා යනවා. ඒ ගියාට මොකද මගේ හිත ඒවට ලොකු කම්පණයකට වෙහෙසකට ලක් වෙන්නේ නැහැ. අනේ ඒක තුලින් මම හිතනවා මේක වෙන්නේ නැති මේ කියන්නේ නැත්තේ මේ දේවල් නිකන් අර අහසේ වලාකුළු වගේ. අපි හිතනවා අහස වලාකුළු වලින් කෙලසුණා කියලා. අඳුරු දිනයකදී අපි හිතනවා අයියෝ බලන්නකො මුළු අහසම කළු කළා, අඳුරු කළා, මේ විදිහට වහින්නත් වගේ මහා මූසල දවසක් අද කියලා. ඊළඟට අර විදියට හොඳට ඉර පායපු දවසකට අපි හිතනවා අද නම් හොඳ දවසක්, අද නම් සුබ දවසක් කියලා. අන්න උදේක පාන්දර කට්ටියට සුබ පතාගෙන යනවා අන්න හොඳ දවසක් කියලාද. ඉතින් නමුත් ඔය දෙකම ඔය නිකන් මේ වලාකුළු වල හරඹයක්. ඔය දෙකම මේ ටික දුරක් තියෙන හරඹයක්. අහස කවදාවත් ඔයෙන් කෙලසන්න බෑ. අපිට මේ ඉන්න තැන ඉඳලා බැලුවාම පේනවා අම්මෝ අද නම් අඳුරු මූසල දවසක්, අද නම් බොහොම ප්‍රසන්න විචිත්‍රවත් දවසක් කියලා හිතෙනවා. නමුත් අන්න අර දෙපැත්ත ඔය තියෙන ඔය හිතවිලි වලින්, ඔය අදහස් උදහස් වලින්, ඔය ප්‍රශ්න වලින් මේ අහස කෙලසුනා කියනා වගේ ලාමක කතාවක් තමයි ඔය තියෙන්නේ. ඉතින් ඒක නිසා අන්නේ වලාකුළු වලට එහෙම යන්න දෙන්න. අඳුරු දවස් එනවා ඒව අපිට වළක්වන්න බෑ. ආලෝකමත් දවස් එනවා ඒව අපිට වළක්වන්න බෑ. ඒවට ඉඩ දීලා, ඒ හුවමාරුවට ඉඩ දීලා අපි බලනවා මොකද වෙන්නේ කියලා. ඒ බලනකොට බලනකොට තේරෙනවා අන්න අඳුරු අහසක් ආවත්, ආලෝකමත් අහසක් ආවත් මගේ හිත කම්පණය වෙන්නේ නැත්තම් ගැටලුවක් නැහැ. සූත්‍රදි කියන අන්න මේ ලෝක ධර්ම ස්පර්ශ වුණාට හිත කම්පණය වෙන්නේ. හිත කම්පණය වෙන්නේ නැති කෙනාද ඒවෙන් ගැටලුවක් ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඉතින් ඕක එන්නේ විදිහ හඳුන ගැනීමක් කරන්න තියෙන්නේ. එතකොට ওই නාමද රූපද කියන ප්‍රශ්නත් නැති වෙලා යාවි කියලා අපි බලාපොරොත්තු වෙමු නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං.
අවසරයි ස්වාමීන් වහන්සේ මේ රාජිකාට මම නැවතත් අවස්ථාව දෙනවා. මොකද රාජිකාට කලින් කතා කරලා ඉවර කරන්න බැරි වුණා. ඒකට සමා වෙන්න රාජිකා මයික් එක මියුට් කරලා කතා කරන්න පුළුවන්.
දැන් කමක් නැහැ ඊළඟක මම නාමන්තට ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාවක්.
රාජිකාට කලින් කතා කරන්න බැරි වුණාද?
නෑ මම නෑ ස්වාමීන් වහන්සේ මම නාමන්තට අවස්ථාවක් ලබා දෙන්න.
රාජිකා මේ ඔයාලට කියන දේ තියෙනවා නම් කියන්න. මම පහුවිලා කතා කරන්න. ප්‍රශ්න නැහැ.
මේක ඉවර කරලා ඉමු. එතකොට හරිනේ නැත්තම් දැන් ආමන්ත්‍රක ප්‍රශ්න අහනවාම ආපහු තව ටිකක් අමතක වෙනවා.
දැන් කමක් නැහැ සාමිනාසේ. ඔබ වහන්සේගේ උත්තරෙත් එක අහන්න හිටපේවත් ටිකක් අමතක වුණා කොහොමත්. මම කාරණා දෙකක් කියන්නේ. එක එකක් කිව්වහම ඔබ වහන්සේ ලොකු උත්තරයක් කරා. ඊට පස්සේ ටික මට මේ ඔබ වහන්සේගේ උත්තරෙත් එක කියන්න අමතකුණා. මට ඇත්තටම අහන්න ඕනාව තිබුණේ මේ ඔබ වහන්සේ එතන එක තැනක දේශනා කළා මේ මොකද්ද ගනුදෙනු ගැන. මේ කියන්නේ ස්වාමීන් වහන්සේලාටත් ගනුදෙනු කියලා එකක් නෑ එහෙම කියලා. එනාට මේ අපි දන්න විදිහට නම් ඉතින් ඔය දානයක් එහෙම අරගෙන ආවම දේශනාවක් කරන්නේ ඒ වහම තියෙනවනේ. ඒවත් ඉතින් ගනුදෙනු තමයි කියලා මට හිතෙන. ඉතින් මං අන්නේ ඒ කාරණාව ගැන තමයි පොඩ්ඩක් දැනගන්න උවමනාව තිබුණා.
ඔයක තමයි බුදුහාමුදුරුවන්ගේ සිදුවීම් තියෙනවා ඔබට හොඳට. අන්න මේ මොකද්ද කෙතක් ගාවට ගිහිල්ලා ඉන්නවා. මේ සීසාන මංගල් එකට ගිහිල්ලා ඉන්නවා. ඉන්නකොට මේ ඒ බමුණා කියනවා මේ මේ නිකම් මේ පාත්‍ර අල්ලගෙන ඉන්නේ ඔය මේ හොඳට ශක්තිය තියෙන මේ වයසට මේ 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 මොනවද ගොවිතැන්පත් කළා කන්න කියලා. ඔබත් මේ මේ සීසාලා උපය ගන්න කියලා. ඔබත් මේ විදිහට වෙහෙසිලා උපය ගන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අන්න ගාථා කීපකින් කියනවා මෙන්න මේ විදිහේ මේ ගොවිතැනක් මමත් කරනවා. මොකද්ද මේ කරන ගොවිතැන? මේ ධර්මය මම බෙදා දෙනවා. මේ ප්‍රතිපදාවක් කියනවා. එතකොට ඔබගේ අස්වැන්න ඔය කන්නේ අවසානයේ ලැබෙන වීටික. නමුත් මගේ අස්වැන්න තමයි මේ මිනිස්සු මේ දුකෙන් අත් මිදෙනවා. මේ සසර දුක නිවා ගන්නවා. ඒක තමයි මම කරන ගොවිතැන. ඔබ ඔය කරන ගොවිතැන වගේ මේ ලාමක ගොවිතැනක් නෙමෙයි මම කරන්නේ කියලා කියනවා. එහෙම කිව්වහම මේ බමුණාට අන්න රත් වෙලා කියනවා අනේ එහෙනම් ස්වාමීනි මේ දානේ පිළිගන්න මෙන්න මගේ පිණ්ඩපාතය අද ඔබ වහන්සේට කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඕකෝය මේ කවි කියලා ගීත කියලා ලබාගත් දානයක්. ගීත කියලා ලබාගත් දාන මේ බුදුවරු බාරගන්නේ නැහැ. බුදුවරුන්ට කැප නැහැ. ඒක නිසා ඔබ ওই දානේ ගිහිල්ලා කොයි හරි වෙන දිහාවක විසිකලා දාන්න කියලා. එතකොට ඒ විදිහේ ගනුදෙනු බුදුරජාණන් වහන්සේට කැප නැහැ. දානේ බණ කිව්වොත් දානේ ගේනවා කියලා කවුරු හරි කිව්වොත් එහෙම ඒ දානෙත් කැප නැහැ. ඉතින් ඒකින්ද දානයක් දුන්නාම කැමැත්තෙන් කෙනෙක් ඇවිල්ලා මොනව හරි කරාම යාට අනුකම්පාවෙන් අන්න අනුමෝදනාවක් සිද්ධ කරනවා. එහෙම නැතු ඒකේ ඔපොසිට් එක නෙමෙයි වැඩ කරන්නේ. ඉතින් ඔය ලෝක ධර්මණුව වැඩ කළ පුරුදු වෙලා තමයි අපි හිතන්නේ මේ මේ බැරිද මේ විදියට අපිටත් මොනවා හරි බණක් කිව්වොත් දානයක් දෙනවා කියලා. ඉතින් එහෙම එහෙම හරියන්නේ නැහැ. එහෙම කෑවහම ඒවා දිරවන්නේ නැහැ. නිසගි පතිති කියලා තමයි වට කියන්නේ. එතකොට බරපතල ආපatti. ඉතින් ඒකින්ද මේ වගේ ගනුදෙනු වලට භික්ෂුවකට යන්න එපා කියලා පැනවීමක් කළා තියෙනවා. මොකද ඒක නිකන් වැඩි ඕනේ නැහැ, විනය ඕනේ නැහැ. නිකන් පොඩ්ඩක් නිකන් කොමන් සෙන්ස් දාලා හිතලා බැලුවාමත් තේරෙනවා මේ වගේ දෙයක් භික්ෂුවකට ගැලපෙන්නේ නැහැ. අන්න මේ විදියට දෙයක් අපි එතකොට ජීවන බඩවියත රැක ගැනීම සඳහා තමයි බණ කිව්වා වෙන්නේ. බඩවියත රැක ගැනීම සඳහා තමයි මේ විදිය වැඩ කරා වෙන්නේ. එතකොට ඒ විදිය අපේක්ෂාවකින් ලබනවා නම් ඒක වටින දෙයක් නෙමෙයි. එහෙමනම් ඉතින් ඔය ඕනතර රැකී රක්ෂා කරගෙන හම්බ කරගෙන ඉන්න තියුණානේ. එහෙම අවස්ථාව තිවිදිනේ මේ ඒවා ටික අතහැරලා තියෙන්නේ. එතකොට මොකටද අපි නිකන් මේ දානෙකට බඩ පුරව ගන්න ඒ විදිහ අනුග්‍රහයක් කරන්නේ? එහෙම කට්ටියට කියනවා අයියෝ බඩගින්න සැපයි, බඩගින්න සැපයි. අපි ඊට වැඩිය විවෘතව එන කෙනෙක්ට මේ අනුග්‍රහය කරනවා. ඊට වැඩිය විවෘතව එන කෙනෙක්ට අපි අර විදිහේ අනුග්‍රහයක් ලබා දෙනවා. ඒ ඊට පහසුයි. අන්න පාත්‍රය අරගෙන පාරට බැස්සහම අන්න නන්නාඳුනන මිනිස්සු කවුරුත් අඳුනන්නේ නැහැ. බුද්ධ භෝගි කියලා තමයි ඔකට කියන්නේ. උඹලාට කවදාවත් බඩගින්න ඉන්න වෙන එකක් නැහැ. පොඩ්ඩක් පාත්‍රය අරගෙන පාරට බැහැපල්ලා. අන්න ඕනම කලබල අවස්ථාවක, අපහසු අවස්ථාවක සමහර විට අපි ආලා තියෙනවා මේ දෙමාපියන්ට ඖෂධ, දෙමාපියන්ට අසනීපයි. එතකොට පාත්‍රයක් අරගෙන පාරට බයිනවා. එතකොට අහනවා, ස්වාමීනි මොකද්ද අවශ්‍යතාවය? මේ අවේලාවේ ඇයි පිණ්ඩ පාත යන්නේ? අන්න මේ විදිහේ අවශ්‍යතාවයක් තියෙනවා. එහෙනම් මම ඒක ලබා දෙන්න. ඒ මිනිස්සයා අපි කලින් ප්ලෑ සැලසුම් කරලා ගත්ත කෙනෙක් නෙමෙයිනේ. අන්න ඒ භෝගේ බොහොම කැප, ඒ වස්තුව බොහොම කැප දෙයක් කියලා පෙන්නනවා. මොකද හේතුව අන්න කුසීම අපේක්ෂාවක් සහිතව දීපු දෙයක් නෙමෙයි. නැත්නම් හැම වෙලේම ওই දෙන දේවල් පිටිපස්සේ කොකු තියනවා. ඉතින් කොකු අපිට පේනවා. ඒ ඉතින් පෙනෙන දේවල් වලින්, අපි දකින දේවල් වලින් ඒකේ ආදීනව පැත්තක් තියනවා කියලා පේනවා. ඒකෙන් ඉඳලා අනේ විදිහ විවෘත භාවයකින් යන ගමනක්. එතකොට ඒ විදිහේ ආරාධනාවක් තමයි බුදුරජාණන් වහන්සේ කරන්නේ. ඒක නිසා තමයි ඔය පිරිසක් අනිත් පැත්තට යද්දී තව පිරිසක්, සුළු පිරිසක් සමහර විට මේ වගේ ප්‍රතිපදාවකට යොමු වෙන්නේ. ඉතින් එහෙම යොමු වෙන කඩේට අපි අනුපරිමෙන් දෙනවා. මේ කඳ නැගගෙන එන කෙනෙක්ට අපි අමුතු විදිහේ සැලකිල්ලක් සැලකනවා. මොකද මේ මිනිස්සයා කැප කිරීමක් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ දුර ගෙවාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ වෙහෙස දරාගෙන ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැතුව සමහර විට ඔය ඥාතීන් වගේ කට්ටිය ඉන්නවනේ, එන්න 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 කියලා ආරාධනා කරත් එන්නේ නැහැ. ඒ මොකක් කරන්නේ? මොකක් කරන්න බෑ. ඒ නැතා හොඳයි. මේ නන්නාඳුනන මිනිස්සයා තමයි හොඳම යාළුවා. නන්නාඳුනන මිනිස්සයා තමයි හොඳම මිත්‍රයා. අපි ඒ ඉන්න කෙනෙක් එක්ක වැඩ කටයුතු කරගෙන, ඉන්න කෙනෙක් එක්ක සහයෝගයෙන් ගමන කේදෙනවා. ඉතින් එහෙම දෙයක් තියෙන්නේ. හැබැයි අර දෙවනි කොටස අමතක වුණා කියන එකට මම කැමතියි. මොකද ඇත්තටම දැන් පුදුම අමතක ගිල්ලක් අමතක වෙන්නේ. දැන් අර පොඩි එකාගේ ප්‍රශ්නේ අහලා මම ගුත්ත හාමුදුරන්ගෙන් අහනවා, මොකද්ද මේ දැන් මොකක් ගැනද මේ කිව්වේ කියලා. එච්චරට සිහි කල්පනාව. ඉතින් හිතා ගන්න පුළුවන්නේ, ඔය සිහිය කියන දේ පුරුදු කරන්න ගියාටත් වැඩිය දේශනා කරන්න ගියාම වෙන ප්‍රශ්නේ එපාමනකට සිහි කල්පනාව. ඉතින් ඒකින්ද ඒ අමතක වෙනවා. අමතක වෙන එක හොඳ ලක්ෂණයක්. සමහර විට සති මාස ගණන් අමතක වෙනවා. දැන් මේ 2021 එකත් ගිහිල්ලානේ. යකෝ දෙසැම්බර් මාසෙත් භාගයක් ඉවරයි කියලා මේ ඊයේ පෙරේද බලනකොට. සමහර වෙලාවට දැන් අද කවදද, බදාදා බ්‍රහස්පතින්දාද කියලා. ඈ ඉතින් ওই විදිහේ ප්‍රශ්න තියෙන්නේ. අමතක වෙනවා කියන්නේ හොඳ සුබ ලකුණක් කියලා. විශේෂයෙන් රාජිකාට අමතක වෙනවා කියන්නේ සන්තෝෂයි අපිට.
ඒ මොකද සාමාන්‍ය විශේෂ සන්තෝෂයක් අපිට අමතක වෙනකොට.
මොකද
විශේෂ සන්තෝෂයක් ඇයි කියලා හො අපිට අමතක වෙනකොට මේ කරන වැඩ පිළිවෙලත් අමතක වෙලා යන්න පුළුවන්. ඔහොම ගියොත් එහෙම මේ
නෑ. අමතක වෙනවා කියන්නේ සෑහෙන මේ කවුන්ට්ස් නැති වෙන්නේ පෙ. කවුන්ට් බැලන්ස් තියනකන් මේ සංසාර ගමනක් තියෙනවා. මෙච්චරක් හාර මෙච්චරක් බැරගෙන මම නා කවුන්ට්ස් දන්නේ නෑ. ඒ කොහොම හරි සංසාර ගමනක් තියෙනවා. ඒ රෙකෝඩ්ස් යනවා කියන්නේ සංසාර ගමනක් තියෙනවා. දෙයියේ වැඩි ඕනේ, ඊයේ පොඩි එකෙක් කියනවා. මොකද්ද මේ? අර අම්මගේ කතාව තමයි. අම්මට එක තරහයි කියලා එකට. ඉතින් කවුරු හරි යෝජනා කර ඕවා ලියන්න, කොළවල ලියන්න, පොත්වල ලියන්න. ඊට පස්සේ කල්පනිත් පැනලා කියන ලියන්න ලියන්න. ඊට පස්සේ තව කවුරු හරි කිව්වා මේ ලිව්වට ගමන්නේ පුච්චල දාන්න, ඕවා තියාගන්න එපා කියලා. ඊට පස්සේ කල්පනි පැනලා කියන පුච්චන්න එපා, දිගට තියාගෙන ඉන්න, පස්සේ කියවල බලන්න කියලා. ඊට පස්සේ ඔය රෙකෝඩ්ස් ලිව්වට නම් කමන්නේ, ලියන එකෙන් පහසුවක් එනවනම් ලිව්වට. හැබැයි ඕක ඉතුරු කරගන්න එපා අප්පා. පහුව දවුදේට විසි කළ දාන්න. නැත්තම් අර ඔය පොත් ටික කියෝ කියෝ තව තව කල් ගත කරනවා රෙකෝඩ්ස් දිහා බල බල. ඉතින් රෙකෝඩ්ස් නැති වෙන තරමට වැඩේ පහසුයි. අමතක වෙන්න පොඩි හරි අනුග්‍රහයක් තියෙනවනේ. ලියන එකේ පහසුවක් තියෙනවා නම් ලිව්වත් කමක් නැහැ. අන්න ලියලා පහුව දාඩ විසි කළ දානවා. ඉතින් අර අර ඊට පස්සේ අපේ කවුද අර ඕමන්දුවෙක් කියනවා, හරි අර මේ ඒබ්‍රහම් ලින්කනුත් ඔය වැඩේ කළා තියෙනවා. එයාට කාට හරි බයින් වුණාම එයා කොලේක ලියනවලු. ලියලා පහුවදා උදේට ඒක ඉරලා විසි කළ දානවලු. එතකොට ඒ විදිහ අමතක කිරීමක් වටිනවා. නැත්තම් ඔය පොඩි බැඳගෙන කොහේ යන්නද අප්පා? මෙච්චර කාලෙත් ඉතින් ඔය පොඩි බැඳගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකින්ද ඒ විදිහ අනුග්‍රහයක් කරන්න.
මාත් එහෙම වැඩ කරනවා. තරහ ගියාම එහෙම ලියනවා. ලියලා යවන්න නැතුව එවන්න නැතුව ওই පැත්තක තියලා තියන ඒලාවල් මගේ තියෙනවා.
ඒ තියෙනේ වට මොකද වෙන්නේ කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒවා ටික පහුව දවල්ට ඩිලීට් වෙනවද නැත්නම් මේ දිගටම තියෙනවද?
සමහර ඒවා ඩිලීට් වෙනවා, සමහර ඒවා තියෙනවා ස්වාමීන් වහන්සේ.
හක්කේ පොල් කියලා තමයි වැඩි කියන්නේ.
ඒ වගේ ස්වාමීන් වහන්සේ බොහොම පිංග බොහොමසගේ උපදේශ වලට මම නාමන්තට අවස්ථාවක් ලබා දෙනවා.
බොහොම ස්තුතියි රාජික. මේ දැන් නම් ස්වාමීන් වහන්සේ මට බාගෙට් වගේ අමතකයි කියන්න ගියේදී.
ඒකනේ සන්තෝෂයි, නාමන්තටත් ඒ වැඩේම තමයි වෙලා තියෙන්නේ. කල්පණිය අතුස්සන් ඉන්නවා මට ගුටි කන දවසක් වගේ අද මට පේන්නේ.
උනේ දැන් මම මේ කලින් දැම්ම දෙයක් කියන්නේ ඉතින් දැන් හතර පාරක් විතර ඒක රිවයිස් කළා. මේ දැන් ෆෝත් රිවිෂන් එක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒ මට ප්‍රකාශ කරන්න ඕනුනේ ස්වාමීන් වහන්සේ දැන් අර ධර්ම දේශනාවේදීත් මමත්වයේ ගැන සඳහන් කරන ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතින් දැන් පසුගිය දවසක මට ප්‍රශ්නයක් ආවා. අපේ ඔෆිස් එකේ වැඩ කරනකොට ඒ කියන්නේ කස්ටමර් කම්ප්ලේන්ට් එකක් එනවා. ඒක එන්නේ දැන් හතර දෙනෙක්ගේ විතර වැරදි පොඩි පොඩි වැරදි වලින් එකතු වෙලා මේක දැන් ස්නෝබෝල් ඉෆෙක්ට් එක වගේ ලොකු වෙලා එනවා අන්තිමට. දැන් මේ කියන්නේ අමාරුම වෙන වෙලාවට තමයි මගේ ගාවට එන්නේ. ඉතින් මේක දැන් මට ආවා. මම ඒ අදාළ කස්ටමර් එක කතා කරනකොට දැන් එයා බොහොම දුකින් කේන්තියෙන් එක එක දේවල් කියනවා. මම විනාඩි 10ක් විතර ආගෙන හිටියා. ඉතින් දැන් මම සාමාන්‍යයෙන් මගේ හිතේ මමත්වයක් ඇති වෙනකොට ඒක බලාගෙන ඉන්නවා. එතකොට ඒකෙන් මට ඒකේ මේ මුල් සිඳල බිඳල මේ යම් මට්ටමකට මිනිමයිස් කරන්න පුළුවන්කමක් තියෙනවා සතිය නිසා. ඉතින් දැන් මම විනාඩි 10ක් විතර ආගෙන ඉන්නා මේක කිසි කන්වර්සේෂන් එකේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. අර කෙනා ඒ විදිහටම කතා කරනවා. ඊට පස්සේ මම කල්පනා කරා දැන් එයාගේ හිතේ මමත්වේ නැතිලා නෑනේ. ඒක තියෙනවනේ. දැන් මම මමත්වේ නැති කෙනෙක් විදිහට මේක මුණ දෙනකොට මම අසාර්ථක වෙනවා. මට මේ කෝල් එක ඉක්මනට ඉවර කරලා ඊළඟ වැඩේට යන්නත් ඕන. ඊට පස්සේ මම කල්පනා කරා දැන් ඉතින් මගේ තුලත් මමත්වයක් හැදෙන්න ඉඩ දෙනවා. ඉතින් ඒක මම ඒත් බලාගෙන ඉන්නවා කියලා මමත් ටිකක් සැරෙන් කතා කරලා එයාට දැන් තියෙන ඔප්ෂන් මෙච්චරයි, මේක තමයි කරන්න පුළුවන් එකම දේ කියලා එයාට කිව්වා. කිව්වම දැන් මෙයාගේ හිතට හරිනේ. එයා ටිකලාගෙන් කෝල් එක නැවැත්තුවා. ඊට පස්සේ එයා තව එක්කෙනෙක්ට කියලා එයා අපේ ඔෆිස් එකේ එක්කෙනෙක්ට කියලා ආපහු මට මැසේජ් එකව දැන් මෙහෙම මේකක් තියෙනවා, ආයි තව කෙනෙක්ට කතා කරලා බලන්න ඊළඟ ඔප්ෂන් මේ සොලියුෂන් එක විදියට කියලා. ඊට පස්සේ මට තේරෙනවා දැන් ප්‍රශ්නේ ඉවරයක් නේ. තාම ප්‍රශ්නේ ඒ මොහොතේ මායි මේ මතු වෙනවා. ඊට පස්සේ මම අනිත් අයටත් කතා කරලා ඔහොම දෙපාරක් කතා කරලා ඊට පස්සේ අර මුලින්ම කතා කරපු කෙනාට ආයිත් කතා කරා. එතකොට එයාට කතා කරද්දී එයා බොහොම නිවිලා තැම්ප ඒ මම ආපහු කතා කරනකොට බොහොම නිවිලා තැම්පත් වෙලා තමයි කතාවට මේ මුළු පුරන්න ගත්තේ. මොකක් හරි හේතුවකට අර මම සතිමත් එයා කියන ඒවා මුලින් ඉවසගෙන හිටපු එකත් ඊට පස්සේ අන්තිමට එයාට කියන්න පුළුවන් දේ කරන්න පුළුවන් ඊළඟ තේ ඍජුව ප්‍රකාශ කිරීමක් නිසා එයාට විශ්වාසයක් ආවා. මේ කෙනා මේ ප්‍රශ්නේ විසඳන්න මිසක් ප්‍රශ්නේ කල්ලරින්න හෝ ප්‍රශ්නේ ආයි වටේක යවන්න හෝ නෙමෙයි උත්සාහ ගන්න කියන විශ්වාසයත් එක්කම මේ ඒ ප්‍රශ්නේ කුමාරි ඒ දවස ඇතුළත විසඳගන්න පුළුවන්කමක් ආවා. ඉතින් මම දැනගත්ත දේ තමයි අර අපි මේ විශේෂයෙන්ම දැන් ගිහි ජීවිතයේ වැඩ කරනකොට විවිධ තරාතිරම් වල අයත් එක්ක වැඩ කරනකොට සමහරවිට අපේ තුලත් මේ මමත්වය ඇති වෙන අවස්ථාවක් සැකසෙනවා. එතන එක අකුසල් ස්වභාවයක් ඇති වෙන්නත් පුළුවන්. ඒත් ඒක බලාගෙන ඉන්නවා කියන්නේ එතන මේ තමන් අතේ කන්ට්‍රෝල් ස්විච් එක තියෙන ඕන වෙලාවක මේ මමත්වය දැකලා ඒක මේ සුළු භාවයට පත් කරන්න පුළුවන්. බලාගෙන ඉන්නකොට මමත්වයක් පව බිඳ වැටෙනවා. ඔතන අර මමත්වය දක්වා බලන්න පුළුවන් උනේ මනාපමනාප බලන්නේ නිසා. මනාපමනාප බලනකොට තේරෙනවා ඒ මනාපමනාපෝසෙත් මමත්වය සමාන්තරව දිනු වෙනවා. කොයි මට හරියට බෙදලා වෙන් කරලා කියන්න බෑ මනාපමනාප මේකයි මමත්වය මේකයි කියලා. මට පේන්නේ ඒක එකම මේ පොදියක් විදියට තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි අර අපි අධ්‍යාපන ක්‍රමේ තියෙන්නේ බෙදලා වගුගත කරලා ප්‍රස්ථාරගත කරලා ඉගෙන ගන්න ක්‍රමයක්. ඒත් මට තේරෙන්න පටන් ගත්තේ මේ විදිහට මූල කර්මස්ථානයක ඇසුරින් කරන්න වැඩ කරන්න පටන් ගත්තම අපි සාමාන්‍යයෙන් වචන නාම රූප කියලා එහෙම වෙන් කරලා ඇහුවට කිව්වට ඒක හරියට ඉරක් ඇඳලා මේ වෙන් කරන්න අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අපි ප්‍රඥා මට්ටමනුව විශේෂයෙන්ම අපි මේ ආරම්භක අවස්ථාවල් නම් ඉන්නේ කියලා. ඒත් හැබැයි ඒ වචනවල පාවිච්චිය තියෙනවා. ඒක කරන්න උත්සාහය ගත්තර කමක් නැහැ කියලා හිතෙනවා. ඉතින් අර දැන් මූල කර්මස්ථානයේ තමදර මමත්වය ඇති වෙන නැති වෙන හැටි බලද්දි මට තව එකක් තේරෙනවා. දැන් අලුත් දෙයක් ඉගෙන ගන්න හදනකොට මමත්වය ඇති වෙන විදිහ ඒක විදිහක්. නිතර කරලා හුරු පුරුදු දෙයක් නැවත නැවත කරනකොට එතන මමත්වය ඇති වෙන විදිහ තව විදිහක්. ඒ කියන්නේ දැක හඳුනා ගත්ත කෙනෙක් එක්ක නැවත නැවත කතා බහ කරලා වැඩ කරනකොට මමත් ඇති වෙන විදිය එක විදියක්. අලුතින්ම අඳුර ගන්න කෙනෙක් එක්ක වැඩ කරනකොට කතා කරනකොට මමත් ඇති වෙන විදිය ඒක තව විදියක්. ඒ වගේ අර මමත් ඇති වෙන නැපවතින නැති වෙන විදිය එහෙම බලනකොට ඒ මමත් වෙන නිසා ලොකු අකුසල් වෙන තියෙන ප්‍රවණතාවයේ සෑහෙන අඩුවීමක් තියෙන බව මේ ප්‍රකාශ වෙනවා. ඉතින් මට විශේෂව අර සායනාසී තුනන්දු කළ නිසා මෙහෙම අත්දැකීම් බෙදා හදා ගන්න කියලා මෙහෙම දෙයකුත් මේ සතිමත් වීම තුළ ප්‍රතිලාභයක් විදිහට මේ සතිමත් පුද්ගලයාට ලැබෙනවා කියන එක මේ ස්වභාව මේ ගෞරවනීය ස්වභාවය ඉදිරියේ ප්‍රකාශ කරන්න මේ අවශ්‍යයි කියලා හිතන සායනාස් තෙරුවන් සරණයි.
හොඳයි, එතකොට ඒ අත්දැකීමක් තමයි බෙදා හදාගන්නේ. ඉතින් ඒ වගේ දේවල් තමයි මේ පිරිසට උනන්දුවක් උපකාරයක් වෙන දේවල්. ඉතින් අහගෙන ඉඳියාම සම්බන්ධ වෙන පිරිසටත් මේ වගේ දේවල් වලට යෙදිලා බලන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මේ එදිනෙදා ජීවිතේ රැකියාවට ගියත් එහෙම නැත්නම් මාකට් එකට ගියත් තමුන්ගේ පවුලේ කෙනෙක් එක ගනුදෙනු කරන්න ගියත් හැම වෙලේම භාවනාවකට යනවා වගේ ගිහිල්ලා බලන්න. අර මා භයන්න තියුණාට මම ඒ භාවනා කිව්වහම ඒකට බය වෙන්න ඕනේ නැහැ. ඒ වෙනුවට බලන්න මේ මොකද්ද මම මේ එළඹිලා ඉන්න අවස්ථාව, මේ වගේ වෙලාවට මං කොහොමද වෙනදා අඩුපාඩු අඩු කරගෙන මුහුණ දෙන්නේ කියන පරීක්ෂණයක් තියෙන්නේ. ඒක හැම කවදාවත් අපි ෆේල් වෙන්නේ නැහැ. හැමදාම ටික ටික ඉගෙන ගන්නවා. හැමදාම සාර්ථකත්වයේ දිහාවට තමයි අර යන යන පියවර තියන්නේ. ඒක නිසා ඒ වගේ අවස්ථා උරගාලා බලන්න පුළුවන්. කස්ටමර් කම්ප්ලේන් උත් ඉතින් එකක් නෙමෙයිනේ, එනවානේ සතියට එකක් විතර. එතකොට අනේ එදා මේ විදිය අඩුපාඩු වුණා, හෙට කොහොමද, අනිද්දා කොහොමද, ඔන්න මේ විදිහට ටික ටික කල්පනා කරලා එළඹෙන්න පුළුවන්. ඉතින් ඒක ජීවිත කාලේ පුරාවට කරන්න තියෙන පරීක්ෂණයක්. ඉතින් ජීවිතේම අන්න භාවනාවක් තමයි අන්තිමට. හැම අවස්ථාවම භාවනාවක් තමයි. ඒ නිවැරදි දැක්ම තියෙන කෙනාට. එහෙම නැතුව ඉතින් අමාරුයි. ඉතින් ඒක නිසා ඔයගේ අවස්ථා හොඳයි. ඒ වගේ අවස්ථා හොඳයි. දැන් ඔය වගේ වෙලාවට ඉතින් එන්නෙත් නිකන් ආයේ නිකන් ලේසි පාසු විදියට නෙමෙයිනේ. ගිනි අරගෙන ලැව් ගිනි වගේ තමයි ඒවා පත් වෙලා එන්නේ. දැන් මං ඉස්සර වැඩ කරපු දැන කම්ප්ලේන් එකක් එන්නේ යනවා මාස දෙකක් තුනක් වගේ. ඒ අහම එන්නේ ආයේ ලේසි පාසු කම්ප්ලේන් නෙමෙයි ඉතින්. ඉතින් අර සාමාන්‍ය මොනවද පවුන්ස් වලින් ගනුදෙනු කරනවානේ ඔය සාමාන්‍ය උතුරු ඇමරිකාවේ වගේ රටවල්. ඊට පස්සේ අපි ගනුදෙනු කරන්නේ කිලෝග්‍රෑම් වලින්නේ. එතකොට පවුන්ස් වලින් ආපු ඕඩර් එකක් යුනිට් එක මාරු කරන්න නැතුව ERP එකට දාලා කිලෝග්‍රෑම් විදිහට. එතකොට පවුන්ස් 5000ක් තමයි වේට් එක ඉල්ලලා තියෙන්නේ, කිලෝග්‍රෑම් 5000ක් තමයි හදලා තියෙන්නේ. එතකොට හිතා ගන්න පුළුවන්නේ වරදේ තරම. එහෙමදි වට ඔන්න මාස දෙකක් විතර ගිහිල්ලා හැදුවා ඔක්කොම කරලා ඉවරුණාට පස්සේ මෙන්න එනවා කම්ප්ලේන් එකක්, මේ අපිට ඉල්ලුවේ මෙච්චරයි මීට වැඩි අපිට එවන්න එපා කියලා. ඊට පස්සේ ඉතින් හදපු එවුනුයි, ERP වලට දාපු එවුනුයි, ඕඩර් බාර ගත්ත එවුනුයි ඔක්කොම ඉතින් එල්ලලා ප්‍රශ්න කරනවා. ඉතින් ඔය වගේ දේවල් තමයි. ඒ වගේ අවස්ථාවල කොහොමද මගේ අතින් අඩුපාඩුවක් වෙලා තියෙනවද, වෙලා තියෙනවනම් ඒක බාර ගන්න පුළුවන්, මගේ වැඩේ හරියට වෙලා තියෙනවනම් ඉතින් එතනින් එහාට වෙන කෙනෙක් අතේ තමයි තියෙන්නේ. ඒ වගේ ටික ටික යන ගමනක් තමයි තියෙන්නේ. ඒ ගමන අපි විරුද්ධව එළඹිලා බලනවා. එළඹෙන්න එළඹෙන්න අපිට ඉගෙන ගැනීමක් තමයි තියෙන්නේ. හැම ලෙසන් හැම එකක්ම අවස්ථාවකම ලෙසන් එකක්. ඉතින් ඒ වගේ තව තවත් මුහුණ දීලා බලමු.
එමයි ස්වයංසි බොහොම පින්න බොහොම දෙතුන් සල් නැතරම එතන ඒ කස්ටමර් සූදානම් වෙලා හිටි අපිත් එක ආයි කිසිම ගනුදෙනුවක් පවත්වන්නේ නැහැ කියන එක කියන අදහස ගියා හිටියා. එයා ටිකක් මට තේරෙනවා මේ ටිකක් බොහොම සංවේදී කෙනෙක් කියලා. ඊට පස්සේ මම හිතුවා ඒ සංවේදී බවම අනිත් පැත්තට පාවිච්චි කරලා එයා මාත් එක්ක තියෙන සුහද බව වැඩි වෙන විදිහට කටයුතු කරලා දැන් එයා මේ හොඳ කස්ටමර් කෙනෙක් බවට ටිකක් හරවන්න පුළුවන්කමක් එතනදී ලැබුණා. ඉතින් අර ඉවසීමට හේතුව සතිමත් බව කියලා එතන සතිමත් බවට වර්ණාවක් කරන්න පුළුවන් සම්මස් කොම්පින් තිරුවන් සරණයි ඔබවහන්සේට.
හොඳයි, අපි ඊළඟට කල්පනීට අවස්ථාව දෙනවා. කල්පනී අන්මියුට් කරලා කතා කරන්න. කල්පනී වාට ඇහෙනවද?
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ මට මේ අද ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න බැරි වුණා. මම මික්සෙල්ලා එක දාලා මේ නිකන් අහනකොට මේ මට මේ මේ චෝදනා කරන අයලා ස්වාමීන් වහන්සේ මේක කියලා මේ යන්න ඕනේ හින්දා තමයි මම මේ ජොයින් උනේ. අද උදේ මේ මම අර දාපු මේ කමෙන්ට් එක මේ ස්වාමීන් වහන්සේ මම අදහස් කරේ මේ පුච්චන එක මේ මේ තියාගන්න කියලා කියවන්න. මේ මට ඇත්තට මේක ඊට පස්සේ මේ මේ තරිඳු එක කියවුවට පස්සේ මම මේ Facebook එකේ හිටපු හින්දා මට ඒක විස්තර කරන්න බැරි වුණා. මම ඊට පස්සේ කියන්නත් හදලා ඕනේ ඕන එකක් කියලා නිකන් හිටියා. මම ඇත්තට මේකෙන් අදහස් කරේ ස්වාමීන් වහන්ස, මම ඇත්තටම මට අමතක වෙන කෙනෙක්. මට කිසිම දෙයක් මතක හිටින්නේ නැහැ. කොටිම කියන නමක්වත් මතක හිටින්නේ නැති කෙනෙක්. මම එකකින් අදහස් කරේ දැන් මම ලිව්වේ මට තියෙන හැඟීම් තමයි මට එන හැඟීම් දිව්වේ. ඊට පස්සේ මේ පස්සේ ලියන සරාඩිනුට මම කියවන්නේ නැහැ ඒවා ගිහින් ලැබුණාට. ඒවා මේ මමත් ලංකාවේ ඉඳන් එනකොට මෙහෙට ඒවා ඔක්කොම පුච්චලා තමයි ආවේ. මේ ඒ වුණාට එතකොට ගිහම හිනා යනවා. දැන් භාවනා වුණත් මම රිපෝට් එකක් මේ මම පොතක් තියාගෙන ලියන්නේ. ඒ ඒව පරණේව කියවනකොට මේ සමහර වෙලාවට හිනා යනවා. ඒ කියන්නේ තරහක් වෙද්දි වුණත් ලියන දෙයක් මම ලියනවා සාමාන්‍යයෙන් කවි හැම තරහ වුණාම හැම මේ කාට හරි බැනලා ලියනවා කවියක් හරි. ඒ ඊට පස්සේ ඒ එකම දේ ලියන දේ සැර අඩු වෙන හැටි පේනවා. අන්න ඒකයි මම අදහස් කරේ ඒක පුච්චන්න ඕනේ නෑ. ඒක තියාගෙන බලන්න. එතකොට මේ අර හැංගීම් අර වෙනස් වෙන හැටි Tamandම තේරෙනවා කියලා. හැබැයි ස්වාමින් වහන්සේ කියන එකත් මට තේරෙනවා. මොකද එතකොට අර පරණ කුණුනි අපි කියවන්නේ. ඒ වුණාට මම කවදාවත් මම ලියන දේවල් වල මේ අර යමට මෙහෙම කළා මෙයාමට මෙහෙම කළා කියලා ලියලා නෑ. මං ලියන මගේ ස්ටයිල් එක තමයි මගේ හැඟීම් තමයි මම ලියලා තියෙන්නේ. මට මෙහෙම දෙයක් හිතුණා, මට මෙහෙම දුක හිතුණා, මට මෙහෙම තරහ ගියා, මට මේ දේ කරන්න හිතුණා එහෙම කියලා. මම දන්නා එක එක ලියන විදිහානුවත් එක තීරණය වෙනවා. ඒකයි මං කිව්වේ අර පස්සේ මම ලියපු ඒවා මේ වෙනස් වෙලා තරහ අඩු වෙලා බව තේරුණා. ඒකයි මම කියන්න ඕනේ සාරිතස්.
හොඳයි, අපි සාමාන්‍ය එහෙම නැති වෙලාව බලලා තමයි මඩ ගහන්නේ. ඒකනේ ක්‍රමේ. එතකොට පොඩ්ඩක් එහෙම වෙනකන් ඉඳලා
බැරි අවස්ථා මේ බල්ල තමයි මේ මඩ ගැවේ හින්න තමයි මම ආවේ. රාජිකමඩිකෝ විනාඩිය දෙන්න කියලා දැන් මම රාජිකයෙන් ගුටි කන්න කලින් කටවහ ගන්න
ඕනේ. මේ මේ අපි එහෙම පොඩ්ඩක් එහෙම වෙනකන් ඉඳලා ඉන්න තැන ඉතින් එහෙම හොඳ නැහැනේ අප්පා කියන්නේ. නැති තැනක තමයි කියන්න ඕනේ. එතකොට අඩුම ගානේ එනවා නේ
ඔන්න කට වැඩ ස්වාමීන් වහන්සේ. මට ඊට පස්සේ Facebook එකේ කමෙන්ට් කරන්න හොඳ වෙලාවට පොඩි උන්ටි මම දන්නේ තියෙන හොඳයි දැනගත්තත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මම එහෙම කියන්නේ මම වීඩියෝ කියන්නේ නැත්තනවා.
මෙතනත් ඉන්නවා ග්‍රහයෙක් දෙන්නෙක් ඉන්නවා එකෙක් දෙන්නෙක් ඉන්නවා මෙතනටත් එකතු වෙලා මේ මේ ඉතින් ඒ වගේ අමතක වීමක් ඇත්තටම හොඳයි. අර කියනා වගේ නරක දේවල් වල නම් ඇත්තටම රෙකෝඩ්ස් නැති තරමට හොඳයි. නරක දේවල් වල ඒ විදිහේ අවශ්‍යතාවයක් නැහැ. මොකද මතක තියෙන්න තියෙන එකින්ද අර ලිවීමේ ගොඩ දෙනෙට නිදහසක් වෙන පාඩක් තියෙනවා. ප්‍රශ්න කියන්න කෙනෙක් නැති කොට ලියලා හරි ප්‍රකාශ කරනවා කියලා. ඉතින් ඒ ලියලා ඒක එහෙම අතහරින්න පුළුවන් නම් හරි. ඉතින් ඕක ගැන අර කතාවක් මට මතක් වුණා. මොකද්ද කියනවා, හරි ඔයාගේ ප්‍රශ්න කොලේක ලියන්න, තියෙන ගැටලු කොලේක ලියන්න, තියෙන දුක් වේදනා කොලේක ලියන්න. ලියලා හිතන්න අන්න දවසක් ඉදර ගියාම ඔන්න දැන් මම මේ ප්‍රශ්නේ පුච්චලා දානවා, මම මේ ප්‍රශ්නේ අයින් කරනවා. අන්න පිලිස්සලා යනකොට මගේ ප්‍රශ්නෙත් අයින් වෙනවා, මේ දුක් වේදනාව මම අයින් කරනවා. අන්න එතකොට මේක පිලිස්සලා යනකොට මගේ දුක් වේදනාවත් අයින් වෙනවා කියලා. අන්න ඒ විදිහට යම් කිසි විදිහක අතහැරීමක් පුරුදු කරනවා. හොඳ දේවල් වල රෙකෝඩ්ස් නම් කොච්චර තියෙයිදියත් කමක් නැහැ. එතකොට ඔය සති අත්දැකීම් වගේ දේවල් ලියන පොත් තියෙයිදියාම තමන්ටම පේනවා මෙච්චර අවුරුදු ගාණක් ඇතුළත මගේ වෙච්ච වෙනස. ඒකින්ද අන්න ඒ විදිහේ වෙනසක් අපි තුල ඇති වෙනවා කියන පෙරමග සලකුණු බලාගෙන ඉන්න පුළුවන්. ඒකින්ද හොඳ රෙකෝඩ්ස් කොච්චර තියාගත්තත් කමක් නැහැ. නමුත් අර නෙගටිව් පැති අපි වැඩි එන්කරේජ් නොකරන තරමට හොඳයි. ඉතින් ඒක මුලදී ඇත්තටම ලියලා හරි සැනසීමක් තියනවා නම් ඒක වටිනවා. නමුත් කාලෙත් එක්ක අපිට අත්හැරීම පුරුදු වෙන්න ඕනි. ඉතින් නාමුත් අමතක වෙලා යනවා, ගමුත් අමතක වෙලා යනවා. ඉතින් ඒක කමක් නැහැ, හොඳ සලකුණා. එතකොට ඒකෙට සම්පූර්ණ වැරදි නමක් කියලා කතා කරපු දවසක අන්න අමුතු ජොලියක් එනවනේ. එදාට අන්න දැන් කොහොමද තත්ත්වේ? ඉතින් මට නම් ඔය ඩයරියක් කියන එකක් එහෙම කවදාවත් මේන්ටේන් කරන්න අදහසක්වත් ආපු නැති කෙනෙක්. මට සමහර වෙලාවට හොඳ ලස්සන ඩයරි හම්බ වෙනවා. ඉතින් ඒ දවස්වල හිතනවා අතන මේ අවුරුද්දේ නම් මෙදා පොටේ දෙනවා බැටේ කියලා ඔන්න ලියනවා කියලා. අර ඩයරිය ලස්සන ඉඳ වෙනමකුත් නෙමෙයි. ඉන්නවා හිතාගෙන මොන පිස්සුද ඔව ලිය වෙන්නේ. ඉතින් ඒ නොලියපු තරමට හොඳයි, නොලියපු තරමට පහසුයි කියලා දැන් හිතෙනවා. මම දන්නේ මට හිතෙනවා. ඉතින් ඒකින්ද ඔය තියෙන ඊමේල් ටික ඔක්කොම ඩිලීට් වෙලා ගියා නම් අනේ එතකොට අලුත් පටන් ගැනීමක් නේ. එතකොට ආයි SS ගාලේ වන්න අරකක මෙයා මෙහෙම කුවා, මෙයා මේක මෙහෙම කුවා කියලා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මමත් හොඳට ඔය රෙකෝඩ්ස් තියාගෙන ඉඳලා පුරුදු කෙනෙක්. මට ඔය ඊමේල් ගන්න දෙන හොඳට පුරුදුයි. මම යවලා තියෙනවා මෙන්න මේ දවස් මෙච්චරක් කිව්වා, මෙන්න මේ දවස් ඉතුරු ටික කිව්වා, මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි කියලා මේ එවලා තියෙනවා. දැන් මං අහනවා අනේ එහෙම දෙයක් කිව්වද ඇත්තද, මමත්මද කිව්වේ කියලා අහනවා. මොකද හේතුව ඉතින් එච්චර දැඩි නිත්‍ය සංඥාවක් අපිට ඕනේ නැහැ. මොකද අපි ඉතින් ඔය මහා ව්‍යාපාර කටයුතු කරන වගේ බරපතල වැඩවල නෙමෙයිනේ දිලා ඉන්නේ. ඊට වැඩිය බොහොම මේ සරල වැඩක් මේ ප්‍රතිපදාව. මේ ප්‍රතිපදාව කියන්නේ ආයේ මොහොතේ මොකද ඉදිරිපත් වෙලා තියෙන්නේ ඒක බාරගෙන යන ගමනක්. ඉතින් ඒ විදිය ගමනකට අර වගේ විරුද්ධ භාවයක් හොඳයි. එහෙම නැත්නම් ඔය ලෝක වඩන වැඩවලට ගියාම තමයි ඉතින් අර මතකේ අවශ්‍ය වෙන්නේ, ඒ ඇටෙන්ෂන් ටු ඩීටේල් අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් මේ වගේ ප්‍රතිපදාවකට අවශ්‍ය නැහැ, අමතක වෙන පමණට හොඳයි. ඉතින් ඔය නමත් දෙකක් අමතක වුණාම ලෝක සම්මතයට අනුවනේ අපහසුතාවය තියෙන්නේ. නමුත් මේ වැඩේට අනුව අනේ එකට සම්පූර්ණ වැරදි නමක් කියලා කතා කරනවා. ඌත් බලනවා යකෝ ඔච්චර අමාරුද කියලා. ඉතින් ඒකේ පොඩි දොලියක් එනවනේ අවස්ථාවට මුණ දිලා බලන්න පුළුවන්. සමහර විට අර නම් වලට හරි බර කට්ටිය ඉන්නවනේ. එයාගේ නම කියනවා නම් හොඳට ශබ්ද නගා කියන්න ඕනේ. එයාගේ නම කියනවා නම් හරියට කෑලි දෙකම කියන්න ඕනේ. එයාගේ නම කියනවා නම් හරියට ප්‍රනවුන්ස් කරන්න ඕනේ කියලා ඔන්නෝම කට්ටිය ඉන්නවනේ. ඒ වගේ කට්ටියට නම පොඩ වැරදියටම කියලා බලනවා කොහොමද මේ මිනිස්සයාගේ රියැක්ෂන් එක කියලා. එතකොට කියන ස්වාමීන් වහන්සේ මම මෙයානේ ස්වාමීන් වහන්සේ, මගේ නම ඕක නෙමෙයිනේ. ඉතින් ඔය වගේ කට්ටිය තව පොඩ්ඩක් කවුසල බලන්න පුළුවන්. ඉතින් ඒකෙන් හින්දා ඒ වගේ පොඩි ජොලියක් ගමු නමක් කරතන වෙලාවක. එතකොට අවුලක් නැහැ. ඉතින් කල්පනීටත් වැඩි වැඩියෙන් අමතක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, මට පොඩි අදහසක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒකට වෙලාව නැත්තත් මම කල්පනී කියපු කාරණයට එකඟ වෙනවා. එක ආකාරයකින් මේ ඒ අපේ වෙනස දකින්න එකේ ලොකු ඉෆෙක්ට් එකක් තියෙනවා කියලා මට හිතෙනවා. මේ දැන් ඔබ වහන්සේ වගේ කාලයක් ගිහම අපිටත් පුළුවන් වෙයි එතන තෙන්න. ඒ වුණාට දැනට අපි ඉන්නේ ඒ ඩ්‍රාෆ්ට් ගියාගෙන පස්සේ කියවලා බලලා කොහොමද වෙනස් වුනේ කියලා ජජ් කරන යුගයක කියලා ඔබ වහන්සේට මතක් කර සිටිනවා ස්වාමීන් වහන්ස. බොහොම
හරි. එතකොට අමතක කරන එක ආනිසංසයක් දකින්න නැද්ද?
එහෙම දකින්න ස්වාමිනාස් අපිට බැරි නම් තාම ඒක කරන්න. අපි ටික ටික ප්‍රමේ ප්‍රතිපදාව යන්න. අපිට එකපාරට ගෝහන්සින්න දන්ට එන්න බෑනේ. ඒකනේ අපි මේ යන්නේ එමෙහිට. ඉතින් ඔතනට තමයි එන්නේ. ඉතින් තාමත් මඟ ඉන්නේ. ඒකයි මම කියන්නේ.
ආ හරි හරි. එහෙමනම් කමන්නේ. මං හිතුව කල්පනීට විතරක් ලකුණු දැම්මද කියලා. නෑ මගේ පැත්තට ලකුණු ටිකක් දාලා
තියෙනවා. නෑ නෑ ගෝහන්සේට වැඩිපුර ලකුණු දානවා. මම කියන්නේ අපිට තමයි එතනට එන්න අවස්ථාව ඩවුන් නෑ කියන එක.
ආ හරි හරි. ඒක හරි. මේ ඉතින් අපි ඕක මේ විවෘතව බලමු. එහෙම අපිට බෑ කියලා ලේබල් එකක් ගහ ගන්න ඕනේ නෑ. එහෙම බෑ කියලා කරන්න ඕනේ නෑ. මොකද සමහර විට මේ පාර කෙනෙක්ට එහෙම දුරයි කියලා කියන්න අමාරුයි. කියන්න බෑනේ. කවුද දන්නේ නැහැ අපි කොහේ කොයි නතර වෙලා ඉන්නවද කියලා දන්නේ නෑ. අපි කොයි කොයි පමණට මේක වඩලා තියනවද දන්නේ නෑ. ඉතින් ඒක නිසා එහෙම මට බෑ අපිට අමාරුයි කියලා ලේබල් එකක් ගහ ගන්න ඕනේ නෑ. ඒ වෙනුවට හිතන්න මට පුළුවන්. මට තමයි හොඳටම පුළුවන් කියලා කරනවා. බොක්කෙම කරනවා යනම්ම නෑ. ඒ කරලා බැලුවම තේරෙනවා අයියෝ හාමුදුරුවොත් මෙච්චර කාල මේ බණ කිව්වට හාමුදුරුවන්ට වැඩිය සිහියක් මට තියෙනවා කියලා දවසක තේරෙන්න පුළුවන්. කමක් නෑ, ඒක හොඳයිනේ. ඒ වගේ දෙයකට අපි අනුග්‍රහ කරනවා. හාමුදුරුවන්ට වැඩිය සිහියක් අන්න පුළුවන් නම් හදාගෙන ඒ විදියට කටයුතු කරන්න, මේ පහසුව ලං කරගන්න. ඒවට අපි ඉරිසියා නෑ. ඉතින් ඒ විදිහේ විවෘත භාවයක් මම දන්නේ. මම නම් ඒ දවසවල රැකියාව කරන කාලෙත් මේ එන සටනට එන කට්ටියට උනත් මං විවෘතව දීලා බලන අවස්ථාවක්. එහෙම හටන් කරන්න බෑ ඉතින් ඒ කට්ටියට. ඒක වෙනම කතාවක්. ඉතින් ඒ අවස්ථාව දීලා බැලුවාම අන්න මෙන්න ආයුධ ටික, මෙන්න තියෙන බිම එකතු කළා, මේ ආකාරයෙන් තමයි මේ ආයුධ පාවිච්චි කරන්නේ කියලා ඔක්කොම අර කට්ටියට කියලා දීලා ට්‍රේන් කළා. ඊට පස්සේ දවසක ඒගොල්ලෝම අර ආයුධ අරගෙන සටනට එනවා. ඒ ආපු දවසට අන්න කොහොමද සංග්‍රාමී කියලා බලන්න පුළුවන්. ඒ රිසර්වේෂන් එක තියාගන්න ඕනේ නෑ අපි. එන විවෘත කෙනෙක්ට ඔක්කේම දුන්නා. හරි, දැන් ඔබ පුළුවන් විදියට කරපන්. ඌ සටනට එනවා දවස කරා, ආයුධිකුත් අරගෙන කමක් නෑ. හරි, අපි විවෘතව සටන් කරමු. සමබර විදියට සටන් කරමු. ඒ සටන් කළ බැලුවොත් එහෙම දිනන්න බෑ. මොකද හේතුව අපි අර මේ රිසර්වේෂන් එක තියාගෙන නෙමේ වැඩ කළ තියෙන්නේ. ඒ අනුග්‍රහය අපිට තියෙනවා. අයෝ වැල්ලේ ගැහුවත් බම්බරේ කැරකෙන එක වළක්වන්න බෑ. එහෙම නැතුව අපි හිතුවත් අරයාමට වැඩියයිද, මෙයාමට වැඩියයිද, මෙයාට හොඳයිද, අරයාට හොඳයිද කියලා ඒ විදිහේ හිතලා රිසර්වේෂන් එකක් තියාගෙන වැඩ කරන්න ගියොත් අන්න ඒකම අපිට පාරවලල්ලක් වෙන්න පුළුවන්. ඒකින්ද බොක්කේම්ම කරන එක කරනවා. හරි, එතනින් එහාට බලමු. එතනින් එහාට සටනට එළඹිලා බලමු. ඉතින් සටනට එළඹුණා පරාදුන නම්බුයිනි. අර ගොත්තිල මොසලි කතාව වගේ තමයි. ඉතින් ඒකින්ද ඒ විදිහ විවෘතභාවයකින් අපි කරගෙන යන් නිකන් අපිට බෑ කියලා ලේබලයක් ගහගන්න ඕනේ නැහැ. මන්නම් නිකන් ඉන්නේ නිකන් ඔක්කොටම වැඩි සතිය තියෙනවා වගේනේ. දැන් කතා බහ කරනකොටත් ඒක තේරෙනවානේ. ඉතින් ඒ එදා ඉඳලා පුරුද්ද තමයි. රැකියාව කරනකොට උනත් මෙතන නිකන් ලොක්කටත් උඩින් ගිහිලා තමයි මම ඉන්නේ. එතකොට අහනවා මේ ඔයාද මේ කම්පැනි අයිතිකාරයාගේ මල්ලිද ඔයා කියලා අහනවා කමාරු ඇවිල්ලා. හිතාගන්න පුළුවන් ඉතින් ඔච්චර පසුබිමකින්ද මේ අහන්නේ කියලා. ඉතින් ඇවිල්ලා අහනවා ඔයා මේ මල්ලිද, මේ මහත්තයාගේ මල්ලි කෙනෙක්ද ඔයා? එපමණකට හිත අමාරු, එපමණකට රිසර්වේෂන්ස් ඒ කට්ටියගේ. ඉතින් එන්නේ ගුණේ තියෙනවා නම් කොහෙ ගියත් වරදින්නේ නැහැ කියන විශ්වාසයක් මට තියෙනවා. මම දන්නේ ඉතින් අහන පිරිසට එහෙම දෙයක් දැනෙයිද කියලා.
එහෙමයි ස්වාමීන් වහන්ස, මට තමයි හොඳටම පුළුවන්. ඒ වුණාට මේ ඊමේල් තාම ඩිලීට් කරගන්න බෑ. ඉතින් ඒක නිසා අපි ඔය යන විදිහට යන ස්වාමීන් වහන්ස එක්සලරේට් කරන්න ගිහිල්ලා වැඩක් නැහැ කියලා තමයි මම හිතන්නේ. ඔබ වහන්සේගේ උපදෙස් වලට බොහොම පිං ස්වාමීන් වහන්ස. අපි අද වැඩසටහන අවසන් කරමු ස්වාමීන් වහන්ස. දැන්
හොඳයි, නදීප් ෂුවර් එකට මට සපෝට් එකට කතා කරන්න ගියේ කමක් නැහැ. ඉතින් නදීප්ට chance එකක් නොදී අපි අවසන්.
ඔව් මම මියුට් කළා දැම නදීප්. අත පහල දැම නදීප්ට එන සතිය අවස්ථාව ලබා දෙනවා.
නදීප් බැලුවා මේ කට්ටියක් වට කරගෙන නිකන් මේ නිකන් ගේමට එනවා. එහෙම කොහොමද අපි හාමුදුරන්ට ගහන්නේ කියලා නදීප් මගේ යාළුවා ඉන්දියට.
හරි හරි, නදීප් කියන්නේ හාමුදුරුව. එහෙනම් හරි, අපි නදීප්ට දෙන්නම් කොහොම වහන්සේ. එහෙනම් අපි සරහන ඉවර කරනවා සම්මාස. අපි ඊට පස්සේ උදව් වන නදීප්ගෙම ඉල්ල ගන්න ඕන ස්වාමීන් වහන්ස. අපි නෙවෙයිනේ. ඔන්න අන්මියුට් කරලා දැන් මොනවද කියන්න හදන්නේ නදීප්?
මම
නම් බැන්නේ නෑ. මම ඉති රාජිකාට ගුණමනේ හැමදාම කියන්නේ. අද වුණත් බලන්න කොච්චර මම ප්‍රශංසා කරාද රාජිකාව කියලා. මට මෙහෙම අවස්ථාවක් හම්බෙන්නේ නැහැ ඇත්තටම ප්‍රශංසා කරන්න. මොකද මේ දැන් අර බණ කියලා මාරු වෙනවනේ මං හැමදාම වැඩිහරියක්.
ඒක තමයි ස්වාමීන් වහන්සේ අපි අද ස්වාමීන් වහන්සේ තියාගන්න උත්සාහ කරේ ගොඩක් වෙලා. නෑ ස්වාමීන් වහන්සේ මේ අමතක වීම ගැන කිව්වා. ඉතින් ස්වාමීන් වහන්සේලාත් අමතක නෑ කිව්වා. මට පොඩි සන්තෝෂයක් ආවා. මං හිතුවා මේ අපිට විතර සතිය වැඩනකොට වෙන එක ලෙඩක්ද කියලා.
නෑ නෑ, සතිය වැඩෙන්න ඇත්තටම අමතක වෙන එක තමයි වෙන්නේ අප්පා. මේක හොඳයි. අර තියෙනවා දැඩි ලෙස ගන්නෙ නෑ. ඉතින් ඒක හොඳ සලකුණන්නේ. වෙනදාට මිරිකල් අල්ලන්න චුරුපා ඉන්න. දැන් එච්චර නෑ. ඒ වෙනුවට පොඩ්ඩක් අතහැරෙන ස්වභාවයක් නොදැනීම ඇවිල්ලා තියෙනවා. ඉතින් මත්තකේට ගියා කියන්නේම ආයි කුණු තමයි.
ඉතින් අමතර ස්වාමීන් වහන්සේ මේ ඔය දැන් මම මේ ළඟදී ඉඳලා අර ඔබ්සර්ව් කරපු දෙයක් ගොඩක් අය කියනවා මට සමහරලාට මේ කොහොම කතා කරන්න බෑ කියලා. කියන්නේ මං අර ඉස්සර දැන් මොන හරි කියන්නම් ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් තියාගෙන ඉන්න. ඒ කියන්නේ මං දැන් දා අර හිතරි දෙයි කියලා නිකන් තියාගෙන ඉන්න ගතියක් තිබුණා ස්වාමීන් වහන්සේ. දැන් නමුත් මම දන්න මේ අවංකවම කියන හින්දා ඔහෙ මේ කියලා දාන ගතියක්. ඒක සමාජයට හරි සරයි කියනවා නරක වචන පාවිච්චි කරනවා නෙවෙයි. ටිකක් මේ තද වෙලා වගේ. ඉතින් මම පස්සේ කල්පනා කරු මම ඉතින් මේක කිව්වේ හෝ මම මේක ලිව්වේ මේ කිසිම මට වාසියක් හෝ මගේ ප්‍රොෆයිල් එකේ මොකක් හරි දෙයක් වෙනස් කර ගැනීම කියලා නෙවෙයි කියලා එහෙම හිතෙන සමන ඒක අර මේ අපේ මේ ඍජු ගතිය ඇතිවීම නිසා වෙන දෙයක්ද ස්වාමීන් වහන්සේ? මම දන්නේ නැහැ. මේ ඉස්සරට වඩා ඒක දැන් ගොඩක් වෙනවා ස්වාමීන් වහන්සේ.
නෑ ඒක මම නම් දකින්නේ ඇත්තටම හොඳ සලකුණක් විදිහට. මොකද මේ ඒ කියලා දැම්මහම එතනින් ඉවරයිනේ. නැත්තම් අපි ඕක අරගෙන යන්න එපැයි. ඔය දැන් සමහර වෙලාවට කෙනෙක් මොනවා හරි කරනවා. අපි අකමැති දෙයක් කරනවා, අපෙම ඒ වටපිටාව ගොනු කරගෙන අකමැති දෙයක් කරනවා. එතකොට ඕකේ අපේ හිතේ ඇතුලේ පොඩි කොස්සක් හිටිනවනේ. නමුත් අර එහෙම කියලා දැම්මහම අඩුම ගානේ තමුන්ගේ හැඟීම ප්‍රකාශ කරා. එයාගේ පැත්ත අපිට දන්නේ නැහැ, එයාගේ පැත්ත අපි බලන්නේ නැහැ. නමුත් අපේ පැත්තෙන් සුද්ධියක් තියෙනවනේ. එතන මන් දන්නේ නැහැ මේ ප්‍රතිපදාවක්ද කියලා සමහර විට කෙලින්ම කියලා දානවා. කියලා දැම්මහම අමුතු පහසුවක් තියෙනවා. ගන්න කෙනාගේ ගැටලුවක් එච්චර ගාර ගන්න ඕනේ නැහැ. කිව්ව එතනින් ඉවරයි. අන්න එහෙම බිම තියලා ගියා. නැත්තම් ওই බැගේජ් එකේ නේ ඔය එකතු වෙන්නේ. ඉතින් ඒ වෙනස ඇති වුණාම මම හිතන්නේ අමුතු ජීවිත පහසුවක් ගැළපිලා එනවා කියලා. මන් දන්නේ නැහැ මට නම් ඒකේ පහසුව තියෙනවා. මට සමහර වෙලාවට කල්පනා වෙනවා යකෝ මේක කියලා එන්න තියුණානේ. කියලා ආවනම් මේ කුටියට ආවට පස්සේ ඔක වද දෙන්නේ නැහනේ. කියලා ආවනම් මේක ප්‍රකාශ කළා ආවනම් සුද්ධයිනේ එතනම. ඉතින් ඒ විදිහේ ප්‍රකාශයක් අපි කැමති නැහැනේ. අපේ සමාජ සම්මත වලට ගැළපෙන්නේ නැහැ. අපි හිතනවා මේ විදිහට කියන එක හරි නැහැ කියලා. නමුත් ඕක තමයි නියම ක්‍රමේ. ඔය බුදුරජාණන් වහන්සේගුණත් සමහර විට කියන්න තියෙන එක ආයේ මූණටම කියලා දානවා. ඉවරයි. එතන ඉවරයිනේ. ඒක 아무තු වටිනකමක් තියෙනවා. ඒ වටිනකම කියලා නිම කරන්න බෑ. ඉතින් ඒකින්ද ඒ වගේ වෙලාවට අන්න කිව්වා. ඊයේත් එහෙම කතාවක් මම කෙලින්ම කිව්වා. හැබැයි කිව්වට පස්සේ මේකෙනත් නිකන් පොඩ්ඩක් පස්සට ගියා. මොකද මෙහෙම කිව්වේ, ඇයි මෙහෙම කිව්වේ, එච්චර එහෙම වෙන්න ඕනේ නැහැනි කියලා වගේ නිකන් ප්‍රකාශයක් ආවා. නමුත් මගේ පැත්තෙන් සුද්ධයි. එහෙම නැතුව ගනුදෙනු කරන්න බෑ. මේ හරි අමාරුයි අප්පා. ඒකින්ද ඒ ප්‍රකාශ කිරීම හොඳයි. මම දන්නේ ලෝක සම්මතයට අනුව, රැකී රක්ෂා ස්ථානවලට අනුව ඕක ගැළපෙයිද කියලා. නමුත් කෙලින්ම කියලා දානවා. කෙලින්ම ප්‍රකාශ කරනවා. ඉතින් ඕක ගැන ඊයේ පෙරේද මම හරි ලස්සන කතාවක් දැක්කා. මේ මිනිස්සු මේ විදිහට විවෘත නම් කොච්චර වෙනස් ලෝකයක්ද අපිට දකින්න තියෙන කියලා අහනවා. එතකොට අපිට දකින්න ලැබේ පාර අයින් වල වාඩි වෙලා හඬන මිනිස්සු. ඊට පස්සේ නන්නාඳුනන පුද්ගලයෝ සිඹ ගන්න මිනිස්සු. ඊට පස්සේ මේ විදිහට සතුටෙන් කෑ ගහන මිනිස්සු. අන්න ඔය වගේ ලෝකයක් තියෙන. කොච්චර ලස්සන ලෝකයක්ද බලන්න. දැන් ඉන්නේ හැමෝම නිකන් බොහොම සංවරව, මම මේ විදිහට තමයි, මන්න උපාසක කොක්කු තමයි වගේ ඉන්නේ. නමුත් ඇතුලේ කුණු කන්දල්. කෙලින්ම පිටද දැම්මා. කුණුව තමයි, ජරාව තමයි, කුණුකොඩ තමයි. නමුත් 아무තු ජොලියක් තියෙනවා. අර විදියට නන්නා අඳුනන කට්ටිය, අඳුන ගන්න මිනිස්සු, අර විදියට හඬා වැළපෙන මිනිස්සු, අර විදියට ලේ හලන මිනිස්සු අන්න වටපිටාවේ ඉන්නවා. ඒක තමයි නියම ස්වභාවය. කයෙන් සංවර ඉන්දියට හිත ඇතුලෙන් ඕක තමයි නියම ස්වභාවය. ඒක එළියෙම එළියටම දාලා දානවා. එතකොට 아무තු සුද්ධියක් තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒ වගේ එකක් ගැන තමයි ඔය කියන්නේ නේද? ඉතින් වැඩි වැඩියෙන් කළා බලමු. මම දන්නේ නැහැ රැකියා ස්ථානයේ නම් ඉන්න පුළුවන් වේද කියලා. කොහොම හරි මේ
එතන නෑ සමහර මේ රැකියා ස්ථානය නම් මේ වෙනස් භාෂාවක් තමයි පාවිච්චි කරන්නේ. නමුත් කියන එක ඒකෙත් යන සමහර ටිකක් අර අපි කියන්නේ මේ ලැන්ග්වේජ් එක ටිකක් කලර්ෆුල් කරලා දාන්න ස්වාමීනි. ප්‍රශ්න විසඳෙනවා. එතකොට සෑහෙන හොඳට ප්‍රශ්න විසඳෙනවා ස්වාමීනි.
කෙලින්ම කියලා දැම්මව නේද?
එහෙම ස්වාමීනි.
හැබැයි මේම දෙයක් තියෙනවා. මේ මේ එකපාරට කුණු කන්දල වැඩි වුණොත් අමාරු. ඒකින්ද ටික කාලෙත් එක්ක එන වෙනසක් තමයි ඔය කියන්නේ. නැත්තම් ගොඩාක් කුණු වුණොත් එහෙම ඉතින් ඉන්න බැරි යනවානේ වටපිටාවේ මිනිස්සුන්ට. ඒකින්ද 100 ටික කාලයක් පුරුදු කරලා ඔය පරීක්ෂණයට යමු වෙන කියන වගේ ආරාධනාවක් තමයි
තියෙන්නේ.
බොහොම පිං ස්වාමීන් වහන්ස, ඒ අදහස් වලට ලබා දුන් පිළිතුරු සම්බන්ධයෙන් අද දවසේ පුණ්‍යානුමෝදනාව කරලා ගෞරවනීය ස්වාමීන් වහන්සලා වන්දනා කරන්න මම බන්දුර මහාමට ආරාධනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, අද දිනත ඔබ වහන්සේ ඉතාම වටිනා ධර්ම දේශනාවක්, ඒ වගේම කමඨහන් පිරිසිදු කිරීමේ අපිට අනුග්‍රහ දැක්වුවා. ඉතින් මේ ලබගත් සීලුම පින් වහන්සේටත්, වහන්සේලා දෙන්නමටත්, ඒ වගේම අනිකුත් නිස්සරණවන් ස්වාමීන් වහන්සේලාටත්, ලොකු ස්වාමීන් වහන්සේටත්, අප සියලුමත් අපගේ මේ සතිමත් ගමන දිගටම කරගෙන යාමට ශක්තිය බලය ලැබා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නොපෙනෙන යම් පිරිසක් එයට පින් අනුමෝදන් කිරීමට පුණ්‍යානුමෝදාව කිරීමට ගාථා සජ්ජායනා කරනවා. දෙවියන්ට පින් දීම අත්තවතා තම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා අත්තවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා අත්තවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා කාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ප්‍රාර්ථනා ගාතාව ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා සාදු 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 වංශලා වන්දනා කිරීමට අවසර
හොඳයි
ඕකාස වන්දාමි බන්තේ
සුඛේ හන්තු
මයා කතං කුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතං කුඤ්ඤං මයං දාතබ්බං
සාදු අනුමෝදිතබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයන් කම්මතමේ බන්තේ
කමාමි කමිතබ්බං
ඕකාස කමාමි බන්තේ
සුඛේ හන්තු
ද්විතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛේ හන්තු
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛේ හන්තු අභිවාදන සෙලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයවන්නෝ සුඛං බලං ආයුර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතෝ
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටි පාටියා සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු
සෝපත්තේවා එන හැම දිනාටම සතිමත් ජීවිතයක් සඳහා අපි ප්‍රාර්ථනා කරමු.